समन्ताचक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं धम्मसवनकालो अयं बदन्ता धम्मसवनकालो अयं बदन्ता धम्मसवनकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स हेतुं पटिच्च सम्भूतं हेतुभङ्गान् निरुज्यति इति පින්වත්නි උතුම් බුද්ධ දේශනාවේ කරුණු කිහිපයක් හේතුඵල ධර්මයට අදාළව පටිච්චසමුප්පාද දේශනාවට අදාළව ශ්‍රවණය කරන්නටයි මේ පින්වතුන් සදී පැහැදී සිටින්නේ. හේතුවක් නැතුව ඵලයක් ලැබෙන්නේ නැහැ. හේතුව යහපත් නම් ඵලය යහපත්. හේතුව අයහපත් නම් අපලයක් සිදු වෙනවා. අයහපත් ඵලයක් උරුම වෙනවා. ඒ නිසා කවුරුත් කල්පනා කරගන්න ඕන තමන් මේ කරන කියන හිතන බොහෝ දේ වචනයෙන් කතා කරන කයින් ක්‍රියා කරන සිතින් සිතවිල්ලෙන් සිතන බොහෝදේ හේතු වුණොත් හේතුම් පටිච්ච සම්භූතං වෙනවා. හේතු කියන්නේ මේ කරන කියන හිතන දේ වචී කාය මනු ක්‍රියාකාරකම් යම්මාකාරයක සංකාරයක් වුණා නම් වචී සංකාරයක් කාය සංකාරයක් මනෝ සංකාරයක් වුණා නම් හේතුවක් බවට පත් වෙනවා. ඒ වචනය ක්‍රියාව සිටුවිල්ල ප්‍රිය මනාපසේ අන්තවාදී අන්තගාමී ලෙස ඇලෙන ආස්වාදනයක් ලබන පිනවා පිනවා කටයුතු කරන සිටුවිල්ලක් වුණානම් ක්‍රියාවක් වුණානම් කතාවක් වුණානම් එක හේතුවක්. ඒ හේතුව නිසා ප්‍රිය දෙයට ඇලෙනවා. සම්බන්ධතාවයක් අලුතෙන් ඇති වෙනවා. ඒවගේම අප්‍රිය දෙයටත් කැමැත්තෙන්මයි සියලු පෘථග්ජන ලෝකයා මේ තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන්නේ යම් කැමැත්තක් ඇතුවමයි. ඒ වගේම මනින්නෙත් ප්‍රියාප්‍රිය අතර මනාප අමනාප දෙක අතර දෝලණය වෙන්නෙත් කැමැත්තක් ඇතුවමයි. මේ නිසා මේ බුද්ධ දේශනාවේ වචනයක් කිව්වා ඉච්ච කියලා. ඉච්ච කියන්නේ යම් පුද්ගලයෙකුගේ හිතේ උපදින කැමැත්ත. මේ ඉච්ච කියන වචනයට මනාප අමනාප කියලත් බුද්ධ දේශනාවේ තියෙනවා. ඡන්ද කියන වචනෙත් බුද්ධ දේශනාවේ මාගධී භාෂාවේ මේ ඉච්චට කැමැත්තට මනාපයට තියෙනවා. තවත් වචනයක් තියෙනවා නන්දි. නන්දි රාග සාගත නන්දි කියන්නේ ඒත් කැමැත්ත. එනිසා මේ නන්දි මනාපය කැමැත්ත ඉච්ච ඡන්ද ඡන්ද රාගය මේ සියලු වචන හිතක උපදින දේවල්. වෙන කොහෙවත් එහෙම ලෝකේ ඔය ඡන්දයක් ඉච්ච කැමැත්ත මනාපය නන්දි මේ වගේ දේවල් උපදින්න බෑ. උපදින්නේ නැහැ. ඒ නිසා තම තමන්ගේ හිතේම උපදින කැමැත්ත පිළිබඳවයි මේ වචන සියල්ලෙන් බුදුහාමුදුරුව මේ බුද්ධ දේශනාවේ මේ මාගදී භාෂාවෙන් දේශනා කරපු මේ උතුම් නිර්මල බුද්ධ ධර්මයේ දේශනා කරලා තියෙනවා. එනිසා මේ ඡන්ද කියන කැමැත්ත ඉච්ඡ මේ ඡන්දය හිතේ ඇති වෙනවා හොඳටත් නරකටත්. මේ ඡන්දය ඡන්දා දෝසා බය මෝහ සතර අගතිය දුකතිය මේ පැවැත්ම අපාය යන්නට උපකාර වන දේ තමයි ඡන්දා දෝසා බය මෝහ. ඒකත් පටන් ගන්නේ ඡන්දයෙන්. ඒ වගේම ඡන්ද විරිය චිත්ත විමංසා සතර ඉද්ධිපාද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ මුල්ම අවස්ථාව. ඒ නිසා හිතක ඇතිවන කැමැත්ත ඉච්ඡ ඡන්දය මනාප අමනාප බව දෙආකාරයි. මේ නිවන් දකින්නත් හොඳ වැඩක් කරන්නත් යහපත් වැඩක් කරන්නත් පින්කමක් කරන්නත් කුසලයක් කරන්නත් කැමැත්තක් ඡන්දයක් මනාපයක් තියෙන්න ඕන. ඒ වගේම හොරකමක් වැරදි වැඩක් පාපී වැඩක් අකුසල් සිතකින් කරන වැඩක් කරන්නත් පුද්ගලයෙක් තුළ කැමැත්තක් ඇති වෙන්න ඕන. කැමැත්තක් නැතුව චේතනාවක් උපදින්නේ නැහැ. එනිසා බුද්ධ දේශනාවේ දේශනා කළා චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. කම්ම කියන්නේ ඒ කැමැත්ත නිසා කරන ක්‍රියාව නිසා ඒ ක්‍රියාව කරලා ඉවර වූ මොහොතේ පටන් තමන් පසුපස හොඳින් හෝ නරකින් හෝ යහපතින් හෝ අයහපතින් හෝ යම් ඵල විපාකයක් උරුම වෙනවා නම් ඒ සියලු දේ කම්ම කියන වචනයෙන් බුද්ධ දේශනාවේ දේශනා කළා. එනිසා දැන් පින් කම පුණ්‍ය කර්ම අකුසල කම්ම පාප කම්ම මේ නිසා මේ ඡන්දයෙන් කැමැත්තෙන් තමන් කරපු දේ චේතනාවක් ඇතුව කළා නම් චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. එනිසා පින්කමක් කරන්නත් මේ චේතනාවක් කැමැත්තක් තියෙන්න ඕන. ඒ කැමැත්ත නැතුව සිතේ ඒ වගේ දෙයක් කරන්න බෑ. ඒකයි චේතනාහං භික්ඛවේ කම්මං වදාමි කිව්වේ. හැබැයි අපිට යමක් අත්තරින්නත් මේ හිතට එන නරක දේවල් රාගය අත්තරින්න රාගක්‍රය කරන්න ද්වේෂය අත්තරින්න අලෝභ අධේශ අමෝහ කරන්න මෝහය අත්තරින්න මෝහක්‍රය කරන්න ඒත් කැමැත්තක් තියෙන්න ඕන. එනිසා මේ හිතේ උපදින වැරදි දේ හිතෙන් අයින් කළා අස් කරන්න පජහති පහනාති පස්සති එමනනම් අනුපස්සනා කරන්න අනුස්සති වඩන්න ඒත් කැමැත්තක් ඕන. කැමැත්තක් නැතුව ඒකත් කරන්න බෑ. ඒ නිසා මේ හොඳට තේරුම් ගන්න ඕන මේ ධර්මය යථාභූත ඥාන දර්ශනයෙන් නියම ආකාරයට දැක්කහම ඒ කැමැත්ත ඇති වෙනවා. මේ කැමැත්ත නැතුව අපිට නිවන් දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ කැමැත්ත ප්‍රියාප්‍රිය කියන මේ ගතිය නිවැරදිව තේරුම් ගත්තාම පරිඤ්ඤාතං පරිඤ්ඤය පරිඤ්ඤාතන්ති. මේ අර ධම්මචක්කපවත්තන සූත්‍රයේ දුක්ඛාර සත්‍යය කිව්ව ත්‍රිපරිවට්ටේ තමයි පරිඤ්ඤාතං පරිඤ්ඤය පරිඤ්ඤාතන්ති. ඒ කියන්නේ පිරි අපිරි දෙකම සිඳ දකින්නට කැමැත්තක් ඇති වෙන්න ඕන. ඒ ප්‍රිය දෙයට ඇලීම තිබුණොත් එතන අර ඡන්දා දෝසා බය මෝහා කියන අගතියට දුගතියට යනවා. ඒ වගේම ඒකෙන් මිදී නිදහස් වුණොත් ඡන්ද විරිය චිත්ත විමංසා මේ සතර ඉද්ධිපාද උපදිනවා. ඒ නිසා මේ නරක දේ වැරදි දේ කිලුටු දේ කෙලෙස් දේ අර දුක උපදවන දේ අපි දැනගෙන කැමැත්තෙන්ම ඒකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට එහෙම ඒ කුණු කිලුටු කෙලෙස් දේ කැමැත්තෙන්ම හිතෙන් ඉවත් කළා ඒවා නොකර ඒවා අකරණීය ධර්ම හැටියට තේරුම් අරගෙන එවන් මිදී නිදහස් වීම කුසල ධම්ම හැටියට බුද්ධ දේශනාවේ විග්‍රහ කරනවා. එතකොට පාප කම්ම, පුණ්‍ය කර්ම, අකුසල කම්ම තුනම කම්ම. කම්ම කිව්වේ ඒ කරපු ඒ ක්‍රියාව පුණ්‍ය ක්‍රියාව කරපු වෙලේ ඉඳන් ඒ පින්කම නිසා තමන්ට යම් සුගතියකට යම් යහපත් තැනකට යම් කාම ලෝකයකට යන්න අතරමං වෙන්න ඉඩ ලැබෙනවා ඒ පුණ්‍ය ක්‍රියාව උපාදානය කරගත්තොත්. ඒ වගේම ඒ කුසල ධම්මයක් හැටියට කැමැත්තෙන්ම ඒක අත්හැරියොත් කුසල ධම්ම කියන්නේ කුණු සලාහැර අත්හැර ඒකෙන් මිදී නිදහස් වීම තමයි කුසල ධම්ම. කුසල කම්ම වෙන්නේ නැහැ කොහේවත්ක කුසල ධම්ම. පුණ්‍ය ධර්ම වෙන්නේ නැහැ පුණ්‍ය කම්ම. අකුසල කම්ම ධම්ම වෙන්නේ නැහැ. පාප කම්ම ධම්ම වෙන්න බෑ. ඒ නිසා අර කුසල කර්මයක් කරාට පස්සේ කුසල ධම්මයක් කළාට පස්සේ කිසිසේත්ම ශේෂයක්වත් අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලියෝ. ඒකේ අපිට ඵල විපාක උරුම වෙන්නේ නැහැ. අපි මිදී නිදහස් වෙනවා. ඒ මිදී නිදහස් වෙන දේ කුසල ධම්ම. මිදී නිදහස් නොවන දේ පුණ්‍ය කම්ම වෙන්න පුළුවන්, පාප කම්ම වෙන්න පුළුවන්, අකුසල කම්ම වෙන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුව මේ ධර්මය දේශනා කළේ යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ කියලා. මේ ධර්මය ධම්ම සහ කම්ම දෙක අතර වෙනස තේරුම් අරගෙන දුවතාවය තේරුම් අරගෙන යම්කිසි පුද්ගලයකුට මේ ධර්මයෙහි හැසිරීමටත් අධර්මයෙන් වෙන්වීමට විනයෙහි පිහිටා ක්‍රියාකිරීමත් ණය වෙන වැඩවලින් නිදහස මිදී නිදහස් වීමත් යම්කිසි කෙනෙක් ණය වෙනවා නම් ඇත්ම පාත්වාගෙන යනවා. වැය කරන්න ඉදිරියට ඉතුරු වෙනවා. වැය කරන්න නැවත ඉපදෙන්න ඕන. මේ හැම කෙනෙක්ම නැවත ඉපදෙනවා නම් යායන් තණ්හා පෝනෝ භවිකා නම් පුන පුනා බවටපත් වෙන්නේ නැවත නැවත අලිතෙන් බව තියෙන නිසායි නැවත ඉපදින්නේ. ඒ නැවත ඉපදින්නේ වැය කරන්න. වැය කරන්න හේතු වෙන්නේ අර කම්ම. පුණ්‍ය කම්ම වැය කරන්න ඕන, පාප කර්ම වැය කරන්න ඕන, අකුසල කම්මත් වැය කරන්න ඕන. හැබැයි කුසල ධම්ම වැය කරන්න ශේෂයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ණය ගන්න දිනුවක් නැහැ. ණය මිදී නිදහස් වෙනවා. ඒ අනුව මේ රාග දේශ මෝහ තුනම හිතෙන් ඉවත් කළාට පස්සේ මිදී නිදහස් වෙනවා. ඒකට කියනවා විමුක්තිය කියලා. ඒ නිසා විමුක්ති මාර්ගය කියන්නේ මෙන්න මේ කරුණු දෙක හොඳට තේරුම් ගන්න ඕන. පුණ්‍ය කර්ම, කුසල ධම්ම. මේක දෙකක්. මේක එකක් එහෙම නෙමෙයි. ආසට පොළොමෙන් මේකේ දෙපැත්තක් තියෙන්නේ. කුසල ධම්ම මේ ණය ගන්න දෙනුවෙන් මේ පැවැත්මෙන් මේ දුක් විඳීමෙන් මේ නැවත නැවත ඉපදෙන ස්වභාව ධර්මෙන් ස්වභාවයෙන් මිදී නිදහස් වන දේ කුසල ධම්ම. නැවත නැවත දුක් විඳ විඳ යලි යලි ඉපදී ඉපදී මේ ගමන යන සියලු දේ එක්ක පුණ්‍ය කර්ම, එක්ක පාප කම්ම, එක්ක අකුසල කම්ම. මේ තුනම මේ දෙපැත්තම තේරුම් ගන්න ඕන. මේ දෙකම තේරුම් ගත්තේ නැත්නම් අපිට මේ නිවන් දකින්නට උපකාර වන ධර්මය නිවැරදිව තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කෙනෙකුගේ හිතේ තමා මේ ඡන්දය, චන්ද්‍රාගය, කාමච්ඡන්දය, ඡන්ද අර කාමච්ඡන්ද පරිලාහය, කාම මූර්ජාව ඇති වෙන්නේ. වෙන කොහෙවත් ඇති වෙන දෙයක් නෙමෙයි. වෙන ලෝකේ කිසි තැනක ගහක කොළක ගොඩනැගිල්ලක හොයානවාන කිසි තැනක ලෝකේ අපිට වකින්න බලන්න පුළුවන් වෙන කිසි තැනක ඔය කාමච්ඡන්දය උපදින්න, ඔය ඉච්ච උපදින්න, ඔය පටිච්ච වෙන්නේ නැහැ. එනිසා මේ පටිච්ච වෙන්නෙම ඒ පුද්ගලයාගේ හිතේ තියෙන කැමැත්ත ඉච්ඡ අනුවමයි. ඉච්ඡ නැත්නම් ඡන්දේ නැත්නම් මනාපේ නැත්නම් කැමැත්ත නැත්නම් පටිච්ච වෙන්නේ නැහැ. පටිච්ච වෙන්නේ අර කැමැත්තට බැඳීමෙන්. ඉච්ඡ කියන්නේ කැමැත්ත, පටි කියන්නේ බැඳිනවා, සංදි වෙනවා, බද්ධ වෙනවා. එකට යම් සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒ නිසා පටිච්ච වූ ගමම්ම සං උප්පාද වෙනවා. සං උප්පාද වෙන්නේ නැහැ පටිච්ච නොවි. පටිච්ච වුණොත් සං උප්පාද වෙනවා, එකෙන් මිදෙන්න බෑ. ඒ නිසා මේ බුදුහාමුදුරුව අවුරුදු 45ක් තුල ලෝකයාට මේ දුකට හේතුව, මේ දුකට නිදානය මූලය ප්‍රත්‍ය හැම තැනකම දේශනා කරනකොට මේ පටිච්ච සමුප්පාද ධර්මය ගැන තමයි දේශනා කළේ. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති, යෝ ධම්මම් පස්සති සෝ මම් පස්සති. එනිසා යමෙක් බුදුන් දැක නිවන් දකින්න ඕන නම් මේ පටිච්ච සමුප්පාද ධර්මයේ මූල ධර්මය තේරුම් ගත යුතුයි. පටිච්ච සමුප්පාද ධර්මයේ මූල ධර්මය යම් තාක් දුරට දකින්නකම්, දැනීමෙන් එහා ගිය දැක්මක් ලබනකම් ඒ පුද්ගලයාට දහම් ඇස පෑදෙන්නේ නැහැ. ධම්ම චක්කුන් උදපාදි වෙන්නේ නැහැ. නිවන් දකින්න නම් මේ දහම් ඇස පෑදෙන්න ඕන. ඒක නිරන් අර මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, අලෝකෝ උදපාදි. එහෙම නැත්නම් චක්කුකරණී, ඥානකරණී, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බානාය සංවත්තන්ති. එනිසා මේ පළවෙනි පියවර චක්කුං උදපාදි චක්කු කරණී. චක්කු කරණී කිව්වේ මේ දහම් ඇස පෑදෙන්න ඕන, පහදා ගන්න. මේ දහම් ඇස පහදා ගන්න බෑ මේ ඉච්ඡ පිළිබඳව, මේ කැමැත්ත පිළිබඳව, තමන්ගේ හිතේ ඇතිවන ප්‍රිය අප්‍රිය කියන මේ ද්වතාවේ දෙපැත්ත නිවැරදිව තේරුම් ගත්තේ නැත්තම්. මේ තමන්ගේ හිතේ යමක් දැකලා ඇහෙන්, අහලා කනින්, නාසයෙන් ගඳ සුවඳ දැනිලා, දිවෙන් රස දැනිලා, කයට පහසක් දැනිලා, මනසට රමණයක් වෙලා මේ දොරවල් හයක්, ඇහැ කන නාසය දිවකය මන කියන්නේ දොරවල් හයක්. මේ දොරවල් හයට අරමුණු වන අර ආගන්තුකෙහි උපගිලිට්ටේන පහයි අධ්‍යාත්මිකව මනසට එන දේවලු අනුව තමා මේ ඉච්ඡ පටිච්ච වෙලා මේක ක්‍රියාත්මක වෙන්නේ. මේ ඡන්දය, චන්ද්‍රාගය, කාමච්ඡන්දය හිතක අලුතෙන් උපදින. දැන් තවත් කාරණයක් හැම කෙනෙක්ම දැනගත යුතුයි. මේ ඇහෙන් අපි රූපයක් දැක්ක හැටියෙම මෙතෙක් නොතිබූ, මෙතෙක් භාවිතයේ නොතිබූ දෙයක් අලුතෙන් උපදිනවා. මේ අලුතෙන් උපදින දේ බුද්ධ දේශනාවේ අනුසය කියලා කිව්වා. මේ අනුසය කියන්නේ මෙතෙක්කල් නොතිබූ දෙයක් අලුතෙන් උපදිනවා. ඒ අනුසය සමුදය කියලත් බුද්ධ දේශනාවේ බොහෝ තැන්වල කිව්වා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ සම්පස්සජා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදාන, උපාදාන පච්චයා සම්භවಂತಿ. සම්භවಂತಿ කියන්නේ මේ සම්බිහි වෙනවා, සමුදේ වෙනවා, සං උපාදන වෙනවා, සමුදේ අලුතෙන් උපදිනවා. ඒ සමුදේ මෙතෙක්කල් තිබුණ දෙයක් නෙමෙයි, මේක ඉබේම අලුතෙන් ඉපදුණු දෙයක්. මේක මේ ඇහෙන් රූපයක් දැක්කහම ඒ රූපයට අපි කැමැත්තෙන්ම පටිච්ච වුණොත් සම්බන්ධතාවයක් අලුතෙන් උපදිනවා. එහෙම නැත්නම් අනුසය අලුතෙන් උපදිනවා. මේ උපදුන අලුතෙන් ඉපදුණු සම්බන්ධතාවය නිසා තමයි අපි ඒ දේට ඒ තැනට ඒ ධර්මතාවයට ඒ අවස්ථාවට ඒ පුද්ගලයෙකුට සත්වයෙකුට හෝ කෙනෙකුට ඇලෙන්නේ මේ කැමති වෙන්නේ ආස වෙන්නේ තණ්හා වෙන්නේ උපාදානය කරගන්නේ සංදි වෙන්නේ බද්ධ වෙන්නේ බැඳෙන්නේ ඒ සියලු දේ සිද්ධ වෙන්නේ ඒ නිසා මේක ණය ගනුදෙනුවක් බවට පත් වෙනවා මේක තමයි මේ පටිච්ච සමුප්පාද ධර්මයෙන් බුදුහාමුදුරුවෝ විග්‍රහ කරපු ධර්මතාවය මේක බොහොම ගැඹුරු තැනක් හැබැයි ඊටාම සරලයි තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ ධම්මස පෑදෙන්නේ මෙතෙන්දී මේ ධම්මස පෑදෙන්නේ නැහැ මේ සම්බන්ධය අලුතෙන් ඇතිවෙන හැටි නියරදි ආකාරයට යථාභූත ඥාන දර්ශනයෙන් යථාවාදී තථාකාරී ලෙස තථාවීදී යථාකාරී ලෙස මේ සම්බන්ධය මේ සං උදේ වෙන හැටි මේ සම්බන්ධය අලුතෙන් වෙන හැටි දැක්කේ නැත්තම් මේ සම්බන්ධය හිත ඇතුලේ අලුතෙන් ප්‍රජනනය වෙනවා ප්‍රභවය වෙනවා නිර්මාණය වෙනවා සකස් වෙනවා නොතිබූ දෙයක් අලුතෙන් ප්‍රභවය වෙනවා ප්‍රජනනය වෙනවා මේකට මේ මාගදී භාෂාවේ වචනයක් දේශනා කළා කියලා තියෙනවා බුදුහාමුදුරුවෝ ලක්ෂ වාරයක් ත්‍රිපිටකයේ සියලු සූත්‍රවල මේ වචනේ පාවිච්චි කරලා තියෙනවා භාවිත කරලා මේ වචනේ තමයි පජානාති ප්‍රජනනය වෙන බව තමා විසින් තමා තුළින් තමාගේ යහපත සඳහා දැනගත යුතුයි ඒක දැක්ම ඒ නිසා දැන් මාගදී භාෂාවේ ජානතෝ කියන්නේ දැනුම පසතෝ කියන්නේ පසක් කොට දැකගන්න දැක ගැනීම යෝ පටිච්ච සමුප්පාදං පස්සති පස්සති කියන්නේ පසක් කොට දැක ගන්නවා මේ පටිච්ච සමුප්පාද ධර්මය දැකගත්ත කෙනෙක් මේ පජානාති කියන එක තේරුම් ගන්නවා දැන් ඔය ඕනෑම සූත්‍රයක අවසාන වචනේ තියෙනවා අවසාන වචනය පජානාති මහා සතරහතිපට්ඨාන සූත්‍රයේ කායගත සති සූත්‍රයේ ආනපාන සති සූත්‍රයේ රාහුලෝවාද සූත්‍රය මේ වගේ ගිරිමානන්ද සූත්‍රය මේ සියලු සූත්‍රවල තියෙන්නේ අවසාන වචනේ පජානාති මේ තමන්ගේ හිතේ අලුතෙන් මෙතෙක් නූපන් දෙයක් අලුතෙන් ප්‍රජනනය වෙනවා අලුත් වේගයක් මේ වේගයට මහා පුන්නම සූත්‍රය කියවා වේ මත්තතාවය කියලා වේගයක් මත්වීමේ ස්වභාවයක් ස්වරූපයක් අර වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් අලුතෙන් උපදිනවා ඒ අලුතෙන් ඉපදුණු තැන දෙය මෙතෙක් තිබුණු දෙයක් නෙමෙයි නොතිබූ දෙයක් අලුතෙන් උපදිනවා මේ අලුතෙන් උපදින දේ තමා විඥාන ශක්තිය චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන උපාදෝ පවත්තම් පවත්ත නිමිත්තන් නිමිත්ත ආයුහනං ආයුහනං පටිසන්ධි පටිසන්ධි ගතින් ගති නිබ්බති නිබ්බති උපපත්ති උපපත්ති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවති මේ තමයි පටිච්චසමුප්පාද විග්‍රහය මේ බුද්ධ දේශනාවේ 96 ආකාරයක පටිච්චසමුප්පාද විග්‍රහයක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා මේකෙන් එකයි බුද්ධාගමේ තියෙන්නේ බුද්ධාගමේ ඔය කියන සියලු පටිච්චසමුප්පාද විග්‍රහයන් උගන්වන්නෙත් නැහැ උගන්වන්නත් බෑ දන්නෙත් නැහැ බුද්ධාගමේ තියෙන්නේ එකම පටිච්චසමුප්පාද විග්‍රහය ඔය අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥාන විඥාන පත්‍යා නාම රූප නාම රූප පත්‍යා සලආයතන සලආයතන පත්‍යා පස්ස පස්ස පත්‍යා වේදනා වේදනාපච්චා තන්නා තන්නාපච්චා උපාදාන උපාදානපච්චා භව භවපච්චා ජාති ජරා පන්න ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භව මේක තමයි පටිච්චසමුප්පාද විග්‍රහය හැටියට බුද්ධාගමේ හැම තැනකම කියන්නේ දන්නේ තේරුම් ගත්තේ නමුත් මේ හිතේ ඇතිවන ක්‍රියාවලිය ක්‍රියාත්මක වීම මේ බුදුහාමුදුරුව විභංග ප්‍රකරණේ පත්‍යා නිද්දේශ උද්දේශ වල 96 ආකාරයකින් විග්‍රහ කරලා තිනවා මේක පැහැදිලිව විභංග ප්‍රකරණේ මහවග්ග පාළියේ ඒ වගේම දීඝනිකායේ මහා නිධාන මහා ප්‍රධාන සූත්‍ර වල මේ විග්‍රහයන් විග්‍රහ කරලා තිනවා මේවා සමහර විට යම් හේතුන් නිසා මේ පටිච්චසමුප්පාද ධර්මයේ වැහි යනකොට මේවා වැහිලා ගියා මම කෙනෙකුට තේරුම් ගන්න බැරි විදිහට අද යටපත් වෙලා වැහිලා ගිහිල්ලා විශේෂයෙන්ම මේ කුණු මුල් තුන කෙලස් මුල් තුන රාග මුල ద్వේෂ මුල මෝහ මුල උදුරා දමන්නට උපකාර වන්නා ඌ පටිච්ච සම්පාද විග්‍රහයක් මේ විභංග ප්‍රකරණේ කුසල මූල නිर्देशය හැටියට බුදුහාමුදුරුවෝ පැහැදිලි කළ නිर्देश කළ දේශනා කරලා තියෙනවා ඒක බ්ලැක් ඇන්ඩ් වයිට් අකුරෙන් විභංග ප්‍රකරණය ලියවිලා තියෙනවා. නමුත් අද භාවිතයේ නැහැ. මොකද ඒක ආගමට ගැළපෙන දෙයක් නෙමෙයි. ආගම තියෙන දිගින් දිගටම හොඳ යහපත් ලෝකයක් පවත්වාගෙන යන්න. අර හොඳ යහපත් ලෝකයක් පවත්වාගෙන යෑම තමයි ආගමේ එකම පරමාර්ථය. ඒක හොඳයි, ඒක යහපත්. හැබැයි නිවන ඒකෙම ඇහිලා යනවා. ඒ නිසා ඔය රාජ්‍ය සැප, සිටු සැප, දේව් සැප බෝසත් පෙරුම් පුරපුර මේ පැවැත්ම දිගින් දිගටම පහත්වගෙන ගිහිල්ලා අර රජ සැප සිදු සැප කෙලවර නිවන් දකින්න මේ කරන ප්‍රාර්ථනාවක් යදීමක් ඉල්ලීමක් තමයි ආගමේ තියෙන්නේ. නමුත් ධර්මයේ එහෙම එකක් නැහැ. බුදු දේශනාවේ තියෙන්නේ අප්පමා දේන සංපාදේතබ්බ. මේක අද අදම කරගති යුතුය. පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදිත. මේක පච්චුප්පට්ඨිතා හෝති. පච්චුප්පන්න කියන්නේ වර්තමාන මොහොත තුළ මේ වර්තමානීයම අපි කරගත යුතු දෙයක්. මේ ධර්මයේ දැනගෙන වර්තමාන මොහොත තුළයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය මේ මෙලොවදී මේ මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවේ මේ පරම පවිත්‍ර සීසත් ධර්මයේ ශ්‍රවණය කරපු අවස්ථාවේ වර්තමාන මොහොත දුල කරගත හැකි කරගත යුතු දෙයක් මිසක කල් දැමිය හැකි කල් දැමිය යුතු දෙයක් මෙතන කොහෙවත් බුද්ධ දේශනාවේ බුද්ධ ධර්මයේ දේශනා කරලා නැහැ. නමුත් මේක අර මතු උපදින ආත්මයක දෙව් මිනිස් සැප ලබා බෝසත් පෙරුම් පුරපුරා මේ නිවන ප්‍රමාද කිරීම බුද්ධ දේශනාවට එකඟ නැහැ, විරුද්ධයි. ඒ නිසා හොඳට කල්පනා කරගන්න ඕන මේ උතුම් බුද්ධ දේශනාව ඒ විදිහට මේ මහායානික සංකල්ප නිසා උපනිෂද් ධර්මයේ බලපෑම නිසා මේ විදිහට මහා සාංගික නිකාය මහායානය අර එකම යානය මහායානය ලෞතුරා බුදු බව ලබලා මිසක කෙනෙකුට නිවන් දකින්න බෑ කියන මතයක් මහායානික එහෙම නැත්නම් මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ ලංකාවතර සූත්‍රයේ ඒ වගේම තවත් බොහෝ මංජුස්සී බෝසතාණන් ලිව්ව පාරමිතා සූත්‍ර 21 මේ බුදුහාමුදුරුව දේශනා නොකළ සූත්‍ර ගණනාවක් තියෙනවා මහා සාංගික නිකායේ. ඒ සියලු තැන්වල මේ පටිච්චසමුප්පාද ධර්මයට විරුද්ධ වූ දේවල් දේශනා කරලා තියෙනවා. ඒ නිසා තමයි ආගමක් මතුනේ, ධර්මය යටපත් උනේ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේ පටිච්ච සම්උප්පාද වීම තේරුම් ගත්තොත් මිසක මෙතෙන්දී මේ ඉච්ඡ නිවැරදිව තේරුම් ගන්න බෑ. ඒ නිසා මේ ඉච්ඡ තේරුම් ගන්න තාකල් ත්‍රිලක්ෂණය තේරුම් ගන්නත් බෑ. මේ ඉච්ඡ කියන කැමැත්ත හිතේ ඇති වෙන්නේ. මේ ඉච්ඡ විවිධාකාරයෙන් බුද්ධ දේශනාවේ විවිධ තැන්වල දේශනා කරලා තියෙනවා. යම් තැනක බුද්ධ දේශනාවේ ඉච්ඡ කියන වචනේ තියෙනවා නම් ඒ තමන්ගේ හිතේ ඇතිවන ප්‍රියා ප්‍රිය බව කැමැත්ත මනාපය නන්දි ඡන්දය වෙන මොකක්වත් නෙමෙයි. ඒ නිසා තමන් හැම තිස්සෙම මේ තමන්ගේ හිතේ ඇති වූ කැමැත්තට හිතට වහල් වෙලා හැඟීමට වහල් වෙලා ඒ කැමැත්තට ප්‍රිය බවට බැඳිනවා ඇලිනවා උපාදානය කරගන්නවා අල්ලගන්නවා අයිති කරගන්නවා එකතු කරගන්නවා ගොඩ ගහගන්න. ඒක නිසා ඒ කැමැත්තට බැඳීම පටිච්ච. මේ පටිච්ච වූ ගමන් සම්බන්ධතාවයක් අලුතෙන් ඉපදෙනවාමයි. පටිච්ච වූ ගමන් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. සෝතංච පටිච්ච සද්දං උපජ්ජති සෝත විඥාන. ගානංච පටිච්ච ගන්ධං උපජ්ජති ගාන විඥානං. ජීවා පටිච්ච රසා උපජ්ජති ජීවා විඥානං. කාය පටිච්ච පොඩ්ඩම්බ උපජ්ජති කාය විඥානං. මනාච පටිච්ච ධම්මේ උපජ්ජති මනා මනෝ විඥානං. ඒක නිසා මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් රූප ශබ්ද ගන්ධ සුගන්ධ රස සුව පහස ධම්ම කියන බාහිර ආයතන හයට පටිච්ච වෙනවා. කැමැත්තෙන්මයි පටිච්ච වෙන්නේ. මේ පටිච්ච ඌදේ ප්‍රියමනාප ඌදේ ඊළඟට දෙවන පියවරකින් පටිච්ච වෙනවා. ඒකට කියනවා අභිච්ච. අභිච්ච අභිජ්ජා කියලා කියන්නේ අභිච්ච. මේ ඉච්ච දැඩිසේ දැඩි ලෝභෙන් දැඩි ආශාවෙන් දැඩි කැමැත්තෙන් ඒ ඉච්චට බැඳෙන එක අභිච්ච. පටිච්ච නූනොත් අභිච්ච වෙන්නේ නැහැ. මේ ඉච්ච පටිච්ච වෙනවා, පටිච්ච අභිච්ච වෙනවා. අභිච්ච ඌ ගමම්ම ඒක යම් ආස්වාදනයක් සුවයක් සතුටක් සොම්නසක් තියෙනවා. ඒ ලැබෙනවා. ඒක පිනව පිනව ඉන්න පුළුවන්. ඒ පිනව පිනව ඒක දිගින් දිගටම රෝද ගහලා පිනව පිනව ඉන්න ඒක නිච්ච කරගනවා. ඉච්ච නිච්ච වෙනවා. ඉච්ච නිච්ච වෙනවා කියන්නේ ඒ කැමති ඌදේ මම මගේ මගේ කොට මගේ වසඟේ පාත්ව ගන්න කැමැත්තක් ඇති වෙනවා. ඒක තමයි නිච්ච. ඒ නිසා ඉච්ච පටිච්ච වෙනවා, පටිච්ච අභිච්ච වෙනවා, අභිච්ච නිච්ච වෙනවා. නිච්ච ඌ ගමම්ම අර යම් ආකාරයක මේ හිතේ විසිරීමක් ඇති වෙනවා. මේකට කියන උද්දච්ච. මේ උදාසූසිතක් ඇති වෙනවා. ඒ ප්‍රිය වූ මනාප වූ මිහිරි වූ දේ තමන්ගේ වසඟේ දිගටම පවත්වාගෙන යෑමේ කැමැත්ත නිසා හිත උදහස් වෙනවා, හිත විසිරෙනවා, හිත විස්සෝප වෙනවා, හිතේ දැඩි ආශාවක් අවශ්‍යතාවක් ඇති වෙනවා. ඒක තමයි උද්දච්ච. මේ උද්දච්චය නිසා පහත් වැඩ කිරීමේ කැමැත්තක් ඇති වෙනවා. ඒක කුක්කුච්ච. කිලුටු දේ කුණු හැරීමේ අවශ්‍යතාවයක් කැමැත්තක් ආසාවක් ඇති වෙනවා. ඒක කුක්කුච්ච. මේක නිසා මේ උද්දච්ච කුක්කුච්ච කියන දෙක හිතට ඇති වුණාම පාපිච්ච අත්තිච්ච ලාභිච්ච මරිච්ච මහේච්ච කියන ඉච්ච පහක් හිතක අලුතෙන් උපදිනවා. එතකොට දැන් හොඳට තේරුම් ගන්න ඕන මේ කැමැත්ත මේ මනාපය මේ ඡන්දය නිසා කොච්චර දිගට මේ හිතේ මේ කිලුටු ගති මේ කෙලෙස් ගති මේ පාපකාරී වැඩ කරන පාපිච්ච ඇති වෙනවද කියන එක. ඒ නිසා මේ හිතේ අවසාන වශයෙන් මේ විඥානේ චිත්තේ කිලුටු කැමැත්තක් ඇති වෙනවා. ඒක විචිකේ ඉච්ච. දැන් හොඳට තේරුම් ගන්න ඕන ඉච්ච 10ක් බුදු දේශනාවේ තියෙනවා. විග්‍රහ කරලා විස්තර කරලා තියෙනවා. පටිච්ච අභිච්ච නිච්ච උද්දච්ච කුක්කුච්ච ලාභිච්ච අත්තිච්ච මරිච්ච මහේච්ච මේ විචිකිච්ච. මේ 10ම නිසා තමයි පුද්ගලයේ මේ රාගයෙන් ප්‍රියදේට ඇලින්නේ, ආස්වාදනයක් ලබන්නේ, සොම්නසක් ලබන්නේ, පිනවා පිනවා කටයුතු කරන්නේ. මේක නිසා තමයි මේ සංසාරයට නැවත නැවත යලි යලි මතු මතු බැඳින්නේ. යායන් තණ්හා පෝනෝ භවිකා తత్ర తత్ర అభి නන්දනි. එතන එතනම తత్ర తత్ర එතන එතනම අභිනන්දනෙන් බැඳිනවා. මේක තමයි සංසාර ගමන යන්නට දුක නිර්මාණය වෙන්නට දුකට මුල් වූ නිදාන වූ හේතුව ප්‍රත්‍ය වූ හේතුව. ඒ නිසා මේ දුක මේ සංසාර ගමන මේ ඉපදී ඉපදී මැරි මැරි දුක් විඳ විඳ වයසට යෑමෙන් ජාති ධම්ම ජරා ධම්ම ව්‍යාධි ධම්ම මරණ ධම්ම උරුම වීමේ යන්නේ තමන්ගෙම හිතේ ඇති වූ ඉච්ඡ කැමැත්ත ඡන්දය මනාපය නිවැරදිව තේරුම් ගන්න බැරි වෙලා හිතට වහල් වෙලා හැඟීමට වහල් වෙලා මේ කැමැත්තට පුද්ගලයා බැඳිනවා බද්ධ වෙනවා සන්ධි වෙනවා අන්ධ ලෙස බද්ධ වෙනවා මේකේ තමයි මේකේ ලෝකේ ස්වභාවය ඒ නිසා මනස අඳුරු වෙනවා ඒ නිසා අන්ධ වෙනවා අර ප්‍රිය දෙයට යම් කිසි කෙනෙක් පටිච්ච වෙලා අභිච්ච වෙලා නිච්ච වූ ගමන් කල යුතු නොකල යුතු දේ දන්නේ නැහැ කරණීය අකරණීය ධර්ම තේරුම් ගන්න බෑ ඒ අනුව ඒ පුද්ගලයා අර විචිකිච්ඡාවෙන් උද්දච්චකමින් කටයුතු කරන තත්ත්වයකට පත් වෙනවා හිතේ විසිරුණු බවක් ඒකාග්‍රතාවේ නැති වූ බවක් හිතට ඇති වෙනවා හිත විසිරෙනවා විස්සෝප වෙනවා කම්පණයට පත් වෙනවා මේ සියලු දේ වෙන්නේ මේ කැමැත්ත හරියට තේරුම් නොගෙන මේ තමන්ගේ හිතේම ඇති වූ කැමැත්තට හිතට වහල් වෙලා හැඟීමට වහල් වෙලා අන්තවාදී ලෙස අන්තගාමී ලෙස ඒ කැමැත්ත දිගේ රවුම් ගහලා රෝද ගහලා ඒක ඒකම සැපයි ඒකම මනාපයි ඒකම මිහිරි කියලා හිතන නිසා නමුත් සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ මේ කැමැත්ත නිසා අපි මේ උපාදානය කරගත්ත පංචස්කන්ධය අපේ කැමැත්තට අනුව අපිට ඍෂි පරිදි මනාප පරිදි නවත්තන්න පවත්තන්න පුළුවන් ලෝකයක් ධර්මතාවයක් මේ පැවැත්ම තුල කවදක්වත් නැහැ කොහෙවත් නැහැ කාටවත් බෑ ඒ නිසා මේ ලෝකේ භ්‍රමණය වෙනවා නම් කාලය ගෙවිලා යනවා නම් ඒ සියලු දේ සබ්බේ ධම්මා අනාත්තාති සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සියලු දේ දුකටයි හේතු වෙන යද නිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තද නත්තා තද නත්තං එතං මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාති ඒ නිසා මම කොට මගේ වසඟේ යමක් පවත්තන්නේ යම් කිසි කෙනෙක් උත්සාහය වීරයක් දරනවා නම් ඒ පුද්ගලයා අනාත වෙලා අතරමං වෙලා දුකටපත් වෙනවා ඒක නියත ධර්මතාවයක් ඒකයි බුද්ධ ධර්ම ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන මේකෙ මිදී නිදහස් වෙන්නේ කොහොමද මේ තමන්ගේම හිතේ ඇති වූ කැමැත්තටයි ඔය තදින්ම අන්තවාදී ලෙස අන්තගාමී ලෙස පුද්ගලයෙක් ඇලෙන්නේ ඒ වගේම ගැටෙන්නේ තරහ වෛරය ක්‍රෝධයත් ඔය කැමැත්තක් නිසාමයි කැමැත්තක් නැතුව වස්කවි කියන්න බෑ පලි ගහන්න බෑ ශාප කරන්න බෑ අනිත් පුද්ගලයාට විරුද්ධව වැඩ කරන්න බෑ අපුඤ්ඤාභි සංකාරයක් කරන්න බෑ ඒ නිසා මේ කැමැත්තෙන්මයි මේ ඉච්ඡ නිසාමයි මේ ඡන්දය නිසාමයි අර ඡන්දා දෝසා භයමෝහ හිතක ඇති වෙන්නේ ඒ වගේම මේ කැමැත්තක් නිවන් දකින්නත් තියෙන්න ඕන මේකෙන් මිදී නිදහස් වෙන්න කැමැත්තකුත් තියෙන්න ඕන මේ වැරදි දෙයින් වැරදි බව දැනගත්තට පස්සේ ඒ වැරදේ මිදී නිදහස් වීමට උත්සාහ දන්නවන අන්න ඡන්ද විරිය චිත්ත විමංසා කියන සතර ඉද්ධපාද පූර්ණ වෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න ඕන මේ ඉච්ඡ 10ක් විග්‍රහ කළා මේ වෙන විට ඉච්ඡ පටිච්ච අභිච්ඡ නිච්ඡ උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡ පාපිච්ච මරිච්ච මහේච්ච අත්තිච්ච ලාභිච්ච තවිච්චක් තව මේ ඉච්ච කියන වචනේ අනිපැත්තටත් බුදුහාමුදුරුවෝ වචනයක් දේශනා කළ තියෙනවා. එක ධර්මතාවයක්. එක කම්ම නෙමේ එක ධම්ම. මේක තමා අපිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්චස්ස. අපිච්චස්සායන්. අපිච්ච කියන්නේ මේ තමන්ගේ හිතේ ඇති වූ ඉච්ච අවසන් කරනවා ඒ විච සහ මුලින් හිතෙන් ඉවත් කරනවා අපිච්චසායන් ධම්මෝ කිව්ව එක එනිසා යම් කිසි කෙනෙකුට මේ ඉච්ඡ අපිච්ඡ කරන්න නම් ඒ පුද්ගලයාට බුදුහාමුදුරුවෝ ක්‍රමයක් ක්‍රමවේදයක් පැහැදිලිව දේශනා කර පදාල. මේක තමයි අපි ත්‍රිලක්ෂණය එහෙම නැත්නම් අටක්‍රා තීන පදා කියලා බුද්ධ දේශනාවේ දේශනා කරලා තියෙන්නේ. මේක නිවන් දකින්නට උපකාර වන අවසාන නිට්ටාව අනත්ත ලක්ෂණ සූත්‍රයේ සියලු අනුධම්ම සූත්‍රවල තව මේ බුද්ධ දේශනාවේ නිවන් දකින්නට උපකාර වන ආකාරයේ දේශනා කරපු සියලු දූත්‍රවල මේ අවසාන මේ ඉච්ඡ නිච්ඡ අවසන් කරන්නට අපිච්ඡතාවයට පත් වෙන්නට උපකාර වන ආකාරයට බුදුහාමුදුරුවෝ දේශනා කළා අකුරු 8කින් පද 3කින් සමන්විත වූ විග්‍රහයක්. මේක තමයි අනිච්ච දුක්ඛ අනත්ත. මේ මාගදී භාෂාවේ පද 3යි අකුරු 8යි. අනිච්ච දුක්ඛ අනත්ත. මේක දෙපැත්ත ද්වතාවයේ තේරුම් ගන්නත් ඕනේ. අපි අනිච්ච අනුපස්සනා කළ යුත්තේ හිතේ ඇති වෙන අර නිච්ච ගතිය හිතෙන් අයින් කරන්න. පජාති පානාති පස්සති. අනිච්ච අනුපස්සී විහරති නිච්ච සංඥා පජාති. දුක්ඛ අනුපස්සී විහරති සුඛ සංඥා පජාති. අනත්ත අනුපස්සී විහරති අත් සංඥා පජාති. මේක නිසා මේ අනිච්ච දුක්ඛ අනත්ත කියන ත්‍රිලක්ෂණය කන කපා දැමීමට කෙලෙස් කපා දැමීමට උපකාරක ධර්මය තමයි ත්‍රිලක්ෂණය. කන කන කියන්නේ කපා දැමීම. මේ කෙලෙස් කපා දාන්න අර නිච්චසේ සුඛසේ අත්තසේ යමක් ගැනීම බැලීම විඳීම පිනවීම තමයි දුක කෙලෙස් උපදින්නේ. ඒ කෙලෙස් කපන්න පුළුවන් වෙන්නේ අනිච්ච දුක්ඛ අනත්ත තේරුම් අරගෙන නිච්ච සුඛාත්ත ගතිය අයින් කිරීම. මේ අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා නිච්ච සුඛාත්ත තේරුම් ගත්තොත් නිබ්බිදා කියන තත්වයට පුද්ගලයා නිබ්බින්දං නිබ්බින්දති. ඒ අනුව නිබ්බිදානුපස්සනාව තමයි සාක්ෂාත් කරගත යුතු ධර්මය. ඒ අනුව අර චන්දරාගය අභිනන්දනය නන්දි කැමැත්ත සහ මුලින්ම පටි නිස්සග්ග වෙනවා. සබ්බූපදි පටි නිස්සග්ග වෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත්තොත් මේ ත්‍රිලක්ෂණය යථා පරිදි තේරුම් ගන්නා තාක්කල් ද්වතාවේ සහිතව නිච්ච අනිච්ච සුඛ දුක්ඛ අත්ත අනත්ත මේ වචන තුන නිවැරදිව තේරුම් ගන්න තාක්කල් ද්වතාවේ සහිතව නිවන් දකින්නට කෙනෙකුට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ මාගදී භාෂාවේ බුද්ධ දේශනාවේ මේ දේශනා කරපු දේ අනිච්ච දුක්ඛ අනත්ත වෙන කිසිම භාෂාවකට පරිවර්තනය කරලා පදපර්ම ලෙස මේ නිවැරදි අර්ථය මතු කරලා පෙන්වන්න අමාරුයි. එනිසාම බුදුහාමුදුරුවෝ කිව්වා මේ අටක්‍රා තීන පදා කිසි භාෂාවකට විශේෂයෙන්ම ඡන්දස් වෛදික භාෂාවට පදපර්ම ලෙස පරිවර්තනය කරන්න එපා කියලා මහාවග්ග පාළියේ බුදුහාමුදුරුවෝ විනය නීතියකුත් පනවලා තියෙනවා. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ අනිච්ච දුක්ඛ අනත්ත නිච්ච සුඛ අත්ත තේරුම් ගන්නා තාක්කල් මේ නිවන් දකින්නට මාර්ගය විවෘත කරගන්න බෑ. අර ධම්මචක්කුං උදපාදි වෙන්නේ නැහැ. අර ඉච්ඡ හරියට ඉච්ඡ 10ක් තියෙනවා. 10යි නිවන් උපකාර වන එකයි 11යි. මේ ඉච්ඡ 11ම යම් කිසි කෙනෙක් තේරුම් ගන්න ඕන. පජානාති කියපු වචනේ මේකයි කිව්වේ. මේවා මේ තමන්ගෙම හිතේ උපදින දේවල් මිසක් තමා තුලින්ම තමා විසින් දැකිය යුතු දේවල් මිසක් වචන වලින් අහලා තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ සියලු ඉච්ඡ ඡන්දය කැමැත්ත නන්දි මේ කියන ඒවා තමන්ගේ හිතේ උපත ලබන්නේ වෙන කොහෙවත් උපත ලබන දේවල් අනික් මිනිහාගේ උපත ලබන හිතේ උපත ලබන දේ තමන්ගේ හිතේ වෙනස් ආකාරයකටයි උප ලබන්නේ ඉතින් ඒක නිසා මේක හොඳටම තේරුම් ගන්න ඕනේ මේ තමා තුලින් තමාගේ හිතේ ක්‍රියාත්මක වන ආකාරය නිවැරදිව දැන හඳුනා ගැනීම ප්‍රජනනය වෙන ආකාරය ප්‍රභවය වෙන ආකාරය නිර්මාණය වෙන ආකාරය දැකීම තමයි පජානාති ඒ නිසා ඒක තේරුම් ගත්තොත් නිවන් දකින්නවා තේරුම් ගත්තේ නැත්නම් නප්පජානාති නප්පජානාති නම් ඒ පුද්ගලයාට යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න බෑ ඒ පුද්ගලයා අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා ඒ පුද්ගලයාට මේ නිවන් මාර්ගය විවුර්ත කරගන්න බෑ මේ අනිච්ච දුක්ක අනත්ත නිවැරදිව තේරුම් අරගෙන තමන්ගේ හිතේ ඇතිවන වැරදි තීරණය වූ නිච්ච සුඛ අත්ත කියන තුන කපලා ඉවත් කරලා හිතෙන් අයින් කරලා අස් කරලා දානක මේ අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කරලා නිච්ච සුඛ අත්ත ඉවත් කිරීමත් සමගම හිතේ ඇතිවෙනවා උපේක්ඛා කියලා ගතිය උපේක්ඛා කියන ගතිය ඒ උපේක්ඛා කියන ගතිය මතුවෙන්නේ මේ අනිච්ච දුක්ඛ අනත්ත නිවැරදිව තේරුම් අරගෙන නිච්ච සුඛ අත්ත හිතෙන් කපලා දැමීම. ඒක තමයි ත්‍රිලක්ෂණය. ඒ தත්වයටපත් වුණාමයි නිබ්බිදා කියන නොබැඳුණු தත්වය. බැඳීමෙන් බැමි තුනෙන් නිදහස් වීම තමයි නිබ්බිදා. නිබ්බින්දං විරජ්‍යති විරජ්‍යං විමුච්ඡති විමුක්ති ඥාන දසනං හෝති එහෙම නැත්නම් පටි නිස්සග්ගානු පස්සී විහෙරති සබ්බූපදි පජහති මේක තමා බුද්ධ ධර්මයේ හරය මේ බුදුහාමුදුරුව අවුරුදු 45ක් තුල ලෝකයාට මේ ධර්මයේ දේශනා කළේ මේ සංසාර රිය ගමන යලි යලි බැඳි 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 යායන් තණ්හා පෝන භවිකා తත්‍ර తත්‍රාභිනන්දනී කියන තත්වයෙන් මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා සමුදය වෙන ආකාරය පෙන්වා දෙන්න තමා මේ මහා නිධාන සූත්‍රයේ මහා ප්‍රධාන සූත්‍රයේ ඒ වගේම අර පත්‍යා උද්දේශේ මේ ඉච්ඡ 10 විග්‍රහ කළේ මේ ඉච්ඡ 10 තේරුම් ගන්නා තාක්කල් මේ පටිච්චසමුප්පාද විග්‍රහය නිවනට උපකාර වන ආකාරයට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා පින්වතුනි මේ ඉච්ඡ කියන කැමැත්ත ඡන්දය කැමැත්ත නන්දි කියන මේ වචනවලින් හැමතැනින්ම හැම වචනයකින්ම විග්‍රහ කළේ තමන්ගේ හිතේ ඇතිවන තම තමන්ගේ හිතේ ඇතිවන දෙයක් මේක. මේක ලෝකෙහෙම කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි. මේක වෙන කාටවත් වෙනස් කරන්න පුළුවන්කම නැහැ. දැන හඳුනා ගන්න පුළුවන්කමකුත් නැහැ. ඒ නිසා තමන් ඕන මේ තමන්ගේ හිතේ ඇති වූ කැමැත්තෙන් මිදෙන හැටි තේරුම් ගන්න. මේ කැමැත්ත හරිද වැරදිද කියන එක සෝ සතෝ ආස්ස සති සෝ සතෝ පස්ස සති මේ කාශ්‍රය කළ යුතු යහපත් දෙයක්ද මේ කාශ්‍රය නොකළ යුතු යහපත් දෙයක්ද සේවිතබ්බා ධර්මයක්ද අසේවිතබ්බා ධර්මයක්ද කියන එක තීරණය කරන්න ඕන තමන් ඒ සඳහා දහම් ඇස ධර්මඥානය යථාභූත ඥාන දර්ශනය තමා තුළ ඇතිවේ එනිසා තමා තුළ මේ ප්‍රියදේට ඇලීමක් කියන ගැටිය තියෙනවා නම් කැමැත්ත අප්‍රිය දෙයට ගැටීම කියන වැරදි දෙය තියෙනවා නම් ප්‍රියා ප්‍රියතර අන්තවාදී ලෙස මනින හිතක් ගැටියක් තියෙනවා නම් කැමැත්තක් ඒ පුද්ගලයාට කවදක්වත් අනිත්‍ය දුක නැත්ත තේරුම් අරගෙන මේ දුකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් කම නැහැ මේ ධම්මැස පාදා ගන්න බෑ මේ ධම්මැස පාදා ගන්න නම් තමන්ගේ හිත පිළිබඳවම තමන්ගේ හිතේ ඇතිවන ඒ කැමැත්ත ඡන්දය පිළිබඳවම තමන් මේ දෙපැත්ත තේරුම් ගත යුතුයි. මේක තමයි හේතුව. හේතුව තමන්ගේ හිතේ ඇතිවන ප්‍රියාප්‍රිය බව එහෙම නැත්නම් ඡන්ද එහෙම නැත්නම් කැමැත්ත එහෙම නැත්නම් මන අපේ නන්දි මේ වචනවලින්. ඒ කැමැත්ත අනුව තමන් අර දෙයකට තැනකට අවස්ථාවකට ධර්මතාවයකට තණ්හා වෙන්නේ. තැනක හා වෙන්නේ. උපාදානය කරගන්න අල්ලගන්න එකතු කරගන්න ඒ අනුව ණය වෙන්න ඒ අනුව ඝන දිනුවකට බැඳින්න ඒ අනුව වැය කරන්න ඉස්සරහට ඉදිරියට සිද්ධ වෙන්න ඒ අනුව තමයි අලි අලිත් උපදින්නේ යායන් තණ්හා පෝනෝ භවික මේක ඉවත් කරා නම් අර යායන් තණ්හා පෝනෝ භවික වෙනුවට එතෙන්දි නත්ති දානි පුනබ්බව පුන පුනා බිහිවීම මේ පිළිබඳ ගතිය මේ කැමැත්ත හිතෙන් අයින් වෙනවා ඒ අනුව අයමන්තිමා ජාති නත්ති දානි පුනබ්බව කියලා බුදුහාමුදුරුව දේශනා කළා. ඉතින් ඒක නිසා මේ කැමැත්ත තමන්ගේ හිතේ ඇතිවන කැමැත්ත යම් තාක් දුරට තේරුම් ගත්තොත් මේකේ තියෙන වැරද්ද මේක නිසා තමන්ට උරුම වන විපල විපාක පටිසන්ධින දේ උරුම වන දේ තමන්ට අර සිදුවන කම්ම තේරුම් ගත්තාම ඒ පුද්ගලයාට පුළුවන්කම් තියෙනවා මේකෙන් මිදී නිදහස් වෙන්න කටයුතු කරන්න. ඒක තේරුම් ගන්නකම් ධම්මස පැහැදින්නේ නැහැ, ඥානං උදපාදි වෙන්නේ නැහැ, පඤ්ඤා උදපාදි වෙන්නේ නැහැ. මේ මේ ගැටෙන් මේ වටෙන් විවට වෙන්න බෑ. ඒ තාක්කල් ඒ පුද්ගලයා විඤ්ඤාපනාය පුද්ගලයෙක්. විඤ්ඤාණයෙන් කටයුතු කරන විඤ්ඤාණය හොඳයි ප්‍රියයි මනාපයි කියලා විඤ්ඤාණයෙන්ම කටයුතු කළා විඤ්ඤාණ ආහාර හොයාගන්නා පුද්ගලයෙක්. නමුත් මේක දැක්ක පුද්ගලයා ධම්මචක්කුන් උදපාදී වූ පුද්ගලයා ඊට පස්සේ පඤ්ඤාපනාය අර විඤ්ඤාණපනාය පුද්ගලයා පඤ්ඤාපනාය කියන ආර්ය තත්වයට පත් වෙනවා. ඒ අනුව මෙතෙක්කල් අනුසෝතගාමී පාරක මාර්ගයක ගමන් කළ ගිය පුද්ගලයා දැන් පටිසෝතගාමී පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ අනුව මේ දහම් ඇස පෑදුනහම අනිච්ච දුක්ඛානත්ත තේරුම් නොගෙන නිච්ච සුඛාත්ත අයින් නොකර දහම් ඇස පෑදින්නේ නැහැ. නිබ්බිදා කියන තත්වයට පත්වීම නියත වශයෙන්ම සිදු වුණොත් මේ බැමි තුන දැකලා බැමි තුනෙන් මිදී නිදහස් විය යුතුයි කියන එකයි නිබ්බිදා. එනිසා නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය කියලා ඒ පුද්ගලයා මගඵල සාක්ෂාත් කරගන්නවා. මේ සංසාර බැම්මෙන් වටෙන් විවට්ට වෙනවා. නේතං තේසං වට්ටං නත්ති කියන තත්වයට පත් වෙනවා. ඒ නිසා රාග වටේ, ද්වේෂ වටේ, මෝහ වටේ තමාම හදාගත්ත වටේකින් මේ තමන් අතරමං වෙලා මේ ගමනට එකතු වෙලා තියෙනවා. මේ රිය ගමන, මේ රිය ගමනේ මිදී නිදහස් වෙන්න නම් මේ තමන්ගේම හිතේ ඇති වූ වැරදි ප්‍රිය බව අප්‍රිය බව ප්‍රිය අප්‍රිය අතර මැනීම රාගය ද්වේෂය මෝහය තේරුම් අරගෙන ඒකෙන් මිදී නිදහස් වීමට නම් රාගක්කය ද්වේෂක්කය මෝහක්කය ත්‍රිපරිවට්ටය තේරුම් ගත යුතුයි. ඒ අනුව ඕනෑම කෙනෙකුට පුළුවන්කම තියෙනවා තමන්ගේ හිතෙන්මයි මේ රාගය ද්වේෂය මෝහය අයින් කරන්න ඕන, නැතුව ලෝකෙ එහෙම එකක් නැහැ. ඔය තමන්ගේ ඉඩකඩම් යාන වාහන ඒවට ඒවා අයින් කිරීම නෙමෙයි. බුදුහාමුදුරුවෝ කිව්වේ ඒවා අයින් කළාට හරියන්නේ නැහැ, ඒවා බාහිර දේවල්. මේ තමන්ගේ හිතේ තියෙන අධ්‍යාත්මික වශයෙන් තමන්ගේ හිතේ තියෙන රාගය ද්වේෂය මෝහයයි ඉවත් කරන්න ඕන, ඒකයි නියම. ඒ නිසා රාගක්කයෝ නිබ්බාණං, ද්වේෂක්කයෝ නිබ්බාණං, මෝහක්කයෝ නිබ්බාණං කියලා බුදුහාමුදුරුවෝ. ඒ නිසා මේ පින්වතුන් සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ බාහිර ලෝකේ නිවනක් නැහැ. බාහිර ලෝකේ අපිට මේ උපාදානය කරගන්න මේ හිතේ තියෙන කිලුටු කෙලෙස් බව අර විඥාන චිත්තේ කිලුටු කැමැත්ත අර ඉච්ඡා අභිච්ච වෙන නිසා නිච්ච වෙලා තියෙන නිසා පටිච්ච වීම නිසා මේකෙන් මිදී නිදහස් වෙන්න අනිච්ච දුක්ඛ අනාත්ම නිවැරදිව තේරුම් ගන්නගෙන නිච්ච සුඛාත්ත හිතෙන් අයින් කිරීම තමයි නිබ්බිදා කියන තත්වයට පත්වීම. එහෙම නිවනයි. මේක තේරුම් ගත්තට පස්සේ ඕන කෙනෙකුට මේ තමන්ගේ හිත හදාගෙන පිරිසිදු කරගෙන හිතේ තියෙන කුණු කිලුටු කෙලස් ගැටි අයින් කරගෙන හිත පිරිසිදු කරගන්න පුළුවන්. ඒ අනුව නිවන් මඟ සාක්ෂාත් කරගන්න පුළුවන්. තව දෙකකට කිට්ටු කාලයක් තියෙනවා. 11යි කාලට 20ට විතර බුද්ධ පූජාව පූජා කළා. 11යි 20ට 25ට විතර මේ දාන මේ පින්කම් කරලා අවසන් කරන්න, පින් දීලා පින් පවරලා. ඉතින් ඒක නිසා ඕනි කෙනෙකුට මේ කාලය අතරතුර දැන් මේ 9:25 ඉඳලා 10:11 කාල දක්වා පැය දෙකකට කිට්ටු කාලය තුළ ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ ධර්ම දේශනාවෙන් මතු වූ ප්‍රශ්න පමණක් නෙමේ ඕනෑම ධර්ම කාරණයක් පිළිබඳව කර්මය පිළිබඳව ධර්මය පිළිබඳව ඕනෑම කරුණක් පිළිබඳව ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්කම තියෙනවා. ඔව් දැන් මේ උපාසිකාවක් ප්‍රශ්නයක් අහනවා ඉන්ද්‍රිය ධර්මමද බල ධර්මයෙන් දැන් මේ ඉන්ද්‍රිය ධර්ම කියන එක පෘථග්ජන පුද්ගලයාගේ අසුතවත් පෘථග්ජන පුද්ගලයාගේ ඉන්ද්‍රිය ධර්ම නැහැ මොනවද ක්‍රියාත්මක වෙන්නේ ආයතන දැන් අසුතවත් පෘථග්ජන පුද්ගලෙක් අරියාණං අදස්සාවී අරිය ධම්මේ අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවී සප්පුරිස ධම්මේ අකෝවිදෝ ඒ පුද්ගලයා තුල ඉන්ද්‍රිය ධර්ම නැහැ ඒ පුද්ගලයා තුල ක්‍රියාත්මක වෙන්නේ ආයතන හය චක්ඛ ආයතන සෝත ආයතන ගාන ආයතන ජීව ආයතන කාය ආයතන මන ආයතන ආයතන හයක් සල ආයතන සලායතන ක්‍රියාත්මක වෙන පුද්ගලයෙක් තුල මේ ඉන්ද්‍රිය ධර්ම මතු වෙන්නේ නැහැ මතු වෙන්න බෑ ඒ නිසා අපි මේ දහම් ඇස පාදවා ගන්නවා කියන්නේ මේ මසස මේ කන ඇස කන නාසය දිවකය මන කියන මේ දොරවල් හයම අපිට පුළුවන්කම තියෙනවා ඉන්ද්‍රිය ධර්ම හැටියට මතු කරගන්න දැන් චක්ක ආයතනය චක්කු ඉන්ද්‍රිය කළ හැකි සෝත ආයතනය සෝත ඉන්ද්‍රිය ගාන ආයතනය ගාන ඉන්ද්‍රිය ජීව ආයතනය ජීව ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය කාය ආයතනය කාය ඉන්ද්‍රිය මනි ඉන්ද්‍රිය මන ආයතනය මනි ඉන්ද්‍රිය කරන්න මේකට සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය නිකම්ම හිටියට මේ ආයතන ඉන්ද්‍රිය වෙන්නේ නැහැ ආයතන කියන්නේ අහක යන කුණු ආගන්තුකේහි උපකිලිට්ටේන උපකිලිට්ටා අහක යන කුණු එකතු කරගන්නවා නම් අන්න ඒවා ආයතන එතකොට ඉන්ද්‍රිය ධර්ම තියෙනවා නම් මේ අහක යන කුණු එකතු කරගන්න අල්ලගන්න උපාදානය කරගන්න අයිති කරගන්න ගොඩ ගහගන්න ඒ ගොඩ ගහගන්න නැත්නම් ඒවා තෝරලා බේරලා පෙරලා පිරිසිදු දේ පිරිසිදු වන දේ විතරක් ගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙමනම් මේ පෙරහනක් හැටියට පෙරහංකඩයක් හැටියට අපි මේ ඇහැ පාවිච්චි කළ යුතුයි. කන පාවිච්චි කළ. එහෙම මේ තෝරලා බේරලා පෙරලා පිරිසිදු කරණීය ධර්ම ඇතුළට ගන්නටත් අපිරිසිදු අකරණීය ධර්ම බැහැර කරන්නටත් තේරුම් ගත්තොත් අන්න එතෙන්දි තමන්ගෙම ඔය ඇහැකන නාසය දිවකය මන ඉන්ද්‍රිය ධර්මයක් බවට පත්වෙනවා පළමුකොට පළමුකොටම මනීන්ද්‍රිය තමා මේ මතුවෙන්නේ ඒ මනීන්ද්‍රිය මතුනාට පස්සේ ඒ පුද්ගලයා තුළ මේ අනික් නරකදේ ඉවත් කරන්නටත් හොඳදේ ඇතුළට ගන්නටත් තේරුමක් ගත්තට පස්සේ අන්නර දහම් ඇස ධම්ම චක්කුන් උදපාදි වෙනවා. ඒ අනුව ඒ පුද්ගලයා තුළ තව ඉන්ද්‍රිය ධර්ම පහක් මෙතෙක් නොතිබූ ඉන්ද්‍රිය ධර්ම පහක් අලුතෙන් උපදිනවා. මොනවද ඒ? සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය ධර්ම 37 බෝධිපාක්ෂික ධර්මවල කොටසක්. එමනනම් මගඵල ලබන්නට මේ රාග බව, ద్వේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන්නට ක්‍රියාත්මක වන විට මතුවන ඉන්ද්‍රිය ධර්ම පහක්. ඒ ඉන්ද්‍රිය ධර්ම මතුනහම ආනපාන සති සමාධිය දිගින් දිගටම ක්‍රියාත්මක වෙනකොට මේ කරණීය අකරණීය දෙපැත්ත තේරුම් අරගෙන අකරණීය ධර්ම ඉවත් කරනකොට අර මනින්ද්‍රියෙන් අර සද්ධා ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනකොට සද්ධා ඉන්ද්‍රිය බල හතරක් බවට පත් වෙනවා. විරිය ඉන්ද්‍රිය විරිය බල හතරක්, සති ඉන්ද්‍රිය සති බල හතරක්, සමාධි ඉන්ද්‍රිය සමාධි බල හතරක්, පඤ්ඤා ඉන්ද්‍රිය පඤ්ඤා බල හතරක් හැටියට හතර හතර හිතේ මතුවෙන. ඒ අනුව හිතේ උපදිනවා උපේක්ඛා ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය. දැන් උපේක්ඛා සිතින් අර සබ්බ සංඛාර උපේක්ඛා සිතින් ඉවසා විමසා කටයුතු කිරීමේ හැකියාවක් කැමැත්තක් ශක්තියක් ඒ පුද්ගලයා තුළ ඇති වෙනවා. ඒ නිසා අර ප්‍රිය දෙයට ඇලෙන්නේ කම්පා වෙන්නේ අප්‍රිය දෙයට ගැටෙන්නේ ප්‍රිය අප්‍රිය අතර මුලා වෙන්නේ. ඒ අනුව ඒ පුද්ගලයා තුළ තවත් ඉන්ද්‍රිය තුනක් මේ මගඵල ලබන්නට උපකාර වන ඉන්ද්‍රිය තුනක් අඤ්ඤතාවීන්ද්‍රිය කියලා මතුවෙනවා. මේ නිසා මේ පුද්ගලයා තුළ ඔය ආයතන ක්‍රියාත්මක වන තාක්කල් මේ ඉන්ද්‍රියයන් ක්‍රියාත්මක වෙන්න. මේ ආයතන ක්‍රියාත්මක වන තාක්කල් කුණු එකතු කරගන්නවා. අහක යන අර අහක යන කුණුමයි එකතු කරගන්න. එහෙන් ඔය එකතු කරගන්නේ රූප අහක යන දේවල්. මේ කණෙන් අහක යන අර ශබ්ද. මේ අහක යන කුණු තමා කිලුටු ගණිතේ තමා අර ප්‍රිය බවට ඇලිලා අප්‍රිය බවට ගැටිලා ප්‍රිය අප්‍රිය අතර මැනලා එකතු කරගන්න. ඒවා දිගේ රෝධ ගැහිම තමා මේ පිනවා පිනවා විඳවා විඳවා මැන මැන මේ පැවැත්ම පවත්වාගෙන යන. ඒ නිසා එතෙන්දි ආයතන මිසක් ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රියාත්මක. ඒ නිසා තමන් දැනගන්න ඕන මේ ඉන්ද්‍රිය ධර්ම තමන් තුළ මතු කරගන්න. මේකට ඉතාම සරල ක්‍රමයක් තියෙනවා. කොහොමද මේ ඇහැ කන නාසය දිවකාය මන කියන මේ හය සංවර කරගත්තෝ? කායන සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ, සාදු සම්බත සංවර නම් ආයතන බවට පත් වෙන්නේ නැහැ, ඉන්ද්‍රිය බවට පත් වෙනවා. සංවර නැත්නම් අසංවර නම් අසංවර නම් අතං අසංඋත්තං ආයතනම ක්‍රියාත්මක වෙනවා. මේ සංවර කියන්නේ රාගය, ద్వේෂය, මෝහය වාරණය කිරීම. සං කියන්නේ රාගය, ద్వේෂය, මෝහය. බර කියන්නේ වාරණය, බැලකීම, විරමණය කියන්නේ වාරණය, බර කිරීම. ඉතින් ඒක නිසා සංවර කියන්නේ සීලය. සංවරට්ටේන සීලං. අතෝ සීල් සමාදන් වුණ තරමට මේ ඉන්ද්‍රිය හය සංවර වෙන්නේ නැහැ. ඒක යන් සමාදානං තංවත. නමුත් සංවරට්ටේන සීලං බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරදී. ඒ නිසා තමන්ගේ පාලනේ තියෙන තමන්ගේ ඇහැ කන නාසය දිවකය මන ආයතන හැටියට ක්‍රියාත්මක කරන්නේ අර හැඟීමට වහල් වෙලා, හිතට වහල් වෙලා ප්‍රිය දෙයට ඇලීම, අප්‍රිය දෙයට ගැටීම, ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මැනීම නිසා. ඒ නිසා සංවර වෙනවා. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. කොහොමද ඔය තමන්ගේම පාලනේ තියෙන මේ ඉන්ද්‍රිය හය ආයතන හයක් බවට පත් කර නොගෙන ඉන්ද්‍රිය ධර්මයන් හයක් බවට පත් කරගන්න නම් මෙන්න මේ සංවර තත්ත්වය තමා තුළ කායන සංවරෝ සාදු, වාචාය සංවරෝ සාදු, මනසා සංවරෝ සාදු, සබ්බ සාදු සබ්බත් සංවරෝ. ඒ නිසා සංවර කරගන්න පුළුවන් වෙන්නේ තමන්ට මිසක් තව කාටවත් තමන්ගේ ඇහැ සංවර කරලා දෙන්න බෑ. මේකට යම් යථා භූත ඥාන දර්ශනයක් අර දහම් ඇස පැහැදීමක් මේ ධර්මය අහලා මේ සංවරත්වයේ තියෙන වැදගත්කම තේරුම් ගන්න ඕන. මේ අසංවර වුණාම උරුමවන ලබන පටිසන්දෙන ඵල විපාක අයහපත් ඵල තේරුම් ගන්න ඕන. ඒ අනුව එමනනම් මේ සංවරකම නිසා අර අසංවරකම කියන එක සහ මුලින්ම යටපත් කරන්න පුළුවන්. ඒ නිසා මේක තමන් තුල තියාගත් වඩා වර්ධනය කරගත යුතු දෙයක් මිසක් අනුන්ට කරලා දෙන්න පුළුවන් දෙයක් මෙතන නැහැ. මේක තේරුම් ගත යුතුයි.
අවසරයි ස්වාමීන් වහන්ස පංච උපාදානස්කන්ධේ රූප කොටස පඨවි ආපෝ තේජෝ වායෝ වලින් නම් ඒක මේ ධාතු ලෙසින් නම් හැදිලා තියෙන්නේ. එතකොට අනික් කොටස් ටික ධාතු හැටියටද නැත්නම් ඊට වෙනස් ආකාරයෙන්ද කියලා දැනගන්න කැමතියි.
දැන් පංච උපාදානස්කන්ධයේ ඔය මහත්තයා කියපු කොටස අයිති වෙන්නේ රූපවලට. ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා ඔක්කොම මොනවද? රූප. නාම කොටසකුත් තියෙනවා. නාම කොටස මොනවද? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඒක හොඳ නරක දෙපැත්තටම ඔය වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. අර පංචස්කන්ධය හැටියට රූප කොටස තමයි ඔය මහත්තයා ඔය හිතාගෙන තියෙන්නේ කිව්වේ. ආපෝ තේජෝ වායෝ පඨවි. මේක තව තියෙනවා. මොනවද? වේදනා සංඥා සංකාර විඥාන. ඒ හතර තමයි අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය හැටියට විග්‍රහ කරලා තියෙන්නේ නාම රූප විග්‍රහය. මේ දෙකම තේරුම් ගන්න ඕන. රූප රූප හැටියට තේරුම් ගන්න ඕන. මේ රූප කියන කොටස නෙමෙයි අපි උපාදානය කරගන්න. රූප එක රූප කියන්නේ චතුන්නංච මහා භූතං උපාදාය රූපං හැටියට අපි උපාදාන. හැබැයි රූප නැතුව මෙන්න කිසිම දෙයක් අපිට උපාදානය කරගන්න බෑ. අපි කිව්වට ඔය අරූපී වුණත් එතනත් මේ ගති හරි තියෙනවා.
එතන එතන එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ ගති හැටියටද අනිත්
මොකද්ද? ඔව් ආපෝ තේජෝ වායෝ හැටි
පඨවි ගති හැටියටද අර
නෑ. දැන් මේක අපි උපාදානය කරගන්නවා නම් උපාදාය රූපං. නමුත් අපිට පුළුවන් කමක් නැහැ මේ ලෝකේ බුදු කෙනෙකුටවත් අරහතුන් වහන්සේටවත් නිවන් දුටු අරහතුන් වහන්සේටවත් මේ කියන ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත හතර පාවිච්චි නොකර භාවිතා නොකර ජීවත් වෙන්න බෑ මොහොතක්. හුස්ම ගන්නවා නම් අපි ගන්නෙ මොනවද? ආපෝ තේජෝ වායෝ පඨවි. වතුර බොනවා නම්, කෑම කනවා නම්, දැන් බුදුහාමුදුරුවන්ටවත් වතුර නොබී දවසක් ඉන්න බෑනේ. මොනවද වතුර බොනවා නම්? ආපෝ තේජෝ. හැබැයි බුදුහාමුදුරුවෝ ඔය බිව්ව වතුර ගත්ත හුස්ම අර දානි ගත්ත ඒවා උපාදානය කරගෙනවද? නෑ. උපාදානය කරගැනීමෙන් තොරව ඒවා පරිහරණය කළා භාවිතා කළා. පෘථග්ජන පුද්ගලයා කරන්නේ ඒ දේවල් අර ප්‍රිය බවට ඇලීම තිබුණ ගමන් උපාදාය රූප උපාදානය කරගන්න. අප්‍රිය බවට ගැටීම නිසා වෙන පැත්තකින් උපාදානය කරගන්න. මැනීම නිසා අර සංසන්දනය කිරීම නිසා උපාදාය රූප උපාදානය කරගන්න. ඒකයි වර්ධ. ඒ නිසා මේ පංචස්කන්ධය භාවිතා නොකර පරිහරණය නොකර කිසි කෙනෙකුට විනාඩියක්වත් ජීවත් වෙන්න බෑ. ඒක සියලු අයට, සියලු බුදුවරුන්ට, සියලු අරහතුන් වහන්සේලාට, සියලු ප්‍රාණීන්ට භූතයන්ට මේ පංචස්කන්ධය පරිහරණය කරන්න අයිතියක් තියෙනවා. ඒක වරදක් නෑ. වරද මොකද්ද? මේ පංචස්කන්ධය උපාදානය කරගෙන මම මගේ කියලා මට කැමති ඍෂි ආකාරයට මන අපාකාරයට අර සංචේතන අපහත්තල කොටු කරලා වෙන් කරලා කම්බි ගහලා කණ්ඩි දාලා මට මගේ කියලා ඔය අයිති කරගෙන වෙන් කර ගැනීම තමයි උපාදාන. එනිසා මේ පංචස්කන්ධය පංචස්කන්ධය හැටියට නිවැරදිව තේරුම් ගත යුතුයි. පංච උපාදානස්කන්ධය වැරදි දෙයක් හැටියට නිවැරදිව තේරුම් ගත යුතුයි. ඒ දෙකේ වෙනස තේරුම් ගත්තොත් ඕන කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන්. මේ සංසාර දුකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. දැන් අපි මේ පංචස්කන්ධය බරක් වෙන්නේ, බයක් වෙන්නේ, බැම්මක් වෙන්නේ, බලයක් වෙන්නේ උපාදානය කරගත්තා. මගේ කාර්යක කියපු හැටිය දැන් මගේ කාර්යයකට මොකක් හරි කාක්කෙක් ඇහිල්ල ජරා කළොත් කවුරු හරි මොනවා හරි වීදුරුවක් කැඩුවොත් මට බයක් නැද්ද? එහෙම කරයි කියලා. මගේ නොවේ නම් උපාදානය කර නොගත්තනම් ඒ පංචස්කන්ධේ කැඩෙන බිඳෙන දෙයක්. ඒක උපාදානය කරගන්න බයකුත් නැහැ, බරකුත් නැහැ, බැම්මකුත්. එනිසා මේ දෙක දෙකක්. පංචස්කන්ධය කියන එක ලෝකෙ තියෙනවා. ඒක ඕන කෙනෙකුට පරිහරණය කරන්න පුළුවන්, භාවිතා කරන්න පුළුවන්, උපාදානය කර නොගෙන. එහෙමනම් බයක් නැහැ, බරක් නැහැ, බැම්මක් නැහැ, බලයකුත් නැහැ. අර බය, බර, බල, බැම්ම, බලය, බයන්නේ එන සියලු දේ තියෙන්නේ ඔය උපාදානය නිසා. උපාදානය අත්හැරිය ගමන් බය නැති වෙනවා. පස්සම් භයං කාය සංකාරං, පස්සම් භයං වචී සංකාරං, චිත්ත සංකාර. බය නැති වෙනවා. බය තියෙන්නේ මේ උපාදානය කරගත්තොත්. මගේ කරගත්තොත්, මට කැමති දේ පවත්වන්න උත්සාහ කරගත්තොත් බය තියෙනවා, බර තියෙනවා. එකයි වෙනස. මේක වෙනස් දෙකක් බව තේරුම් ගන්නා තාක්කල් අපිට නිවන් දකින්න බෑ.
අවසරයි ස්වාමීන් වහන්ස, සතරීර්තිපාදයන් මතක විග්‍රහ කරලා දෙන්න.
සතර ඉද්ධිපාද
මතක විග්‍රහ කර දෙන්න.
සතර ඉද්ධිපාද ඡන්ද, ඡන්ද, විරිය, චිත්ත, විමංසා. මේ හිතේ ඇතිවන පිරිසිදු බව වඩා වර්ධනය වෙන්නේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගෙන්. ඡන්ද, විරිය, චිත්ත, විමංසා කියන හතර මේ ඉද්ධිපාද හැටියට තේරුම් ගත්තොත්. ඉද්ධිපාද කියන්නේ මේ පිරිසිදු වෙන මාර්ගය. කුණු කෙලෙස් කිලුටු දේ හිතෙන් අයින් කරගන්නට උපකාර වන දේ තමයි ඉද්ධිපාද කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඉතින් ඒක නිසා මේ සතර සතිපට්ඨානය වඩනකොට, සතර සතිපට්ඨානය වඩන්න ඕන. කායේ කායනුපස්සනාව, ආනපාන සති සමාධියේ පීඨා, සම්පජානකාරී හෝති හැටියට පටිකූල මනසිකාරයෙන් වඩන එක තමා කායේ කාය අනුපස්සනාව. ආනපාන සති සමාධිය වැඩි. මේ අතරාතිපට්ඨානේ කායේ කාය අනුපස්සනාව වඩනකොට මේ සතර සම්මප්පදාන, කුසලම් පජානාති, අකුසලම් පජානාති, කුසල මූලම් පජානාති, අකුසල මූලම් පජානාති, සතර සම්මස්සන ඥානය, සතර සම්මප්පදාන හැටියට වැඩෙනවා. මේ වැඩෙනකොට ඔය ඡන්ද, විරිය, චිත්ත, විමංසා කියන එක අර කෙලෙස් මුල් ගලවා දමන්නට උපකාර වන ආකාරයට, තමන්ගේ හිත පිරිසිදු වෙන ආකාරයට හිතේ යම් ගතියක් ඇති වෙනවා. ඒ ගතිය තමයි සතර ඉද්ධිපාද. පිරිසිදු වෙන පැත්තට හැරෙනවා. හිත කිලුටු වෙන්න පිරිසිදු වෙනවා. ඒක තමයි සතර ඉද්ධිපාද කියලා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළා. අර අනිත් පැත්තට ගියොත් ඡන්දා, දෝසා, භයා, මෝහ හිත කිලුටු වෙන පැත්තකුත් තියෙනවා. ඒ නිසා මේ ඡන්ද කියන එක තමයි දෙපැත්තටම යන්නේ. හොඳටත් ඡන්ද කැමැත්ත ඉච්ච, නරකටත් ඡන්ද කැමැත්ත මනාපය ඉච්ච. නරක දෙයට මනාපුනොත් අයුතු දෙයට, අවැඩ අසාධාරණයට එතෙන්දි ණයක් වෙනවා. අර යහපත් දෙය නම් එක ණයෙන් මිදී නිදහස් වෙනවා. එතකොට අර සතර ඉද්ධිපාද වලින් ණයෙන් මිදී නිදහස් වෙන පැත්තට යනවා. අර සතර දුගතියාගතිය, ඡන්දා, දෝසා, භයා, මෝහ නැවත නැවතත් මේ වැය කරන්නට ණයක් තමන්ම නිර්මාණය කරගන්නවා, ප්‍රභාවය කරගන්නවා, සකස් කරගන්නවා, ණයටපත් වෙනවා. ඒ අනුව ණය ගවන්න නැවත නැවත යලි යලි ඉපදීපි මේ ගමනේ යන්න ඕන. මේක මේ ණය ගන්න දෙනුවක්, මේ පැවැත්ම වෙන මොකක්වත් නෙමෙයි. අපි ණය වෙනවා, ඊට පස්සේ ණය ගෙවන්න ආයි ඉපදිනවා. ඒ ණය ගෙවන ගමන් ආයි එක ණයක් ගෙවනකොට ණය 10ක් වෙනවා. මේ ණයෙ මිදී නිදහස් වෙන්න නොදන්නා කම නිසා නැවත නැවත ණය වෙවි පුද්ගලයා සංසාරේ අතරමං වෙනවා. එකයි වෙන්නේ. ණය මිදී නිදහස් වෙන්න යම් කිසි කෙනෙක් හරියට තේරුම් ගත්තා නම් අර අනන සුඛය, අනවජ්‍ය සුඛය, අත්ති සුඛය සියලු මේ සුවයන් තමන්ටම මේ මොහොතේම බිඳ ගන්න පුළුවන්. දැන් අදුක්කම අසුක වේදනාව කියන එක බොහෝ සූත්‍රවල මේක පැහැදිලිවම පිරිසිදුවම විග්‍රහ කරලා තියෙන සූත්‍රයක් තමයි කුණ්ඩලීය සූත්‍රය. සලායතන සූත්‍රෙත් මේක පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. මේ සුව ආස්වාදය ආමිෂය කියන එක අපි දෙපැත්තට දෝලණය කරනවා, මනිනවා. ඒ මනින හැම අවස්ථාවකම මානයෙන් කටයුතු කරනවා. මානයෙන් කටයුතු කරන හැම අවස්ථාවකම ඒ ක්‍රියාව නිසා, මැනීම නිසා මේ අදුක්කම අසුක කියන වේගයක්, වේදනාවක්, ආවේගයක් එනවා. මං උදාහරණයක් හැටියට මේක කිව්වහම තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ අදුක්කම අසුක සුය කියලා. එහෙම නැත්නම් මේ ප්‍රිය අප්‍රිය අතර, මනාප අමනාප අතර මැනීම තමයි මේ අදුක්කම අසුක කිව්වේ. අපිට දැන් මෙතන කේක් කෑල්ලක් කන්න දුන්නා කියමුකෝ. මේ කේක් කෑල්ල අපි කන එක, ඒක ඒ කේක් කෑල්ල රස විඳලා කන එක, ඒකේ ප්‍රශ්නයක්ම නෑ. ඒක ප්‍රියත් නෑ අප්‍රියත් නෑ. ඒක කෑමට දුන්න නිසා ඒක කෑම කන්න පුළුවන්. මේ කේක් කෑල්ල පිළිබඳව අපි කටක් කෑව ගමම්ම මේ කේක් කෑල්ල තමන් මීට පෙර කෑව සියලු කේක් එක්ක යම් ආකාරයක සංසන්දනය කරන්න මනින්න ගියොත් මෙන්නේ මොකද? අන්න අදුක්කම අසුක කියන මේ වේගයක් හිතේ එනවා. ඒ නිසා මේ ප්‍රිය මේ කේක් කෑල්ල අර මීට පෙර කේක් කෑව කේක් කෑලිත් එක්ක සංසන්දනය කරනකොට හිතේ චිත්ත වීති දිගේ රෝද ගහන්න ඕන, මනින්න ඕන. මේ මැනීම නිසා මේ කේක් කෑල්ල අර කේක් කෑලි වලට වඩා රස නම් ඒ අනුව අර අදුක්කම සුගතුවේ එනවා. ඒ වගේම මේ කේක් කෑල්ල අර මීට පෙර කේක් කෑලි වලට වඩා නිරස නම් අප්‍රිය නම් ඒ අනුව හිතේ දෙවැනි වේසයෙන් අදුක්කම සුක අර අසුක එනවා. අර සුක අසුක එනවා. ඉතින් ඒක නිසා දැන් මේ කේක් කෑල්ල ප්‍රිය නම් මේ කේක් කෑල්ලට ඇලෙනවා, මේ කේක් කෑල්ල අප්‍රිය නම් මේ කේක් කෑල්ලට ගැටෙනවා. ඒ ඇලීමයි ගැටීමයි දෙකම එන්නේ අර අදුක්කම සුක සංසන්දනය මැනීම නිසා. මේ වගේ ඇහෙන් දැක්ක රූප, කනින් ඇහුව ශබ්ද, නාසයෙන් ගත්ත ගඳ සුවඳ, දිවෙන් ගත්ත රස, කයින් ගත්ත පහස, මනසෙන් ගත්ත මැනීම සියලු දේ මේ ආකාරයට පුතක් යන පුද්ගලයෝ මානයෙන් මනිනවා. ඔය කියන මානයෙන් සෙය්‍යමාන, සදිසමාන, උච්චමාන, අභිමාන, අවමාන, හීනමාන මේ වගේ තමන්ගේ කෝදුවකින්, තමන්ගේ මිම්මකින්, තමන්ගේ මානයකින් මනින්න පටන් ගත්තාම අදුක්කම සුක තමයි හිතේ ඇති වෙන පළමුම දේ. ඒ අනුව මානය නිසා මෝහය හිතේ ඇති වෙන එකයි අදුක්කම සුක කිව්වේ.
පෞගිය සති කීපයක මගේ අසනීප තත්ත්වේ පොඩ්ඩක් වැඩිවිලා අධික වේදනාවකට මගේ සිත යොමු වුණා. ඒ අවස්ථාවේ මට ආතතියේ නොහැකියාවක් තේරුණා, මට කරගන්න බැරියේ කියලා. ඒකට හේතුව මගේ විසුරුණු සිතක් බවට පත් වුණා කියලා මට තේරුණා. ඊළඟට වේදනාවත් එක්ක මගේ සිත ද්වේෂය කරා, මේ වේදනාවට මගේ සිත යොමුණා කියලා මට තේරුණා. මේ නිසා මම නිතරම මෙත්තානුස්සතිය වඩමින් හිටියත් මෙත්තානුස්සතියත් වඩා බැරි අවස්ථාවක මගේ සිත යමුනා. මේකෙන් මගේ සිත ගලවා ගැනීමට පුංචි උපදේශයක් දෙන මෙන් කාරණිකව ඉල්ලා සිටිනවා.
දැන් මේක මේ කායික වේදනාව. ওই වේදනාව මොකද්ද? කායික වේදනාව. මේ කායික වේදනාවත් පෙර කරපු ක්‍රියාවක කර්මයක්. දැන් මේක මෙනෙහි කරන්න ඕන. මේක මොකද්ද? මේක ගෙවන්න වැය කරන්න තියෙන දෙයක්මයි. මේ ආව වේදනාව අපි අල්ලගන්න උපාදානය කරගත්තොත් තමයි ඔය වෙන්නේ. ඒක නිසා මේකත් කර්මස්ථානයක් කරගන්න පුළුවන්කම තියෙනවා නම් හරියට ධර්මයේ දැනගෙන මේකත් ආනපාන කරන්න පුළුවන්. මේ කායික වේදනාව කියන එක විඳවන්න වෙනවා. මේක පෙර කරපු කර්මයක හේතුවක ඵලයක්. මේක තේරුම් ගත්තට පස්සේ අර ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවාගේ අර සංඥාවේ අනිච්ච බව, අනත්ත බව, අසුභය, අනුබිරත් සංඥාව මෙනෙහි කරපු ගමන් ආනපාන සති සමාධිය පිහිටලා මේකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. හැබැයි මේක දැන් මේක හිතන්න මොන දැන් මේ අද කරපු දෙයක ඵලයක් නෙමෙයි මේ කය. මේ ලෙඩේ, මේ රෝගය, මේක ආදීනව. මේක දැන් මේක ගෙවන්න මොන මේක වැය කරන්නම තියෙන දෙයක්. ඒ නිසා මේකට තව තවත් අපි එකට එක කරන්න ගියොත් මොකද වෙන්නේ? ඒකට ප්‍රතිකර්ම කරන එක හරි. නමුත් එකට එක ඒකෙන් අපි විශ්ෝභ වෙන්න පසුතැවෙන්න අපි මේකට යටපත් වෙන්න හොඳ නැහැ. ඒක නිසා මේකත් මේ ගෙවලම අවසන් කරන්න ඕනේ. ඒ අවසන් කිරීම තමයි ඔය ගිරිමානන්ද සූත්‍රයේ පැහැදිලිව තියෙන්නේ.
ස්වාමීන් වහන්ස අරිය මෛත්‍රී භාවනාවේදී මේ මම කියන එක යොදලා තියෙන්නේ ඇයි කියලා මට තේරෙන්නේ.
මමත් තියෙනවා. මමද සියලු ලෝක සියලු සත්වෝ. මම නැති වුණොත් මොකද වෙන්නේ? ඈ මමද සියලු ලෝක සියලු සත්වෝ සම එක ලත්තේට ගේන්න නම් මම අත්හැරලා හරියනවද? හරියන්නේ නැහැ. මමත් මේ පැවැත්ම තුල එක කොටසක්. ඒ නිසා මමද සියලු ලෝක සියලු සත්වෝ සම මෙතට සමසේ සම සත්වයට ගේන්න ඕන. ඒ අනුව පුළුවන්කම් තියෙනවා. මමද සියලු ලෝක සියලු සත්වයෝ කෙරෙහි පරම මෛත්‍රිය ආර්ය මෛත්‍රිය අප්‍රමාණ චේතෝ විමුක්තිය පතුරවන්නෝ. ඒක නිසා මේ මම කියන වචනේ අත්තර දැම්මොත් ඒක පරම සමමිත වෙන්නේ නැහැ. ආර්ය මෛත්‍රිය වෙන්නේ නැහැ. අප්‍රමාණ චේතෝ විමුක්තිය වෙන්නේ නැහැ. මමද සියලු ලෝක සියලු සත්වයෝ සෝතාපන්න ඵලයෙන් නිදුක් වෙත්තා. සකදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්තා. අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්තා. අරහත් ඵලයෙන් දුකෙන් මිදුත්තා. නිවන් සුවෙන් මම නිවන් දකින්න නැතුව බෑනේ. අනික් අයත් ඒ ආකාරයටම මමද සියලු ලෝක සියලු සත්වයෝ සෝතාපන්න ඵලයෙන් නිදුක්කෙත්තා නිරෝගීත්තා සුවපත්ත්තා දුකෙන් මිදෙත්තා නිවන් සුවෙන් සුවපත්ත්තා කියන මේ පරමාර්ථමයිච්ච මේක කාටවක්වත් අපි අඩු කළාද වැඩි කළාද වෙනසක් කළාද විශේෂයක් කළාද නැහැ. මමද සියලු ලෝක සියලු සත්වයෝ සෝතාපන්න ඵලයෙන් නිදුක්කෙත්තා සකදාගාමි ඵලයෙන් නිරෝගීත්තා අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්තා අරහත් ඵලයෙන් දුකෙන් මිත්තා නිවන් සුවයෙන් සුවපත් වෙත්තා. මේක තමයි පරම මෛත්‍රිය. මේක තමයි ආර්ය මෛත්‍රිය. මේක තමයි අප්‍රමාණ චේතෝ විමුක්තිය. යතන කෙරවලක් නැහැ. අර නිවන් සුවේ තමයි සියලු දේ ඒකාග්‍රතාවයෙන් සිටේ පවතින. එතන කිසිසේත් මමත්වයක් එන්නේ නැහැ. එතන කිසිසේත්ම මමත්වයක් ගෑවිලාවත් ශේෂයක්වත් නැහැ.
ස්වාමීස්තව ප්‍රශ්නයක් තියෙනවා. සංකත කියන වචනේ තේරෙන්නේ සංකත කියලා තියෙනවා.
සංකත කියන්නේ වචන දෙකක්. සංකාරයක් කළාම යම් ආකාරයක සංකතයක් සකස් කරනවා. සංකාර විසංකාර කළාම විසංකාර වුණාම අසංකත ධර්මයක්. සංකත කියන්නේ මේ පැවැත්ම තුළ අපි හිතෙන් හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ යම් අපිට උරුම වන දෙයක් අපිට අයිති වන දෙයක් අපිට ප්‍රතිසන්දෙන දෙයක් ප්‍රතිඵලයක් ලැබෙන දෙයක් අපි සකස් කරගන්නවා නම් ඒක සංකත ධර්මයක්. මේ සංකත ධර්මයක දෙපැත්තක් නියත වශයෙන් තියෙන කාසියක දෙපැත්ත වගේ කිසිම සංකත ධර්මයක් නැ දෙපැත්තක් දතාවයක් නැති. ඒ නිසා දිව්‍ය ලෝකෙත් අපාය මග්ගේ මග නොමග දෙකම සංකත. නමුත් බුද්ධ දේශනාවේ අසංකත ධර්මයකුත් තියෙනවා. ඒ එකම අසංකත ධර්මයේ ඒ කියන්නේ සකස් නොකල ධර්මයක්. මේ සකස් වූ සියලු දෙයින් මිදී නිදහස් වීම තමයි නිවන. අර සකස් කරගන්න දේ සියලු දේ සංකත ධර්ම. මේ පැවැත්ම තුළ අපි ඔය සියලු සංකත ධර්ම ආපෝ තේජෝ වායෝ පඨවි අවකාශ විඥාන කියන මේ හයෙන් සකස් කරගන්න නිසා ඒවා සංකත ධර්ම. මේක තවදුරටත් හුඟක් ගැඹුරු ධර්මයක්. අර පුක්කුසාති රජ්ජුරුවන්ට බුදුහාමුදුරුව පිදුරු මඩුවේ ඉඳලා විග්‍රහ කරපු මේ ච ධාතු විභංගය තුල තමා මේ සංකත අසංකත ධර්ම තා දෙක පැහැදිලිව පිරිසිදුව ඉතා ගැඹුරුවෙන් නිවන් දකින්නට උපකාර වන ආකාරයටම විග්‍රහ කරලා තියෙන තැන. එනිසා මේ පැවැත්ම තුළ මේ ලෝකය තුළ මේ අඳුර තුළ අපි වචනෙන් ක්‍රියාවෙන් කතාවෙන් මේ මහා ධාතු භූත ගති උපයෝගී කරගෙන යමක් සකස් කරගන්නවා නම් ඒ සියල්ල සංකත. හැබැයි සංකතයක් හදන්න බෑ සංකාරයක් සංචේතනාවක් නොකර. මේකත් තේරුම් ගන්න. සංකාරයක් කරලා සංචේතනාවක් පැවැත්වීමෙන් මිසක කිසිම සංකතයක් හදන්න බෑ. ඒක සංවිසංකලොත් අන්න අසංකත ධර්මයක් ඒ සකස් කළ දෙයින් මිදී නිදහස් වෙනවා. මේකයි තේරුම් ගතිට. එතකොට මේ පංචස්කන්ධය උපාදානය කරගන්න හැම අවස්ථාවකම මම කොට මගේ කොට මගේ වසඟයට පවත්වනාර විෂයාකාර සක්කාය දිට්ඨියම සංකත ධර්මය සකස් කර ගැනීමේ ක්‍රියාව.
ස්වාමී වහන්සේ, එතකොට ගස්වැලුත් සංකතද?
තමන් හැදුවා නම් මගේ පොල් ගහ කියලා එකත් සංකතයක්. අනුන්ගේ පොල් ගහ තමන් හැදුවේ නැත්නම් ඒක එකත් සංකතයක් තමයි. හැබැයි තමන්ට අයිතියක් නැහැ. ඒ නිසා ගහක් වැලක් වුණත් ඔය ස්වභාව ධර්මයෙන් හැදුණු වල් ගස් කැලේ ගස් වුණත් යම් ආකාරයක මේ ලෝකේ පැවැත්මට උපකාර වෙනවා නම් ඒවා සංකතයි. ඒවා ලෝකේ තියෙන දේවල්. ඒවා සකස් කර ඒවා කොහොම හරි එක ඉබේ හරි එක කැමැත්තෙන් හරි තමන් හදලා වවලා හෝ ඉබේ ධර්මතාවයෙන් වැවිච්ච සියලු දේ සංකතයි.
ස්වාමීන් වහන්සේ, තව ප්‍රශ්නයක් තියෙනවා. නටකින්චි ලෝකේ උපාදීයති කියලා ස්වාමීන් වහන්සේ නිතරම කියනවා, මට ඒකත් තේරෙන්නේ.
ඒක තේරුම් ගන්න ඕන. නටකින්චි ලෝකේ උපාදීයති කියන ඉස්සෙල්ලා තවත් වචනයක් තියෙනවා. මොකද්ද? අනිසිතෝච විහෙරති නටකින්චි ලෝකේ. මේ අනිසිතෝච විහෙරති කියන්නේ අර අනිච්ච දුකානත් මෙනෙහි කළා නිච්ච සුඛාය අත් ඉවත් කිරීම හිතෙන්. මේ නිච්චයි සුඛයි අත්තයි කියලා අපි හිතෙන් නච කිංචි අපි හිතෙන් යමක් එකතු කරලා අල්ලගෙන මගේකට ඒතන් මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාටි කියලා මම කොට මගේ කොට ගන්නවා නම් මම මේ නිච්චසේ සුඛසේ අත්තසේ අල්ලගත්ත දේ මගේ කැමැත්ත අනුව මට ප්‍රිය මනාප වූ පරිදි උපාදානය කරගෙන නවත්ත ගන්න පවත්වා ගන්න පුළුවන් ධර්මතාවයක් ලෝකේ නෑ කියන එක තමා අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති. උපාදීති කියන්නේ උපාදානය කරගන්න. නච කියන්නේ එහෙම නවත්තන්න පවත්වන්න පුළුවන් දෙයක් නෑ. චී කියන්නේ චිත්ත. හිතනෝයි මේ උපාදානය කරගන්න. ප්‍රිය දෙයට මනාප දෙයට, අප්‍රිය දෙයට අමහිරි දෙයට, ප්‍රිය මනාප අමනාප අතර අදුක්කම අසුකලේ අපි යමක් මැනලා එකතු කරගෙන සකස් කරගෙන අල්ල ගන්නවා නම් උපාදි කියන එකට උපාදානේ. ඒ උපාදානේ කරගත්තදී අපේ කැමැත්තසේ නිච්චසේ සුඛසේ අත්තසේ නවත්තන්න පවත්වන්න බෑ. මේක ධර්මතාවයක්. ඒ ධර්මතාවය මෙනෙහි කිරීම තමයි අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදි.
ගෞරවනීය ස්වාමින් වහන්සේ, ස්වාමින් වහන්සේ අපිට උගන්ලා තියෙනවා එදිනදා ජීවිතයේදී කරගත යුතු කරුණු හතරක්. ඒ හතරේ පින්දීම කියන කොටසේදී තල 31කටම පින් දෙනකොට ගන්ධබ්බ වැනි කොටස්වලට ඒ පින් අපිට දෙන්න පුළුවන්ද? නැත්නම් ඒක ඒගොල්ලන්ට ගන්න බැරි මොකක් හරි එහෙම දෙයක් තියෙනවද ස්වාමින් වහන්සේ?
ඔව්, ගන්ධබ්බ පරදත්තු උපජීවීන් සහ ගන්ධබ්බ කියන අවස්ථාවල ජීවත් වෙන සියලු දෙනාට අපි දෙන දේ පින් ගන්නත් පුළුවන්, අපිට පින් දෙන්නත් පුළුවන්. හැබැයි පින් දෙන්න පුළුවන් ඒ ගන්ධබ්බ පරදත්තු උපජීවීන් නොවන සියලු දෙනාට අපි පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඒකෙන් මේ පින් දීමේදී පින් පැවරීමේදී පින් අනුමෝදන් කිරීමේදී දෙපැත්තක් තියෙනවා. එකක් තමන් මිදී නිදහස් වීම, දෙවෙනි එක අර පින් ගන්න අය මුදවා නිදහස් කිරීම. එකක් මිදී නිදහස් වීම, මිදී නිදහස් විය යුතු තමන්. දැන් අපි හිතමු අපි දානයක් දෙනවා. අම්මා තාත්තා කවුරු හරි මැරුණාම දවස් 7න් 14න් තමන්ගේ සහෝදරියෙක් මැරුණාම අපි පින් දෙනවා. පින් පවරනවා, පින් අනුමෝදන්. ඒක පින් ගන්න පුළුවන් වුණත් බැරි වුණත් තමන් මේ ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වෙන්න තමන් පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න ඕන. ඒක නිසා තමන්ගේ අම්මා තාත්තා තමන්ට මේ කළ උපකාරයට උදව්වට සේවයට ඒ ණයෙන් මිදී නිදහස් වෙන්න අපි අම්මා තාත්තා මැරුණාම සහෝදරයෙක් හෝ කවුරු හෝ මැරුණාම ඒ සහෝදරයා තමන්ට කළ උදව් උපකාරයෙන් අපි ඒ ණයෙන් මිදී නිදහස් වෙන්න ඒ සහෝදරයාට ඒ ප්‍රහෝදරයාගේ ප්‍රාණකාරයාට අපි පින් දෙන්න ඕන. කොහේ ගියත් කොහේ හිටියත් මොන තත්ත්වයක උපදුනත් ඉපදුනත් අපි ණයයි. ඒ ණයෙන් මිදී නිදහස් වෙන්නට පින් දීම, පින් පැවරීම, පින් අනුමෝදන් කිරීම අනිවාර්යයි. ඒක ගන්න පුළුවන්ද බැරිද කියන එක ඒක වෙන දෙකක්. ගත්තත් නොගත්තත් පුළුවන් වුණත් නැතත් තමන්ට අර ඌත් ණය තමන් ඒ ණයෙන් මිදී නිදහස් වෙන්න පින් දීම, පින් පැවරීම, පින් අනුමෝදන් කළ යුතුයි. ඒක පළවෙනි පරමාර්ථය, පළවෙනි ක්‍රියාව ඒකයි. අපි අම්ම කෙනෙක්, තාත්තා කෙනෙක්, සහෝදරයෙක්, සහෝදරියෙක්, ඥාතියෙක්, මිත්‍රයෙක්, ඥාති කියන්නේ ණයකාරු, මේ මාගදී භාෂාවේ ඥාති කියන්නේ ණයකාරු. ඒ ණයෙන් තමන් මිදී නිදහස් වෙන්න ඥාති ධර්මය ඉටු කරන්න තිරෝගුඩ්ඩ සූත්‍රයේ පැහැදිලිව බුදුහාමුදුරු මේ ඥාති ධර්මය විග්‍රහ කළා. ඒ ඥාති ධර්මය ඉටු කරන්නේ තමන් ණයෙන් මිදී නිදහස් වෙන්න. ඒකට පින් දිය යුතුයි, පින් පැවරිය යුතුයි, පින් අනුමෝදන් කළ යුතුයි. ගන්නවද නැද්ද කියන එක බලන්න තමන්ට අයිතියක් නැහැ. තමන් ණයෙන් මිදී නිදහස් වෙන්න පින් දිය. දෙවෙනි එක, දෙවෙනි කාරණේ ඒ තමන් දෙන පිනෙන් අරගෙන යම් යම් කොටස් අපිට මුදවා නිදහස් කරන්න පුළුවන්. මේ මුදවා නිදහස් කරන්න පුළුවන් වෙන්නේ අර පරදත්තු උපජීවීන් සහ මේ ගන්ධබ්බ කියන කොටස් වලට පින් දෙන්න පුළුවන්. ඒ නිසා පරදත්තු උපජීවීන් කියන්නේ භූත, പ്രേත, දෙවි, දේවතා, රූපී බ්‍රහ්ම කියන කොටස්. පින්කමක් කරගන්න බැරි අනුන් දෙන පිනෙන් යැපෙන කියන අර්ථය තමයි පරදත්තු උපජීවීන්. ඒ පරදත්තු උපජීවීන්ට අපි අර පින් අනුමෝදන් කළාම ඒ අයට පුළුවන් කැපකොට පින් අනුමෝදන් කිරීමෙන් ඒ අයට පුළුවන් ඒ පිනෙන් මිදී නිදහස් වෙන්න. අපිට පුළුවන් ඒ අයව මුදවා නිදහස් කරන්න. ඒක එකක්. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. ඒ වගේම ගන්ධබ්බ කියන පිරිසටත් කොටසටත් අපිට පුළුවන් පින්කමක් කරලා ඒ අයව හොඳ තැනකට පත් කරන්න. ඒ අයගේ ගතිය වෙනස් කරන්න අපිට බෑ. හැබැයි ඒ ගතිය හොඳ තැනක උපතක් ලබන්න, ඒ කර්ම බීජය හොඳ තැනක පැල කරගන්න පුළුවන් ආකාරයට අපි දෙන පින ඒ ගන්ධබ්බ කියන කොටසට උදව් වෙනවා, උපකාර වෙනවා. ඒ අයට මේක උපකාරයක් වෙනවා. ඒ නිසා අපි පින් දීමේදී පරමාර්ථ දෙකක් තියෙනවා. දෙක හොඳට තේරුම් ගන්න ඕන. ඒකෙන් පළවෙනි පරමාර්ථය තමන් මේ ණය ගනුදෙනුවෙන් මිදී, සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීම. ඒක පළවෙනි එක. දෙවෙනි එක අර තමන්ගේ ඥාති ඉන්න ණයකාරයන්ව මුදවා නිදහස් කිරීම. මේ දෙකම කරනවා නම් නියම වශයෙන්ම පින් දීම 100%ක් කුසලයක් බවට පත් වෙනවා, ප්‍රතිඵලයක් තියෙනවා. එහෙම නැත්නම් ඒක කුසලයක් වෙන්නේ නැහැ. එච්චරයි තියෙන්නේ.
එතකොට ස්වාමීන් වහන්ස, තල 31කට අපි පින් දෙනකොට තල 31කින් පිටේ ඉන්න අය සඳහන් වෙන්නේ නැති එක ප්‍රශ්නයක් නෙමේද?
මොකද්ද?
දැන් අපි තල 31කට පින් දෙනකොට ස්වාමීන් වහන්ස තල 31කට අයිති නොවන කොට්ටාසයක් සිටිනවා නේද?
එහෙම කොට්ටාසයක් නැහැ. කවුද කිව්වේ? එහෙම ඉන්නවා නම් ඉන්නේ ඔය ගන්ධබ්බ කියන අය. එයාට පින් දෙනවා. ඉන්නවා නම් ඉන්නේ අන්තර්භවික ඔය තල අතරේ ඉන්න ගන්ධබ්බ. එයාට පින් දෙනවා. එතකොට හරි. ඒ ශබ්දනගා පවත්වාගෙන යෑම අවශ්‍ය වෙන්නේ නැහැ එතෙන්දි. අපි දැන් රෑ නින්දට යන්නට පෙර මෛත්‍රී වඩලා සිත පහදාගෙන සමාව අරගෙන පින් දෙන්න පුළුවන්. කිසි සද්දයක් අල්ලපු අර ඇඳේ ඉන්න එක්කෙනාට තේරුමක් සද්දයක් මොකවත් නැතුව අපේ හිත නුයි මේ පින් දෙන්න පින් පවරන්න. අපේ පිරිසිදු සිත, තුන් සිත පහදාගත්ත අවස්ථාවේ පින් දෙන්න පුළුවන් පින් එයාට ගන්නත් පුළුවන් දැන් මේ වගේ අවස්ථාවක මේ වගේ විශාල පිරිසක් රැස්වලා ඉන්නකොට මේ සියලු අයගේ ඒ ඥාතීන් පරදත් උපජීවීන් පින් ගන්න ඇහිලා බලා ඉන්නවා ඒ අවස්ථාවේ අපේ යුතුයකමක් වගකීමක් තියෙනවා යම් ශබ්ද නගා පින් ඒ ගාතාව කියලා පින් දෙන්න පින් පවරන්න පින් අනුව එතකොට එය සතුට වෙනා පින් අරගෙන යනවා කියලා තිරෝගුඩ්ඩ සූත්‍රයේ පැහැදිලිව තියෙනවා
දැනට අවුරුදු ලක්ෂ ගානක ඉස්සර වෙලා මගේ ඥාතිච් වෙච්ච අයත් මන් දිහා බලන් ඉන්නවා. එතකොට ඒ ඥාතියා දකින්නේ මගේ මනසද ශරීරයද?
ඔයාගේ දැන් ඒ පුද්ගලයාට හොඳට තේරෙනවා ඔයාගේ ස්වභාවය. ඔයා අද මිනිහෙක් වෙලා ඉන්නවා. ඒගොල්ලන්ට ඉවෙන් තේරෙනවා. ඔයා අද පින්කමක් කරගන්න පුළුවන් මේ හිතෙන් මනසෙන් පින් දෙන්න පුළුවන් තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ඒ පින් දෙන්න පුළුවන් තත්ත්වයට පත් වෙච්චා ඉන්න බව ඒගොල්ලෝ ඉවෙන් දන්නවා. ඒ නිසා ඒගොල්ලන් දන්නවා පින් ගන්න පුළුවන් මෙතනිනුයි මෙයාගිනුයි. ඒ අනුව එයාට පූර්ණ වශයෙන්ම මේක තේරෙනවා ඉවෙන් දැනෙනවා. ඒ අනුව එයා පස්සෙන්ම එනවා පින්කමක් කරනවා කියලා ඔයා හිතෙන් හිතුව ගමන් gederi ඉඳන් ඒ පුද්ගලයා දන්නවා දැන් අද පින් දෙයිද කියලා. පින් පවරයි පින් අනුමෝද. අනේ මගේ පුතා අද පින්කමක් කරනවා පින්කමක්කට යනවා මට පින් දීලා පින් පවරලා මාව මුදා නිදහස් කරයි කියන පිරිසිදු චේතනාවක් ඒ හැම කෙනෙක් ආවම තියෙනවා. ඒ නිසා තිරෝකුඩ සූත්‍රයේ තියෙනවා ඒ අය මේ කුඹුරුවා පුරන්නේ නැහැ හරක් බලන්නේ නැහැ වෙන රස්සාවක් කරන්නේ නැහැ කරන එකම දේ මොකද තමන්ගේ මේ අද පින්කම් කරන්න පුළුවන් ඥාතීන් කොහේ හෝ මේ ප්‍රතිවිතලයේ මීටලයේ මත හෝ කොහේ මොන චක්‍රාවාටයක හෝ ඉන්නවනම් ඒ අය කරා ගිහිල්ලා ඒ අයගෙන් පින් බලාපොරොත්තුවෙන් පරදත් උපජීවීන් හැටියට ඉන්නවා කියලා තියෙනවා. එනිසා ඒ අයගේ ඉවත් තියෙනවා. අපිට වඩා ලක්ෂ ගුණයකින් එයාට තේරෙනවා. ඒ ආත්ම ගණනාවකට පෙර තමන්ගේ අම්මා වූ තාත්තා වූ එක්ක සහෝදරයෙක් වූ ඥාතියෙක් වූ ස්වාමි පුරුෂයෙක් භාර්යාවක් වූ කෙනෙක් යම් ආකාරයක අද පරදත් උපජීවී වෙලා තියෙනවනම් එයා අදත් දකින්නේ මගේ පුතා මගේ සාම්පුරුෂයා මගේ භාර්යාව මගේ දුව මගේ සීයාච්චි මේ වගේ මේ ආකාරයට ඒ ඥාතිකම තමයි යට තියෙන්නේ.
අවසරයි ස්වාමීනි. කුසල මූල පටිසමුපාද ධර්මයයි අවිජ්ජා මූල පටිසමුපාද ධර්මයයි දෙකක් තියෙනවනේ. සංකාරපත්‍ය විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කන්න උපාදාන කියන්නේ අකුසල මූලය. කුසල මූල අතන සම්භවම් කියන එක මට පොඩ්ඩක් තේරෙනවා.
නෑ කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මයේ ඔය උඟක් වචන වෙනස් වෙනවා. දැන් අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මයේ සලායතන තිබුණට කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මයේ සලායතන නාම රූප දෙකේම තියෙනවා. ඒක සබ්බ චිත්ත සාධාරණ. නාම රූප දැන් සලායතන නෑ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයේ විතරයි සලායතන තියෙන්නේ. චට්ඨායතන කියලා ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම බවට පත් කරගන්න පුළුවන් තත්වේ තමයි චට්ඨායත. ඊට පස්සේ සම්පස්ස නැ සම්පස්ස තියෙන්නේ අවිද්‍යා මූල කුසල පටිච්ච සම්පාද ධර්මයේ කුසල මූල පටිච්ච සම්පාද ධර්මයේ තියෙන පස්ස විතරයි සං නැ. ඒ වගේම වේදනා දෙකටම පොදුයි. වේදනාව අවිද්‍යා මූල කුසල මූල දෙකටම පොදුයි. වේදනා වේදනා පච්චයා තණ්හා අවිද්‍යා මූල ධර්මයේ වේදනා පච්චයා පසාදෝ කුසල මූල පටිච්ච සම්පාද. පසාද පච්චයා අදිමොක්කෝ අදිමෝක්ක පච්චයා බුද්ධ බව බුද්ධ ජාති ජරා මරණ ඒව මේතේ සං ධම්මානං සමුදයෝ හෝති. කුසල මූල අවිද්‍යා මූල වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදාන උපාදාන පච්චයා සං භවං ජාති පච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසා සම්බවන්ති කියන එක කුසල මූල පටිච්ච සම්පාදේ නෑ. ඒක තියෙන්නේ ඒව මේත්තේ සං ධම්මානං සමුදයෝ හෝති. සම්බවෙන් මිදී නිදහස් වෙනවා. දෙකක් තියෙන. සියලු වචනවල දෙපැත්තක් දෙකක් තියෙනවා.
ස්වාමීන් වහන්ස අපි මොකක් හරි අර ආනපාන කරන්න කලින් අපිට ඒක පුරුදු නැත්නම් අපි ඒ දේවල් සමතේකට පත් වෙනකන් ඉන්න ඕනද? සම්‍යප්ප්‍රයෝග කරන්න ඕනද මුලදී?
මොකද්ද පැහැදිලි නැහැ ප්‍රශ්නේ.
අපි ආනපාන කරන්න කලින් අපි ඒක දන්නේ නැත්නම් ආනපාන කරන්න.
ඔව් දන්නේ නැත්නම් ආනපාන කරන්නම බෑ. ඒකනේ චක්කුන් උදපාදි. බණ අහන්නේ නැතුව භාවනා කරන්න බෑ. දහම් මැස පැහැදෙන්නේ නැතුව කල යුතු කරණීය ධර්ම යෝනිසෝ මනසිකාරයෙන් කරන්නත් නොකල යුතු වැරදි වැඩ අයෝනිසෝ මනසිකාරයෙන් කිරීම අත්තරින්නත් පුළුවන් කමන්න. ඒකනේ බණ අහන්නේ බණ භාවනා මිසක් භාවනා බණක් බුදුහාමුදුරුවන්ගේ නෑ. අද සියලු භාවනා මධ්‍යස්ථානවල මං නොපැකිලව නොබියව කියනවා බණ නැතුව භාවනා. කල යුතු කරණීයාකරණීය නොක පෙන්වා නොදී නොකිය ගිහිලා හුස්ම ගන්න පිට කරන්න කියනවා. ඒක ආනපාන තමා. හැබැයි සති සමාධියක් ඒකේ නෑ. ආනපාන සති කියන එක එතන නෑ. තියෙන්නේ ආනපාන ප්‍රාණයාම. මේක දෙක.
ස්වාමීන් වහන්සේ එතකොට අපිට පුරුද්දක් නැත්නම් ඒකේ විලාවේදී කරන්න
ඒක කරලා වැඩක් නෑ. ධර්මය නොදන්නවනේ. එහෙනම් සතර සතිපට්ඨානෙ වැඩෙන්නේ නෑ. ආනපාන සති භාවනාවක් නෑ. එහෙනම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණේ වෙන්නේ නෑ. එහෙනම් ඕන කෙනෙකුට හුස්ම ගන්නවා පිට කරනවා නම් නිවන් දකින්න එපා. සතියක් හෝ දවස් අවුරුදු 7ක් ඇතුළත අවුරුදු 7කට වැඩිය හුස්ම ගත්ත නැති කෙනෙක් මෙතන නෑ එක්කෙනෙක්. හැබැයි මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා මේ ආනපාන සති සමාධිය නිවැරදිව තේරුම් අරගෙන අවුරුදු 7ක් එක දිගට කළොත් අනිවාර්යෙන් දින්නම් පලානම් අධිගතව හොත්.
ස්වාමීන් වහන්ස සක්කාය දෘෂ්ටිය ගැන පොඩි පැහැදිලිමක් කරලා දෙන්න.
මොකද්ද?
සක්කාය දෘෂ්ටිය.
සක්කාය දිට්ටි. මේකේ තියෙනවා විෂය ආකාර වූ සක්කාය දිට්ටිය. මේ කාය කියන්නේ කය එහෙම නෙමෙයි. සක්කාය මේ ක්‍රියාකාරකම් මම කොට මගේ කොට මගේ වසඟේ පාත්වන්න පුළුවන් කියලා රූපය මමයි රූපය මගේ රූපය මගේ වසඟේ පාත්වා ගන්න හැකිය රූපය මගේ වසඟේ පාත්වා මට කැමතිසේ පැවැත්විය හැකිය කියන රූප පිළිබඳව වැරදි හතරක් තියෙනවා. වේදනාව පිළිබඳවත් ඒ හතරම තියෙනවා. වේදනාව මම විඳින්නේ වේදනාව මගේ මේ වේදනාවෙන් මට සුවයක් වෙන්න පුළුවන් මේ වේදනාව දිගටම පාත් ගන්න පුළුවන්. ඒ වගේම සංඥා සංකාර විඤ්ඤාය විඥාන මේ පංචස්කන්ධය පිළිබඳව මේ පැවැත්මට උපකාර වන ආකාරයේ විෂය ආකාර වූ සක්කාය දිට්ඨියක් තියෙනවා කියලා බුදුහාමුදුරුව එක එක ස්කන්ධේ රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංකාරස්කන්ධේ විඥානස්කන්ධේ උපාදානීය කරගන්නෙම මගේ වසඟේ මට කැමතිසේ ඍෂිසේ මනාපසේ පාත්ව ගන්න නවත්තන්න ගන්න පුළුවන් කියන නිසයි. ඒ අනුව පුද්ගලයා තුළ සක්කාය දිට්ඨිය කියන වැරදි දැක්මක් දෘෂ්ටියක් ඇති වෙනවා. සක්කාය දිට්ඨිය නිතරම වැරදි. ඒක පිරිසිදු දෙයක් නෙමේ කිලුටු දෙයක්. ඒක නිසාමයි කෙනෙක් මේ පංචස්කන්ධයම උපාදානීය කරගන්නේ නැහැ කෙනෙක් තුළ සක්කාය දිට්ඨිය නැත්නම්.
අවසරයි ස්වාමින් වහන්සේ. මට දැනගන්න ඕනේ මේ දානයක් අපි දෙනකොට අපි ගොඩාක් ඉති සතුටින් දෙන්නේ ඒක සංඝයා වහන්සේට හෝ සිල්ලැත්තන්ට. ඊට පස්සේ අපි ඒක දීලා ඉවර වෙලත් ගොඩ සතුටටපත් වෙනවනේ. ඒක තෘෂ්ණාවකට යනවද ඒක නැත්නම්?
ඔව් ඒක යම් කිසි රාගයක් මෝහයක්.
ඒකෙන් මිදෙන්න
අපි ඒ දානය දැන් අපි හිතමුකෝ ඔයා දානයක් දුන්නා කියලා තුන්සිත පහදා ගන්න ඕන. රාගයෙන්තරෝ ද්වේෂයෙන්තරෝ මෝහයෙන්තරෝ නැයි දානෙදී. ඒ දානිය නැවත දවස් 3කට පස්සේ එක පාට නිදාගෙන ඉන්නකොට මේ දානය දීම ගැන ඒ මතුවෙනවා. මතු නැවත මතක් වෙනවා. මේ මතක් වෙච්ච අවස්ථාවේ ඔයා ඒක සතුටෙන් ඒකෙන් යම් ප්‍රාර්ථනාවක් ඉල්ලීමක් යැදීමක් කළොත් මට මේ දානය නිසා මේ රූප සම්පත් භෝග සම්පත් ධන සම්පත් මේ දෙවු රජ සැප සිටු සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරොත් ඒක රාගයයි මෝහයයි දෙකම උපරිම මට්ටමට එනවා. එහෙනම් ඔයා ඒ දානය දීමේ වරදක් නැහැ. දානය දෙන්නම ඕන. පින්කම් කළ යුතුයි. නමුත් අපි ඒ දානය දවස් 3කට පස්සේ අපිට සිහිපත් වුණා නම් ඒ සිහිපත් වූ අවස්ථාවේදී අපි පුණ්‍ය පාප පහිනස කළ යුතුයි. කොහොමද? ඒ සිහිපත් වූ දානයනුත් මගේ සියලු මියපරලොව ගිය සියලු ඥාති මිත්‍රාදීන්ට පින් බලාපොරොත්තු වෙන සියලු ඥාතීන්ට මිත්‍රයන්ට මගේ හෝ වෙනත් මම මේ පින් දීලා පින් පවරලා ඒ අයව සුවපත් කරනවා මම නයෙන් මිදී නිදහස් වෙනවා කියන පිරිසිදු චේතනාවක් ඇති කරගත්ත ගමන් ඒක කුසලයක් වෙනවා. එහෙම නැත්නම් ඒක පුණ්‍යාභි සංකාරයක් වෙනවා. ඒක නිසා හැමතිස්සෙම දැන් අද පුරුදු කරලා තියෙන්නේ ආගමේ ඒ පින්කමෙන් යදින්න යාඥා කරන්න ප්‍රාර්ථනා කරන්න මේ අද නැති දේ හෙට ඉල්ලන්න. හෙට ඉල්ලන්නේ මොනවද? ඔය පංචස්කන්ධය උපාදානික වෙන මොකක්වත් නෙමෙයි. එතකොට මොකද වෙන්නේ? ඒක නැවත බරක් වෙනවා, බයක් වෙනවා, බැම්මක් වෙනවා. ඒක පැවැත්ම දිගටම පවත්වාගෙන යන්නේ හේතුවක්. ඒක අපි ඉල්ලුවත් නැතත් යාඥා කළත් නැතත් අපිට ලැබෙන දේ මේ පුබ්බේගත පුඤ්ඤතා ශක්තියෙන් ලැබේ. ඒ කාටවත් වළක්වන්න බෑ. හැබැයි අපි ඉල්ලුවත් වෙන්නේ මොකද? යාඥා කළොත් වෙන්නේ මොකද? ඒක පුඤ්ඤාභි සංකාරයක් වෙලා අපේ නිවන වහන. ඒක නිසා අපි ඒක ඉල්ලන්න ඕනේ. දැන් අපි පාවක් කළා ඉල්ලනවා. හැබැයි ඒක දෙනවා. ඒක ලැබෙනවා. ඉතින් ඒක නිසා අපි පිනක් කරලා ඉල්ලන්න ඕනේ. ඒ පිනට අපිට අපි නැවත නිවන් දැක්කේ නැත්නම් අපි පින්කම ඉල්ලලා යදුලා ප්‍රාර්ථනා කරලා වුණත් වෙන්නේ අර ඒක පුණ්‍ය අභිසංකාරයක් වෙලා අපි ඒකට බැඳිනවා. ඒකයි වරද. ඉතින් ඒක නිසා පින්කම් කරන්න ඕන. පින්කම් කරලා අපි ඒ අනාලියෝ වෙනවා. මුත්‍ති අනාලියෝ පටි නිස්සග්ගෝ චාගෝ. ඒක ප්‍රියවර හතරක් සුමනා සූත්‍රයේ පැහැදිලිව දේශනා කරලා. මොනක්වත් ඇහෙන්නේ නැහැ.
ගරු ස්වාමීන් වහන්සේ, සාමාන්‍ය අවස්ථාවක සිවුරක් පූජා කිරීමෙත් උස්තව සහිතව කඨින සිවුරක් පූජා කිරීමෙත් පිනස කුසලයේ වෙනස පහදා දෙන්න.
සාමාන්‍ය අවස්ථාවක සිවුරක් පූජා කිරීමෙත් කඨින පින්කමක සිවුරක් පූජා කිරීමෙත් චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව දැන් කඨින සිවුරක් පූජා කරනකොට මේ ලෝකයට ප්‍රකාශ කරන්න ලොකු වියදමක් දරලා ලෝක ප්‍රකාශයට කරනවා නම් ඒක අර චේතනාව අයහපත් වෙන්න පුළුවන්. තුන්සිත පහදාගෙන කොයි වෙලාවෙ හෝ මේ තමන්ටත් අනුන්ටත් මේ පූජා කරන දේ නිසා යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක් වේවා, මගේ හිතෙන තියෙන සියලු කෙලෙස් නැතිවීමට මේ සිවුර පූජා කිරීම චාගෝ පටි නිසග්ගෝ මුත්‍ති අනාලයෝ කියන තත්ත්වය අන්න නියම. ඒක හිතේ ඇති වෙන දේ අර තුන්සිත පහදාගත්ත අවස්ථාවේදී තියෙනවා. තව එකක් බුදුහාමුදුරුවෝ කිව්වා මේකත් හොඳට තේරුම් ගන්න ඕන. දැන් මේ සිවුර පූජා කිරීම සාමාන්‍ය අවස්ථාවක හෝ කඨින සිවුරක් පූජා කිරීම හෝ ඊට වඩා බුදුහාමුදුරුවෝ එක්තරා අවස්ථාවකදී කිව්වා බුදුහාමුදුරුවෝ මේ මුළු පෘථිවිය වසා හිටින බුදුහාමුදුරු අරහතුන් වහන්සේලා කෙලවරක් නැති බුදුවරු පසේ බුදු මහා අරහතුන් වහන්සේලාට මුළු ජීවිත කාලයම මේ සිව්පසෙන් ඔය සිවුරු චීවර දාන පිණ්ඩපාත සේනාසන පූජා කරනවට වඩා තමන්ගේ තුන්සිත පහදාගෙන අප්‍රමාණ චේතෝ විමුක්තිය අර ආර්ය මෛත්‍රිය පතුරවල එක විනාඩියක් මුළු විශ්වය කරා තමන්ගේ සත්‍යක්‍රියාව බලය පතුරවන්න පුළුවන් නම් ඒක අර දානයේ ආනිසංසමෙන් කෝටියක් වරක් තමන්ටත් අනුන්ටත් විශ්වයටත් යහපත්. එහෙමනම් දැන් ඔය සිවුර පූජා කිරීමත් කඨින පූජාව පූජා කිරීමත් ඒ සියලු දේට වඩා තමන්ට සතයක්වත් වියදම් නොකර මේ අප්‍රමාණ චේතෝ විමුක්තිය මේ තුන් සිත පහදාගෙන මේ සත්‍ය ක්‍රියා බලය පතුරවන්න වියදමක් යන්නේ සතයක්වත්. ඒකෙන් අප්‍රමාණ චේතෝ විමුක්තියක් නිවනටම උපකාර වන පිරිසිදු සිතක් සත්‍ය ක්‍රියා බලයක් පතුරවල මුළු විශ්වය සුදු කිරණ වලින් පිරිසිදු කරන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි අර සිවුරක් පූජ කිරීම හෝ කටිනයක් පූජ කිරීමේදී හෝ අර චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ නැතුව ආලයෝ වුණොත් මුත්‍ති නැතුව මේ මේකෙන් මිදී නිදහස් නොවුනොත් මෙතෙන්දි වෙන්නේ මොකද? ඒක බැඳිනවා. ඒක අකුසලයක් වෙනවා. ඒකෙන් පින්කමක් කරගත්තේ නැහැ. චේතනාව තමන් මේක නිසා යමක් බලාපොරොත්තු වුණ කිල්ලුවත් ප්‍රාර්ථනා කළොත් ඒක අකුසලයක් බවට පත් වෙනවා මිසක් අර මෛත්‍රී සිතිවිල්ල වගේ පිරිසිදු සිතක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා චේතනාහම් භික්කවේ කම්මං අදාමි කියන එක හැම තැනටම බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ අදාළයි.
ස්වාමීන් මේ චිත්ස ඇවිල්ලාද?
ඈ
චිත්.
ආ චිත් ඇවිල්ලාද? දැන් වෙලාව 10යි 20යි. මොකද්ද ඉච්ච? ඔව්, වැරදි කරුණු එහෙම නැත්නම් මේ නොමගට යන අකුසල් සිදුවෙන පාපයක් සිදුවෙන සංසාරට බැඳෙන ඉච්ච 10ක් තියෙනවා. ඔව්, ඒකෙන් ඉච්ච කියන පදේ මූලික පදේ 10ට අයිති නැහැ. ඉච්ච පටිච්ච වෙනවා. පටිච්ච අභිච්ච වෙනවා. පටිච්ච පළවෙනි එක, අභිච්ච දෙවෙනි එක. නිච්ච ඉච්ච නිච්ච වෙනවා. ඉච්ච නිශ්චිත වෙනවා. නිශ්චිත වුණාම ඉච්ච උද්දස්ස උද්දස්ස වෙනවා. උද්දච්ච හිතෙන් හිතේ උදහස් බව, විසිරුණු බව, කීරි ගැහුණු බව, සංකීර්ණ බව හිතේ ඇති වෙන එක උද්දච්ච. පහත් වැඩ කිරීමේ අර ඉච්ච පහත් තත්වයට පත් වෙන කුක්කුච්ච. කුණු හැරීමේ කැමැත්ත ආසාව කුක්කුච්ච. ඒ අනුව මෙතන පාපිච්ච පව් වැඩ කිරීමේ කැමැත්ත, මරිච්ච මසුරුකම කැමැත්ත, ලාභිච්ච අත්තිච්ච. ඒ අනුව විචීකි ඉච්ච විඥාන චිත්තේ කිලුටු කිලුටු දේ කරන්න, කුණු දේ කරන්න, කැත දේ කරන්න, වැරදි දේ කරන්න කැමැත්තක් ඇති වෙනවා. ඒක විචීකි ඉච්ච 10ක් තියෙනවා. අනික අනිත් පැත්තටත් එකක් තියෙනවා. මොකද්ද? අප්පිච්ච අප්පයිච්ච අපිච්චසයන් දම්මු. ඒක කර්මයක් නෙමෙයි, අනික් නම් 10ම කර්ම. ඒක දම්ම. අපිච්චසයන් දම්මු.
ස්වාමීන් වහන්සේ මේ ඉච්ඡ අනුපූරකව සැදෙන එක අවිද්‍යා මූල පටිච්චසමුපාදයමද?
ඒකමයි. වෙන මොකක්වත් නෙමෙයි. අවිද්‍යා මූල පටිච්චසමුපාදය නිවැරදි දැකීම තමයි ඉච්ඡ තේරුම් ගත්තොත් නිවැරදි. ඒ වගේම අපිච්චසයන් දම්මු තේරුම් ගත්තොත් අනිච්ච දුක්ඛ අනාත්ම වෙනෙහි කළා, නිච්ච දුක්ඛ අත්තයින් කළා, කුසල මූල පටිච්චසමුප්පාද ධර්මයේ නිවැරදිව තේරුම් ගන්න.
යතිදං සබ්බ සංඛාර සමතෝ කියන්නේ එතකොට?
ඒක සමතය. ඊගාවට දෙවෙනි එකක් තියෙනවා, සබ්බූපදී පටිනිස්සග්ගෝ. දැන් යතිදං සබ්බ සංඛාර සමතෝ කියන්නේ සමතේ. ඉස්සෙල්ලා විසුරුණු සිත, අර උදාස වූ සිත, අර කීරි ගැහුණු සිත, අර සංකීර්ණ වූ සිත සමතයට ගේන්නේ.
අයිගෙන් ස්වාමීනි, සංකාරයක් ඇතුළුනේ පස්සේ සමතේටපත් වෙන්න ඕනේ.
ඔව්, සමතේටපත් වෙනවා. සමතුණාට පස්සේ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඒක දෙවෙනි පියවර. පළවෙනි පියවර නැතුව දෙවෙනි පියවර බෑ. ඒක හොඳට තේරුම් ගන්න ඕන. ඒ නිසා බුදුහාමුදුරුව දේශනා කරපු හැම සූත්‍රයකම එක්ක සමත පුබ්බංගම විපස්සනා, එක්ක විපස්සනා පුබ්බංගම සමත, එහෙම නැත්නම් යුගනද්ද දෙකම එකට කිරීම තමයි බුදුහාමුදුරුව අන්තිම වශයෙන් ඒකායන මාර්ගයේ සතර අටිපට්ඨාන සූත්‍රයේ අනුදැන වදාළේ. දෙකම එකට සමත පුබ්බං විපස්සනා, දෙකම සමත විපස්සනා අනුපස්සනා දෙකම එකට කිරීම තමයි නිවනට උපකාරී.
එතකොට ආමඳුරුවනේ
මේ අන්න අතන ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ ඉවරුන හැටි එහෙමනම් ඔය ලිඛිත ප්‍රශ්න තියෙනවා, තව විනාඩි 45ක් 50ක් විතර තියෙනවා.
ගරු ස්වාමීන්
වහන්සේ, එන්න
අවසරයි ගරු ස්වාමීන් වහන්ස. අපි මිනිසුන්ගේ දැනුම ප්‍රඥාව එකිනෙකාට වෙනස්. එතකොට අපි හේතුඵල දහමට බහා ගලපා බැලීමේදී, ණය විනයට බහා ගලපා බැලීමේදී එකිනෙකා තමන්ගේ සිතට ඇතිවන වේගය තේරුම් ගැනීම වෙනස්. එතකොට ආනාපාන සති සමාධිය ප්‍රායෝගිකව කරනකොට තමන් මේ අපේ හිතට එන වේගය හරියටම මේ හේතුඵල දහමට ණය විනයට මං හරියටම ගලපනවද කියන එක තමන් කොහොමද තේරුම් ගන්නේ?
ඒක ටිකක් ටිකක් ක්‍රමානුකූලව දැන් තම තම නැනපමණින් දැනගත යුතු. ඒක දැන් මේ හැම කෙනෙකුගේම දැනුම එකම ආකාරයේ නම් එකම තත්වේ නම් එකම ස්වરૂපේ නම් මේ ඔක්කොම නිවන් දකින්න ඕන එනම් බුදුවරයෙක් ඕනෙත් නැහැ. ඒක නිසා එක එක මිනිස්සු තම තම කැමැත්ත අනුව තම තමන්ගේ හිත කිලුටු කරගෙන තියෙන තත්වයන් වෙනස්. ඒ නිසා මේ තමන්ගේ හිතේ තියෙන කිලුටු බව අයින් කරන්නයි ඔය ආනපාන සති සමාධිය ඔය පින් දීම සමාව ගැනීම මේ පින් අනුමෝදන් කිරීම මෛත්‍රී සියලු දේ. එතකොට ඒ අයගේ ණයකාරියොත් වෙනස්. ණයකාරියොත් වෙනස්. පව් අර කරලා තියෙන පාප කර්ම ආර්යෝපාදත් වෙනස්. ඒ ආර්යෝපාද වැඩි වෙන්න ණයගණ දිනුවෙන් මිදී නිදහස් වීම අමාරුයි. අර සමාව ගැනීම තව වැඩි වෙන්න ඕන. ඒ වගේම පින් දීම තව වැඩි වෙන්න ඕන. ඒ වගේම මෛත්‍රී කිරීම තව වැඩි වෙන්න ඕන. කරනකොට කවුරුත් අර තත්වයට එන්න පිරිසුදු වේ. දැන් මාගාව තියෙන්නේ කුණු ටොන් එකක් නම් ඒක අයින් කරන්න හුඟක් අමාරුයි. රාත්තල් 100ක් තියෙන මිනිහගේ කුණු අයින් කරනවා වගේ බෑ ටොන් එකක්. ඒක නිසා ඔය කුණු ඔක්කොම කවුරු එකතු කරගත්තද ඒවද? ඔය ණය ඔක්කොම තම තමන් අතීතේ හදාගත්ත එකතු කරගත්ත අර සංකත කියලා ප්‍රශ්නයක් ඇහුවේ. ඔය සංකත තමන්ම සකස් කරගත්ත හදාගත්ත එකතු කරගත්ත ගොඩ ගහගත්ත අල්ලගත්ත උපාදානේ කරගත්ත දේවයි මේ. තමන් එකතු කර නොගත්ත අල්ලග නොගත්ත අයිති කර නොගත්ත හදා නොගත්ත සංකතයක් තමන්ට අයින් කරන්න නෑ. හැබැයි හැම පුද්ගලයෙක්ම මේ පැවැත්ම තුළ එක හා සමාන ප්‍රමාණයකින් නෙමේ ණය වෙලා තියෙන්නේ. එක හා සමාන ප්‍රමාණයකින් නෙමේ සංකත හදාගෙන තියෙන්නේ. එක හා සමාන ප්‍රමාණයකින් නෙමේ ආර්යෝපවාද කරගෙන තියෙන්නේ. එක හා සමාන ප්‍රමාණයකින් නෙමේ ණය වෙලා තියෙන්නේ. ඒ පුද්ගලයා මේකේ විවිධත්වයක් තියෙනවා. හැබැයි අත්තරගෙන එනකොට කවුරුත් ඒ කුණු කෙලස් කිලුටු දෙය ටික ටික අයින් කරගෙන යනකොට කවුරුත් අර ශුන්‍යතාවයට මේ ණය බිඳුවට වහිනවා. අර සියලු ණය ගෙවලා ඉවර වෙනවා. ඒක දවසින් ඉවර කරන්න පුළුවන් මිනිසුත් ඉන්නවා, දෙකෙන් පුළුවන්, අවුරුද්දෙන් පුළුවන්, සුමානෙන් දවස් 7න් ඉවර කරන්න පුළුවන් අයත් ඉන්නවා, දවස් 7න් ඉවර කරන්න බැරි අයත් ඉන්නවා. ඒ දවස් 7න් ඉවර කරගන්න බැරි අය මොකද කරන්න ඕන? තවදුරටත් මේ ණය ගෙවලා දවස් 7 නෙමේ දවස් 14 නෙමේ සවුරු තමයිට මාසයක් දෙකක් යන්න පුළුවන්. ඊටත් වැඩි කාලයක් යන්න පුළුවන්. ඒක නිසා ඒක කරන්න ඕන කරලා ඒ ණයෙන් තමන්ම මිදී නිදහස් වෙනවා. වෙන කාටවත් තමන් මුදවන්න බෑ. එහෙනම් ඔය මේ ප්‍රශ්න ටික කියවන්න බලන්න.
ලෝතුරා බුදුබව අදිෂ්ඨාන කරගෙන බුද්ධකාරක ධර්ම ප්‍රගුණ කරන කෙනෙක් නියත විවරණ ගැනීමට පෙර සිරිසත් ධර්මයේ ශ්‍රවණය කළ යුතුද? ඔහු අරිය පරිවර්ෂණයක යෙදෙයි නම් ඒ සෝතාපන්න මාර්ගයේ යන කෙනෙකුට වඩා වෙනස් වූවක්ද?
දැන් මෙහෙමයි. යම්කිසි කෙනෙක් ලෞතුරා බුදුබව ප්‍රාර්ථනා කරනවා නම් ඒ පුද්ගලයා අදිෂ්ඨාන කරගත්තත් නියත විවරණ ගත්තත් ඒ පුද්ගලයාට අරිය ධර්මය, අරිය මාර්ගය, අරිය සීලය, අරිය සමාධිය, අරිය ප්‍රඥාව කීයටවත් ලැබෙන්න බෑ, ලැබෙන්නේ නෑ. ලැබුණොත් මොකද වුනේ? අර ප්‍රාර්ථනාම විවරයි, බුදුබව ගහලා යනවා. අරිය ඌ ගමන් අරිය සීලය හරි අරිය සමාධිය අරිය ධර්මය අරිය ප්‍රඥාව ආව ගමන් මේ රියගමන ඉවරයි, සෝතාපන්න ඵලයටපත් වෙනවා. අරියානන් දස්සාවී අරිය ධම්මේ කෝවිදෝ අරිය ධම්මංස විනීතෝ ඌ ගමන් වෙන්නේ මොකද? ඒ පුද්ගලයා සම්මාදිට්ඨියටපත් වෙලා සෝතාපන්න වෙනවා. ඒ නිසා බුදුබව ප්‍රාර්ථනා කෙනෙකුට බුදුබව අදිෂ්ඨාන කරගත්ත නියත විවරණ ගත්ත කෙනෙකුට කොයි තරම් වුණත් මේ අරිය ධර්මය තේරුම් ගන්නත් බෑ, දේශනා කරන්නත් බෑ, කියා දෙන්නත් බෑ, අරිය සීලේ පිහිටන්නෙත් නෑ, පිහිටන්නත් බෑ. පීඩන්න මේ සම්මත සම්ප්‍රදායික සීලය විතරයි. එනිසා මේක දෙක. මේක තේරුම් ගන්න ඕන.
ආනාපාන ධතාවේ ත්‍රිලක්ෂණය තුල චතුරාර්ය සත්‍ය ගැබ්බී ඇති අරු පහදා දෙන්න.
මොකද්ද ආයි කියන්න?
ආනාපාන ධතාවේ ත්‍රිලක්ෂණය තුල චතුරාර්ය සත්‍ය ගැබ්බී ඇති අරු පහදා දෙන්න.
දැන් අනිච්චානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති කරනකොට, දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති කරනකොට, අනත්තානුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති කරනකොට, නිබ්බිදානුපස්සී ඌ ගමම්ම අර දුක්ඛ දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව කියන චතුරාර්ය සත්‍යෙම අවබෝධ වෙනවා යථාභූත ඥාන දර්ශනයෙන් දකින.
රාග දේශ මෝහ නැමැති කුණුමුල් සලාහරින සෑම මොහතකම සිතට දැනෙන සුවය නිවන් සුවයද?
ඔව්, නිදහස් වීමේ සුවය නිවන් සුවය. තමන් දැන් හැබැයි දැන් ඔතන මේ ඔය ප්‍රශ්නේ එකයි තියෙන්නේ. මොකද්ද ආයි ප්‍රශ්නේ කියන්නේ?
රාග ද්වේෂ මෝහ නැමැති කුණුමුල් සරාහරින විට සෑම මොහතකම සිතට දැනෙන සුවය නිවන් සුවයද?
හැබැයි එතන ආනපාන නැහැ. දැන් රාගය හිතෙන් අයි කරන හැම අවස්ථාවකම අර නෙක්ඛම්ම කියන අර අසුභානුස්සතිය වඩලා අර අලෝභ කියන තත්වයට, එහෙම නැත්නම් අර නෙක්ඛම්ම කියන තත්වයට, අර විවිච්ඡේහි කාමේහි විවිච්ච පාපේහි අකුසල ධම්මේහි විවිච්ඡ කියන තත්වයට හිත පිරිසිදු වෙන්න ඕන, නෙක්ඛම්ම වෙන්න ඕන. එනිසා දැන් රාගය අත්තරියට විතරක් හරියන්නේ නැහැ. ඒ රාගය හිතෙන් අත්තරලා ඒ හිස් වෙන තැනට අර නෙක්ඛම්ම කියන එක ගන්න ඕන. ඒ වගේම ද්වේෂය හිතෙන් අත්තරියට හරියන්නේ නැහැ. එතෙන්ට මෛත්‍රිය ගන්න ඕන. ඒකයි ආනපාන. එහෙම නැත්නම් ආනපාන වෙන්නේ නැහැ. එම නැත්නම් එක පැත්තක් විතරයි පාන තියෙනවා, ආන නැහැ. දෙකම නැත්නම් ආන පාන වෙන්නේ නැහැ සති. ඒ වගේමයි මේ මානය හිතෙන් මැනීම හිතෙන් අයින් කර ගමන් නිහතමානී වෙන්න ඕන. උපේක්ෂිතක් පූර්ණ වශයෙන් ඇති කරගන්න. එතකොට හරි. ඒ කියන්නේ එකක් අයින් කළාට හරියන්නේ නැහැ. ඒක අයින් කරනකොට හිත හිස් වෙනවා. ඒ නිසා හිත පූර්ණ වෙන්නේ නැහැ. ඒ අයින් කරපු වැරදි දේ අයින් කළාම හිස් වෙන හිතට නිවැරදි දේ අර කරණීය ධර්ම එතෙන්ට පුරව ගන්න ඕන. ඒ නිසා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ යහපත් දේ ගන්න ඕන. රාග දේශ මොහ අයින් කරන හැම අවස්ථාවකම මේක පැහැදිලිව පිරිසිදුව මහා රාහුලෝවාද සූත්‍රයේ කුඩා දරුවෙකුට මේ කියා දෙන්නා වගේ බුදුහාමුදුරුවෝ මේ ආනපාන ධ්වතාවය ඉතාම සරල විදිහට මෙත්තං හිතේ රාහුල භාවයන් භාවයතෝ පටිගෝසෝ පහියසති මෙම කියලා තියෙනවා. මේක එකක් අයින් කරනකොට මේක ඇතුළට ගන්න ඕන.
රාගයෙන් ද්වේෂයෙන් හා මෝහයෙන් තොර සිතක් ක්‍රියාසිත ලෙස නිර්වචනය කළ හැකිද?
රාගයෙන්
ද්වේෂයෙන් හා මෝහයෙන් තොර සිතක් ක්‍රියාසිතක් ලෙස නිර්වචනය කළ හැකිද?
ඔව්, ක්‍රියාසිතක්. රාගයෙන් තොර නම්, ද්වේෂයෙන් තොර නම්, මෝහයෙන් තොර නම් ඒ හිත මොකද වෙන්න ඕන? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සතර බ්‍රහ්මයෙන් පූර්ණ වෙනවා. අන්න ඒකයි ක්‍රියාසිත. එතකොට ඔතන දැන් අපි කිව්වට රාගයෙන් තොරයි, ද්වේෂයෙන් තොරයි, මෝහයෙන් තොරයි කියන එක නෙමෙයි. ඒක විතරක් නෙමෙයි. එහෙමනම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හතර පූර්ණ වූ සිතක් විතරාගී, විතදේශී, විතමෝහි. එකක් අයින් කළාට විතරක් හරියන්නේ, අනිකෙන් පුරවා ගන්න ඕන. ඒ නිසා ඒ හිතේ රාගයක් නැහැ, අර ලෝභයක් නැහැ. ඒක ලෝභයෙන් තොර අර කියන විත රාගී. විත රාගී කියන්නේ මේ රාගයෙන් තොර වූ පිරිසිදු සිත පූර්ණ වෙලා. ඒ හතරම අර අනිත් පැත්ත පූර්ණ වෙන්න ඕනේ. යහපත් පැත්ත මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පූර්ණ වුණොත් විතරයි විත රාගී, විත දේශී, විත මොහි වෙන්නේ. නැත්නම් බෑ.
ආපෝ තේජෝ වායෝ පඨවි ධාතු නම් ඉන් ඉදිරියට අනිච්ච දුක්ඛ අනත්ත හඳුනාගන්නේ කෙසේද? බෙදා වෙන් කර ගැනීම කියලා වරහන් ඇතුලේ තියෙනවා.
ඔව්, දැන් මෙහෙමයි. අපි මේ උපාදානීය කරගන්න සත්ව පුද්ගල සංඥාව අපිට ලැබෙන්නේ මොකද? අපි මේ නිච්චසේ දැන් අපි හිතමුකෝ රත්තරන් මාලයක් හැදුවා කියලා. මේ රත්තරන් මාලේ තියෙන්නේ මොනවද? ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රසෝ ජමේක වෙන මොකක් නැහැ. අපි මේක බෙදලා බැලුවාම පටිකූල මනසිකාරයෙන් ධාතු මනසිකාරයෙන් මේක මට කැමතිද පවත්වන්න නවත්වන්න පුළුවන් දෙයක්ද? අර පෘථග්ජන පුද්ගලයා මේක වටිනවා සාරයි. හැබැයි ඒක දැන් ඔය රත්තරන් මාලේ මේ විදිහට දකින්නින්දනේ අපිට අර ගෙදර ලාච්චි වල අතුරු දාලා එන්න පුළුවන් බය, රැට නිදා ගන්න බැරි බය, බර බැම්ම ඔක්කොම මොකද කවුරු කඩාගෙන යයිද මොකද කියලා. මේක මේ මේක දියෙන්නේ මේ ආපෝ තේජෝ වායෝ පඨවි හතරක් විතරක් කියලා දැක්කන මේක ඉතින් මේකට බයක් වෙන්න බරක් වෙන්න මේක බැම්මක් වෙන්නේ නැහැ. හරියට අර ධාතු මනසිකාරය පටිකුල මනසිකාරය කරනවා.
ඉච්ච පටිච්ච විචිකිච්ච වගේ මනෝ මනසං පණ්ඩරං ධර්මතාවයක් ඇති වෙනවා නේද? සම්බන්ධතාවය පැහැදිලි කර දෙන්න.
ඒක ඉතින් කිලුටු වෙන පැත්තට තමයි චිත්ත මනෝ මනසං හදයන් පණ්ඩරං මේ විඥාන විඥාන ස්කන්ධෝ තජ්ජ කියලා මේ විග්‍රහ කරලා තියෙන්නේ. ඒ හිත කිලුටු වෙන පැත්ත, ඒ වගේම පිරිසිදු වෙන පැත්තත් ඕකෙම අනිත් පැත්තෙම විග්‍රහ කරලා තියෙනවා.
සංමායනු සංවලින් මිදීම බව පැහැදිලි. කරුණාකර සම්බුද්දස්ස යන වචනය සංයෙදන ආකාරය පැහැදිලි කර දෙන්න.
සං
බුද්දස්ස සම්බුද්දස්ස.
සං කියන්නේ රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් කියන මුල, රාග මුල ద్వේෂ මුල මෝහ මුල. මේ රාගය ద్వේෂය මෝහය බිහි කරන මුල් තුන උදුරා දැම්ම බව උදුරා දැම්ම සං බව උදුරා දැම්ම පුද්ගලයා සම්බුද්දස්ස සම්මා සම්බුද්දස්ස. සංවලි මිදී නිදහස් වෙන්න ඕන ඉස්සෙල්ලා රාගයෙන් තොරෙන් ద్వේෂයෙන් තොරෙන් අලෝභ ද්වේෂ හැටියට මිදී නිදහස් වීම සම්මා. ඒක සාමුලින්ම ඉවත් කළාම ඒ මුල් තුන ගලවා ගැනීම සම්බුද්දස්ස. සං කියන්නේ රාග මුල ద్వේෂ මුල මෝහ මුල බව උදුරා දැමීම. මුල් තුන උදුරා දැමීම සම්බුද්දස්ස.
චේතෝ
විමුක්ත නූපදීන ලෙස උදුරා දාන්න ඕන. ඒක තමයි සම්බුද්දස්ස.
චේතෝ විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය හා
උබතෝ භාග විමුක්තිය. දැන් යම්කිසි කෙනෙකුට මගඵල ලැබුණහම මේ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් කියන විමුක්ති දෙකම පූර්ණේ වෙනවා. විද්‍යා විමුක්තිය ප්‍රඥා විමුක්තිය ලැබුණහම. දැන් චේතෝ විමුක්තිය කියන්නේ ලෞකික වශයෙන් තාවකාලිකව රාගය ద్వේෂය කියන කෙලෙස් ගති දෙක තාවකාලිකව යටපත් කරලා හිතේ ලබන සහනය සුවය චේතෝ විමුක්තිය. ඒක තාවකාලික. චේතෝ විමුක්තිය කොයි වෙලාවෙනම් කඩාවට ඉඳ ගැලවිද නැහැ. අවසාන වශයෙන් මරණයටපත් වෙනකොට මොන ආකාර වූ ධානයක් චේතෝ විමුක්තියක් ලැබුණත් ඒක ආයි ඉතුරු වෙන්නේ නැහැ. ඒක මරණයත් සමග අවසානයි. වෙනසකට ගිහිල්ලා ඒක පවත්වන්න බෑ. ඉතින් ඒක නිසා මේ නමුත් ප්‍රඥා විමුක්තිය විද්‍යා විමුක්තිය එහෙම මරණයේදී ඉවර වෙන එකක් නෙමෙයි. ඒක අකුප්පා තත්වයක්. ඒක වෙනස් වෙන්නේ අර ප්‍රඥා විමුක්තිය ලැබූ පුද්ගලයා ජාතසෝතාපන්න හැටියට හෝපත් වෙලා එක අනාගාමී හෝ තත්වයටපත් වෙලා මේ ප්‍රඥා විමුක්තිය විද්‍යා විමුක්තිය පූර්ණ කරගන්න ඒක උපකාර වෙනවා. ඒක මාර්ගය. ඒක කඩා වැටෙන්නේ. නමුත් මේ චේතෝ විමුක්තිය ධ්‍යාන අනාර ධ්‍යාන අරූපී ධ්‍යාන සියල්ල කවදා හෝ ඉවත් වෙනවා කැඩෙනවට. මේකට බුදුහාමුදුරුව උදාහරණ උපමා අනන්ත අප්‍රමාණ බුද්ධ දේශනා දීලා තිනවා. මේ පස්සේ අනුරාධපුර යුගයේත් මේකට හොඳ උදාහරණ කීපයක් දීලා තිනවා. අනුරාධපුර යුගයේ අරහතුන් වහන්සේ ගාව ගෝලෙක් හිටියා. ඒ ගෝලයා මේ ඔය කියන ප්‍රාණයාම කසින භාවනාවක් වඩලා මේ ධ්‍යාන ලැබලා අභිඥා ලැබලා අහසෙන් යන්න පුළුවන් තත්වයට පත් වුණා. ඒ අභිඥා. ඒ අභිඥා ලැබූ ගෝලයා හාමුදුරුවන්ට අහසින් ගිහිල්ලා තමා මල් කඩාගෙන ආව කියලා තියෙනවා. මෙහෙම දවසක් ගෝලයා මගපල නොලැබූ අර චේතෝ විමුක්තිය පමණක් ලැබූ අභිඥා ලැබූ ගෝලයා දවසක් අහසින් යනකොට අය අනුරාධපුරේ වැවක මල් නෙලමින් හොඳට සින්දු කියපු මොනාහරි කවියක් ගායනා කරපු කාන්තාවක් දැකලා ඒකට වසඟ වෙලා අර ධ්‍යාන සියල්ලම අවසන් වෙලා කඩා වැටිලා ඒ ධ්‍යාන අභිඥා සියලු දේ කඩා වැටිලා අර කනවැල අල්ලගෙන යන්න දුකටපත් වුණා. මේ සංසාරය අතර මං වුණා. අරක කොයි වෙලාවෙ හරි ඔය ධ්‍යාන අභිඥා සියල්ල ඔය චේතෝ විමුක්ති කඩල යනවා. හැබැයි ප්‍රඥා විමුක්තිය ලැබලා තිබුණා නම් යම් ආකාරයක සෝතාපන්න ඵලයෙන් හෝ ඒ පුද්ගලයා කීයටවත් ඔවට ඇලෙන්න අනිච්ච දුක්ඛ අනත්ත තේරුම් අරගෙන ඔවා මිදී නිදහස් වෙන්න හොඳට යථාභූත ඥාන දර්ශනය දකින්න.
ශුෂ්ක විදර්ශක අරහතන් වහන්සේ යනු ධ්‍යාන නොලබා අරහත් ඵලය පූර්ණ කළ අයද?
ධ්‍යාන විතරක් නෙමෙයි, ධ්‍යාන හෝ අභිඥා ධ්‍යාන ලැබෙනවා. නමුත් අර දැන් අරහතුන් වහන්සේලා බුදුහාමුදුරුවෝ අරහතුන් වහන්සේ නමක්, අරහතුන් වහන්සේ විවිධ තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ සියලු අරහතුන් වහන්සේලා එක සමාන නැහැ, අසමෝ අසම සමෝ කියන තත්ත්වය. කවුරුත් සංසාර දුකෙන් මිදී නිදහස් වූ අරහතුන් වහන්සේලා. නමුත් බුදුහාමුදුරුවෝගේ අරහත් තත්ත්වයත් ඒ වගේම අභිඥාලාභී සිව්පිලිසුම් යාපත්ලත් උබතෝ භාග විමුක්තිය පූර්ණ කර අරහතුන් වහන්සේ ඊළඟට වැඩගත්. ඒ වගේම සිව්පිලිසුම් යාපත්ලත් අභිඥා නොලැබූ අරහත් බවට පත් වූ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ කරගත් නිවන් දුටු අරහතුන් වහන්සේ ඊට වඩා වැඩගත්. ඊට පස්සේ සිව්පිලිසුම් යාපත් නැති අභිඥා පමණක් තියෙන අරහතුන් වහන්සේලා ඉන්නවා, ඒගොල්ලෝ ඊට වඩා පහළයි. එයාට පුළුවන් වෙන්නේ මැජික් පෙන්නලා යර අභිඥා වලින් යම් යම් ආකාරයක මිනිසුන්ට පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ආදේශනා ප්‍රාතිහාර්ය කරන්න පුළුවන්. නමුත් දේශනා ප්‍රාතිහාර්ය කරන්න පුළුවන් කමක් නැහැ. සිව්පිලිසුම් යාලත් බුදුහා මේ අරහතුන් වහන්සේලාට පුළුවන් දේශනා ප්‍රාතිහාර්ය අනුශාසනා ප්‍රාතිහාර්ය කළා අනිකයට නිවන් මඟ විවුර්ත කරන්න. මේ සිව්පිලිසුම් යාපත් ලත් නොලත් අභිඥාත් නොලත් අරහතුන් වහන්සේලා ඕන තරම් හිටිය, එදත් ඉන්නවා අදත් ඉන්නවා. එයායට තව කෙනෙකුට අර පසේ බුදුවරයෙක් මෙන් තව කෙනෙකුට කියා දෙන්න, ප්‍රකාශ කරන්න, මාර්ගය පෙන්වන්න, පැහැදිලි කරන්න බෑ. අභිඥාවලින් හෝ සිව්පිලිසුම් යාපත් ලත් ශක්තියෙන් අනුශාසනා ප්‍රාතිහාර්යෙන් දේශනා කරලා මඟ පෙන්වන්න බෑ. ඒ නිසා එයාට සුෂ්ක විදර්ශක කියනවා. ඒ අනුව අරහතුන් වහන්සේලා සුෂ්ක විදර්ශක වෙන්න පුළුවන්, අභිඥාලත් වෙන්න පුළුවන්, අභිඥා සහ සිව්පිලිසුම් යා ආදේශනා අනුශාසනා ප්‍රාතිහාර කරන්න පුළුවන්. ඒ වගේම දෙකම කරන්න පුළුවන් වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ඊට වඩා සියලු දෙනාට වඩා ඉහළයි, සියලු අංග සම්පූර්ණයි.
සෝතාපන්න ඵලයට පත්වීමේදී පඤ්ඤා විමුක්තිය සම්පූර්ණ වෙනවාද?
මොකද්ද?
සෝතාපන්න ඵලයට පත්වීමේදී පඤ්ඤා විමුක්තිය සම්පූර්ණ වෙනවාද?
නෑ, ප්‍රඥා විමුක්තිය දසනේන සම්පන්න විතරයි. අරහත් ඵලයේදී තමයි මේ අස්මිමානී ඉවත් වෙන්න ඕන, ප්‍රඥා විමුක්තිය පූර්ණ වෙන්න, විද්‍යා විමුක්තිය පත් වෙන්න. එනිසා සෝතාපන්න ඵලයේදී පාරට වැටුණා විතරයි, පාර දැක්ක විතරයි, පටිසෝතගාමී වුණා විතරයි, සම්මාදිටියට පත් වුණා විතරයි. තාම අත්තරින්න කෙලස් තියෙනවා. ප්‍රඥා විමුක්තිය පූර්ණ කරගත්තාම අරහත් ඵලයේදී අන්න පූර්ණ වුණා. ඉංහා යන්න දෙයක් නැහැ. ඒ අනුව ඒ තත්ත්වය නසේක කියන තත්ත්වයට පත් වුණා. සේක, අසේක, නසේක කියලා තුනක් තියෙනවා. අසේක කියන්නේ සෝතාපට්ඨ, සේක කියන්නේ සෝතාපට්ඨ ඵලයට පත් වූ පුද්ගලයා. අරහත් ඵලයට පත් වූ පුද්ගලයා අසේක, අරහතුන් වහන්සේ නසේක.
ආනන්තරී පාප කර්මයක් කළ වහාම ඒ පුද්ගලයාට ධර්මය නොතේරී යයිද, ධර්ම මාර්ගයේ වැසී යයිද?
ඔව්, ආනන්තරික පාප කර්මයක් කරපු මොහොතේ පටන් අර පරිගුප්පා සූත්‍රයේ තියෙන අතේකිච්ඡා පරිකිච්ඡා නෙරීකා අපායිකා, ඒ පුද්ගලයා ආනන්තරී පාප කර්මයක් යම් වෙලාවක කරා නම් ඒ පාපය තමයි මේ මනුස්ස ජීවිතයේ මිනිහෙක් හැටියට හිටියත් මැරෙන මොහොතේ ඒ පාප කර්මය තමයි ගරුක කර්මය, බලවත් කර්මය, ආසන්න කම්මය, ආචින්න කම්මය, සියලු කර්ම හැටියට අර ආනන්තරික පාප කර්මය මතුවෙනවා. ඒ නිසා නියත වශයෙන්ම ආනන්තරී පාප කර්මයක් කරගත් පුද්ගලයා මව මැරීම, පියා මැරීම, අරහතුන් වහන්සේ මැරීම, බුදු පියාණන් වහන්සේගේ ලේසලවීම වැඩි චේතනාවකින් සංඝ බෙදෙ මේ පහෙන් මොකක් කරගත්තත් ඒ පුද්ගලයා මිය පරලෝ යනකොට මොන සීලයේ හිටියත්, මොන පොත් ලිව්වත්, මොන ධර්මයේ කිව්වත්, අනන්තරි පාප කර්මයක් කරගත්තනම් නියත වශයෙන්ම අතේ කිච්චා පරිකුප්පා නිරයික අපායික. අපාය තමා කෙල්ලවට එක මොහොතකින් අපාය ගීලා ඉපදිනවා කියලා බුදුහාමුදුරුවම කියලා තියෙනවා පරිකුප්පා සූත්‍රය.
කුසල ධම්මහා පුණ්‍යකම්ම අතර වෙනස පහදා දෙනු මැනවි.
ඒක පැහැදිලි කළා දැන් ධර්ම දේශනාවදී. කම්ම ධර්ම. කම්ම කියන්නේ ඒ කරගත්ත මොහොතෙන් පසු පළවිපාක ප්‍රතිසන්දෙන්න තියෙනවා නම් ඒවා කම්ම. පළවිපාක ප්‍රතිසන්දීමක සියලු දේ මිදී නිදහස් වෙනවා නම් ධම්ම.
අරහතුන් වහන්සේ දවස පුරා නිරායාසයෙන්ම සිටින්නේ චතුර්ථ ධ්‍යාන අවස්ථාවේයි කිව්වොත් නිවැරදිද?
වැරදි. දැන් ධර්මයේ දේශනා කරනකොට එම චතුර්ථ ධානයේට සම්මාදී නැතුව දේශනා කරන්න පුළුවන්. නොයෙකුත් අවස්ථාවල නොයෙකුත් ක්‍රියාකාරකම් කරනකොට යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවා, උපේක්ෂාසිතින් කටයුතු කරනවා, අර විතරාගී විතදේශී විතමෝහි භවෙන් කටයුතු කරනවා. නමුත් ධානයේකට සමවැදිලා නැති වෙන්න පුළුවන්.
විඥානු ශක්ති විඥානයේ යනු ශක්තියක්ද ප්‍රඥාව ප්‍රඥා ශක්තියක්මද ඇති සකස් කරන්නේ විඥාන ශක්තියද?
විඥානය කියන්නේ විවිධත්වයට විෂම තත්වයට වෙනස් වෙනස් තත්වයන්ට තමා තුළ ඇතිවන අර වේගයක් වේදනාවක් ශක්තියක් ආවේගයක් තමා විඥාන ශක්තිය. ඒ වැරදිදේ හිතෙන් අයින් කරන ඉවත් කරන පජාති පහනාති පස්සති. ඒ වැරදිදේ අයින් කරන ක්‍රියාවලිය තමා පඤ්ඤා ප්‍රඥා කියන්නේ.
ලෞකික මෛත්‍රී භාවනාව කෙතෙක් දුරට ප්‍රායෝගිකද? තමන්ට අයිති ඉඩමක පිට කෙනෙකු ඇවිත් බලෙන් පදිංචි වන්නේ නම් එය තමා කළ පූර්ව කර්මයක්ද ප්‍රතිඵලයක් කලකා සිටිය යුතුද?
දැන් මෙහෙමයි, ඔය නම මැරෙනකොට ඔය ඉඩම ගෙනියන්න පුළුවන්ද? ඈ, ඔය ඉඩමේ අයිතිකාරයෝ කොච්චර ඉන්නද? ඔය ඉඩම තමන්ට අයිතියක් තියෙනව නම් ණයක් තියෙනව නම් පාවිච්චි කරන්න පුළුවන් නම් අනික් මිනිහෙකුට ඇහිලා බලෙන් ඉන්න බෑ. ඒක ධර්මතාවයෙන් සිද්ධ වෙනවා. නමුත් තමන් කොච්චර නඩු කිව්වත් කොච්චර මේකේ වුණත් ඒ එයාගේ අයිතිය තියෙනවා නම් ඊට වැඩිය මේ සංසාරේ මේක ධර්මතාවයක් තියෙනවා. ඒ නිසා එයාට කොහොම හරි ওই ඉඩමයි තියෙනවා. Tamanට මැරෙනකොට ගෙනියන්නත් බැරි මේ ඉඩම ඔය නඩු කියලා අයිති කරගෙන වියදම් කරලා ඔක්කොම දුක් විඳලා මේක උපාදානය කරගත්තාම වෙන්නේ මොකද? මේකෙන් Taman මේක බරක් වෙනවා, බයක් වෙනවා, බැම්මක් වෙනවා. ඒකයි. ඉතින් මේක ධර්මතාවයක් තියෙනවා. ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවය අනුව තමන්ට මේ ඉඩම හිමිනම් මේක අයිතියක් තියෙනවා නම් ඒ ධර්මතාවෙන් තමන්ගේ හිමිකම අයිතිය කාටවත් ඇහිලා පන්නන්න බෑ. කවුරුවත් එන්නෙත් නෑ, කවුරුවත් ඇඟිලි ගහන්නෙත් නෑ. ණය තියෙනවා නම් ණය නැත්නම් තමන්ට ඒ වෙන කෙනෙකුට අයිතියක් තියෙනවා නම් ඒ ඇහිලා පදිංචියයි බලෙන්. මේ වගේ තමයි මේ ධර්මතාවය. ඒ නිසා අපි මේ උපාදානය කරගෙන තියෙන සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාව විනාභාව මේ අපිට කැමතිසේ නවත්තන්න පවත්වන්න පුළුවන් දෙයක් මේ ලෝකෙ නෑ. මේ ආපෝ තේජෝ වායෝ පඨවි මේ බාහ භූත හතර ඔය ඉඩමේ තියෙන්නේ. ඕක අපිට ගෙනියන්න බෑ මැරෙනකොට. මේකයි තේරුම් ගත යුතු.
උතුම් වූ නිවන් මඟ බුද්ධ තත්වය අවබෝධ කරගන්නා උත්තමයන්න් එම ශක්තිය සොයා දැන හඳුනගන්නේ මෙම විශ්වය තුලම තිබෙන ශක්තියක් ලෙසද, එසේ නැතිනම් බාහිර දෙයක් ලෙසද පහදා දෙන්න.
අධ්‍යාත්මික වශයෙන් තමා තුලින්මයි මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්නේ. තමා තුළමයි මේ බුද්ධ ශක්තිය ඇති කරගත යුත්තේ. ඒ වගේම සියලු බුදුවරුන්ගේ මේ බුද්ධ ශක්තිය තමන් පිරිසිදු නම් තමන් අර සම්මා සම්බුද්ධ තත්ත්වයට ඒ තමන් තුළ ඒ බුද්ධ ශක්තිය පිහිටනවා. තමන්ගේ රාගය ද්වේෂය මෝහය හිතෙන් අයින් කරනකොට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හිතේ පාත්තගෙන යනකොට මේ බුද්ධ ශක්තිය තමන් තුළ ධර්මතාවෙන් ධම්මෝහවේ රක්කති ධම්මචාරී හැටියට තමා තුළ පිහිටනවා.
ගරු ස්වාමීන් වහන්සේ අවසර. ස්වාමීන් වහන්සේ විග්‍රහ කරන්න පුළුවන්ද දිබ්බ චක්කපූල් ඥානයයි සර්වඥතා ඥානයයි කියන එකේ තේරුම කොහොමද කියලා?
මොකද්ද
දිබ්බ චක්කපූල් ඥානයයි?
ඔව්.
සර්වඥතා ඥානයයි විග්‍රහ කරන්න පුළුවන්ද?
ඔව්. දිබ්බ චක්කුණානිය කියන්නේ දිවස කියන්නේ අපි දිවස කියන්නේ අපිට පුළුවන් දුර තියෙන දෙයක් බලන්න. අද රූපවාහිනිය ඔය ස්කයිප් එකෙන් අද ඇමරිකාවේ ඉන්න ළමයෙක් පුතෙන් ඕන කෙනෙක් දකින්න පුළුවන්ද? ඒකම තමයි දිබ්බ චක්කුණාන. අද ටෙලිෆෝන් එකෙන් අද අහන්න පුළුවන්. අද විද්‍යාවෙන් ඔය දිබ්බ චක්කුණ වාණේ දිබ්බ සෝත ඥාන ඔක්කොම විද්‍යාවෙන් අද හොයාගෙන තියෙනවා. මේ සබ්දඤ්‍යුත ඥානය සර්වඥතා ඥානය නෙමෙයි මේක. මේ සංස්කෘත වචනයක් වැරදි. මේක සබ්බඤ්‍යුත ඥානය. දැන් ඔය මහත්තයා දිහා බලලා ඔය මහත්තයා ගිය ආත්ම හිටියේ කොහෙද? ඊට ඉස්සෙල් ආත්ම හිටියේ කොහෙද? මොනවද කළේ? මොකද්ද නම? මොනවා කළාද? කොහෙන් කොහොමද මෙතෙන්ට ආවේ? මොන පාප කර්ම මොන පිණිකම් කරලාද මෙතෙන්ට ආවේ? මේ සියලු දේ පුබ්බේ නිවාසානුස්සති ඥානය, චිතූපපාද ඥානය, මේ වගේම තව නොයෙකුත් දේවල්, අර පෙරවිසු කඳ පිළවෙල බැදීම, ඒ වගේම සබ්බඤ්‍යුත ඥානය. ඒ අම් දෙයක් පිළිබඳව තමන් අදිෂ්ඨාන කරගෙන බලනවාද? ඒ සියලු දේ ඒ ආකාරයට බලන්න පුළුවන් ඥානය සබ්බඤ්‍යුත ඥානය. ඒක දිබ්බසෝත ඥානය නෙමෙයි. දිබ්බසෝත ඥානය කියන එක අද ඔය විද්‍යාවෙන් අද හොයාගෙන. දිබ්බසෝත දිබ් අර මේ ඔය දිව්‍ය ඥානය ඔක්කොම අද තියෙනවා. අද පෙර තියෙන දේවල් ඔය නොයෙක් දේවල් අද බලන්න පුළුවන්. විද්‍යාවෙන් අද හොයාගෙන එකෙන් වැඩක් නැහැ. ඒ මැජික් වලින් අද වැඩක් නැහැ. ඒවා මැජික්. ඒක නිසා ඔය අභිඥා අෂ්ටාභිඥා සද්ධාභිඥා මිනිස්සු ලබන්න බැරි අද ඇයි? අද විද්‍යාවෙන් ඒවා ඔක්කොම හොයාගෙන. ඔය පංචාභිඥා සද්ධාභිඥා අෂ්ටාභිඥා වලින් කරන දේවල් ඔක්කොම අද විද්‍යාවෙන් හොයාගෙන. ඒකින්ද ඒවෙන් වැඩක් නැහැ. නමුත් ඒ ධ්‍යාන වලින් නෙමෙයි මගඵල වලින් ලැබෙන ඥානයේ ප්‍රඥාව අද නෙමෙයි කවදක්වත් කාටවත් මේ ධර්මයෙන් මිසක් වෙන දෙයකින් හොයන්න බෑ. ඒකයි වෙනස.
සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයෙක්ට ඉතිරි මගඵල සඳහා චත්තාරෝ ඨානානි වල උපකාරයක් ලැබේද?
සෝතාපට්ටි ඵලයට පත් වෙන්නයි සද්දස්ස කුල පුත්තස්සේ කුට දසනියානං සංවේජනියානං වෙන්නයි මේ චත්තාරෝඨානානි උපකාර වෙන්නේ. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. දැන් සද්දස්ස කුල පුත්තස්ස මේ ධම්මචක්කුන් උදපාදී වූ සුතමේ ඥානෙ ලැබූ අරිය ශ්‍රාවකයන් කියන මාර්ගයටපත් වූ මේ ධම්මස පෑදුණු පුද්ගලයෙකුට දසනේන සම්පන්න කියන සත්වයේ එහෙම නැත්නම් දසනියානං සංවේජනියානං දසනේන සම්පන්න දසනේන පහතබ්බා ඔක්කොම එකයි. මේ සම්මාදිට්ඨියට පත්වීම එහෙම නැත්නම් සෝතාපට්ටි ඵලයට පත්වෙන්න පුළුවන් වෙන්නේ අන්න අර චත්තාරෝඨානානි වල තියෙන අතීත බුදුවරුන් ඒ ඒක රාශී කළ ඒ තන්පත් කළ ඒ බුද්ධ ශක්තිය ඒ බව උදුරා දෙමීමේ ශක්තියට තමනුත් අනුගත විය යුතුයි. ඒ අනුගත වීමත් සමග ඒ පුද්ගලයා සෝතාපට්ටි ඵලයට පත් වෙනවා. එහෙම නැතුව ඒ සුතමේ ඥානිය ලැබුවත් මේ ධම්මස පෑදුනත් සද්දස්ස කුල පුත්තස්ස වුණත් ඒ චත්තාරෝඨානානි ඒ බුද්ධ ශක්තිය තියෙන තැනින් ඒ බුද්ධ ශක්තියට තමන් අනුගත වුණේ නැත්නම් ඒ පුද්ගලයාට සෝතාපට්ටි ඵලයට පත්වීම ප්‍රමාද වෙන්න පුළුවන්. සමයට වැලකින්නම පුළුවන්. මාර්ගයේ ඉන්නවා ඵලේ නැහැ.
අනුරපුර පුදබිමේ අටමස්ථාන වන්දනාව කරන විටදී යම් යම් ස්ථානවලදී යම් ශක්තියක් ඔබ වහන්සේ පෙන්වා දුන් පරිදි ආනපාන වඩන විටදී ශරීරයට දැනේ. එම ස්ථාන බුද්ධ ශක්තිය පවතින ස්ථානද යන්න පහදා දෙන්න.
ඔව් ඒකටත් එතෙන්දිත් යම් ආකාරයක තමාගේ හිතේ පැහැදීමක් ප්‍රසාදයක් අධිමුඛ චිත්තයක් පත් වෙනවා. නමුත් බුද්ධ ශක්තිය තියෙන්නේ බුදුහාමුදුරුවෝ පැහැදිලිව මහා පරිනිබ්බාන සූත්‍රයේ අනුපස්සනි ඡේදයේ පෙන්වා දුන්න ආකාරයට මේ චත්තාරෝඨානානි කියන තැන මිසක අනුරාධපුරයේ ඔය එක තැනකවත් මේ කියන බුද්ධ ශක්තිය නැ. ඒක තියෙන යම් ආකාරයක බුද්ධාලම්බන ප්‍රීතිය. ඒක ලෞකික වශයෙන් තමන්ට යම් හිත පැහැදීමක් හිතේ පිරිසිදු වීමක් යම් ශක්තියක් තියෙනවා. නමුත් මේ බුද්ධ ශක්තියට අනුගත වීම එතන නැහැ. ඒක ඒ සඳහා මේ බුද්ධ ශක්තියට ඔය චත්තාරෝඨානානි කියන එක සමාන්තර දේශාංශක රේඛාවක එක සමාන දුරින් පිහිටි ස්ථාන හතරක් තමයි චත්තාරෝඨානානි කියන මාගදී භාෂාවේ මේ කරපු විග්‍රහය. ඒක එක එක තැනට විසිරිලියෝ ඔය අනුරාධපුරයේ අටමස්ථානයේට එක් වූ දෙයක් නෙමෙයි. ඒක එක සමාන්තර රේඛාවක එක දේශාංශක රේඛාවක සමාන දුරින් මේ ස්ථාන හතර පිහිටා තිනවා කියන එක බුද්ධ දේශනාවේ 95 වෙනි මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි ඡේදයේ පැහැදිලිව බුදුහාමුදුරුවම මේ ප්‍රකාශ කළ දේශනා කළ තියෙන බුදු වචනය.
මේ ජීවිතයේදීම සෝවන් ඵල ලැබීමට භාවනා කිරීම අවශ්‍යද?
භාවනා කිරීමෙන් මේ ජීවිත කාලයේම භාවනා කළත් අර දහම් මැස පෑදෙන්නේ නැතුව සෝතාපන්න ඵලයටපත් වෙන්න බෑ. භාවනා කිරීම කිසිසේත්ම භාවනාව පමනක් කිරීම සෝතාපන්න ඵලයටපත් වෙන්න කිසිසේත්ම සුදුසුකමක් නෙමෙයි. සෝතාපන්න ඵලයටපත් වෙන්න නම් පැහැදිලිව බුදුහාමුදුරුව දේශනා කළා. දැන් ආලෝක යක්ෂයා සෝතාපන්න ඵලයටපත් වුණා. බාහ්‍ය දාරු වීර්යතුමා අරහත්ත්වයටපත් වුණා. භාවනා කළාද? සන්තති අමාත්‍යා භාවනා කළාද? අර දබ්බමල්ල පුත්‍ර රහතුන් වහන්සේ බුක්කුසාත රජුරෝ භාවනා කළාද? අර පිටිදුරු මඩුවේ නෑ. මේ භාවනාව කියන එක මේ සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ ඊටාම පැහැදිලිව බුදුහාමුදුරුවෝ භාවනීය පහතබ්බා අවසාන පියවර අද කන පිට ගහගෙන ඒක පළමු තැනට බන නැතුව භාවනා කරලා අවුරුදු 100ක් නෙමේ ජීවිත කාලයක් නෙමේ මේ ජීවිත කාල දහසක් භාවනා කළත් බන නැතුව ධම්මස පෑදෙන්නේ නැතුව චක්කුන් උදපාදි ඥානං උදපාදි නැතුව භාවනේ පහතබ්බා කරන්න පුළුවන් කමක් නැහැ. සෝතාපට්ටි ඵලයටපත් වෙන්නේ නැහැ. ඒ නිසා සෝතාපට්ටි ඵලයටපත් වෙන්න පුළුවන් වෙන්නේ මේ දහම් ඇස පාදාගෙන සෝතාවදානී පඤ්ඤා සුතමයේ ඥානය ලැබීමෙන් සුත්තාන සංවරේ පඤ්ඤා සීලමයේ ඥානය සුත්තාන සංවරේ සීලමයේ ඥානින් පස්සේ චින්තාමයේ ඥානය ඊළඟටයි භාවනාමයේ ඥානය. ඉතින් ඒක නිසා භාවනාමයේ ඥානය හතර සෝතාවදානී පඤ්ඤා සුතමයේ ඥානය පළවෙනි එක දෙවෙනි එක සීලමයේ ඥානය චින්තාමයේ ඥානයට පස්සේ භාවනාමයේ ඥානය. ඒ නිසා කවුරුවත් මේක හොඳට තේරුම් ගන්න ඕනේ අද ඔක්කොම කන පිට ගහගෙන අද ওই භාවනා මධ්‍යස්ථානවල ගිය ගමන් බන නැතුව කර්මස්ථානයක් කියලා වැරදි එකක් දෙනවා. මේ කසින පිරියමක් මේකෙන් මොන ජීවිත කාලය කළත් ওই ප්‍රාණයාම ওই කසින පිරියම් එතන නිවනක් තියා මොකක්වත් අහලකටවත් වෙන දෙයක් නෑ. හැබැයි ධ්‍යාන ලබන්න පුළුවන්, අනාර්ය අරූපී ධ්‍යාන ලැබෙන්න පුළුවන්. තවත් අතරමං වෙනවා මිසක් මේ කන සම්පත්තිය ලැබෙන මේ ධම්මචක්කුන් උදපාදී වෙන දෙයක් එතන නෑ. මේක හොඳට තේරුම් ගන්න. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ හෝ යම් බුද්ධ ශාසනයක බණ අහන්න නැතුව ධම්මස පාදගන්න නැතුව සෝතාපට්ටි ඵලයටපත් වූ කිසි කෙනෙක් නෑ. භාවනාවෙන් විතරක් සෝතාපට්ටි ඵලයටපත් වූ කිසිම කෙනෙක් නෑ. මේක හොඳට තේරුම් ගත යුතු ධර්මයක්.
සිතුවිලි නවතින වෙලාවක් බලා සිට එම කාලය වර්ධනය කර ගැනීමේ භාවනා ක්‍රමයක් සමහර අය හඳුන්වා දෙති.
මොකද්ද මොකද්ද?
සිතුවිලි නවතින වෙලාවක් බලා සිට.
ඔව්.
එම කාලය වර්ධනය කර ගැනීමේ භාවනා ක්‍රමයක්.
ඔව්, ඒක අසඤ්ඤ විසඤ්ඤ තලය. ඒක අනාර්ය අරූපී භාවනාව. එහෙම එකක් තියෙනවා. ඒක චේතෝ විමුක්තිය. ඒක අරූපී ධ්‍යාන. ඒක ප්‍රාණයාම භාවනාව. එහෙම එකක් තියෙනවා. ඒව ධ්‍යාන ලැබෙනවා. අභිඥාත් ලැබෙනවා. එහෙම එකක් තියෙනවා. නමුත් ඒක මේ මුල් ගලවා දාන්න, කෙලෙස් මුල් ගලවා දාන්න කිසිසේත් බෑ. කෙලෙස් මුල් తాවකාලිකව පැලස්තර පිළියමක් විතරයි, යටපත් වෙනවා. නමුත් මුල තියෙනවා හැමම. ඔය රාග මුල, ద్వේෂ මුල, මෝහ මුල උදුරා දමන්න ගලවන්න පුළුවන් කමක් නැහැ ඒ වගේ ක්‍රමවලින්.
බුදුදහමට අනුව මෙම බුදුදහමට අනුව මම කියලා කෙනෙකු නැති බවත් සත්‍යය මායාවක් බවත් ප්‍රකාශ වෙනවා. එසේනම් මෛත්‍රී භාවනාව අවශ්‍යයිද? ළඟකදී ඔබ වහන්සේට සමාන ධර්මයක් දේශනා කරන ස්වාමින් වහන්සේ නමක් මෛත්‍රී භාවනාව අවශ්‍ය නැති බව දේශනා කළා. මම කියලා කෙනෙකු ඉන්නවා කිව්වොත් වැරදි නැහැයි කීවත් වැරදි කියා ඔබ වහන්සේ ප්‍රකාශ කරනවා. මේ අප වෙනුවෙන් අනුකම්පාවෙන් පහදා දෙන්න.
මේක මේ එක එක අය සංසන්දනය කරන්න යන්න හොඳ නැහැ. මේක මේ ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති. බුදු දේශනාවේ අර සච්චක විභංග සූත්‍රයේ සච්චක වච්චකෝත්තත් එක්ක බුදුහාමුදුරුවෝ තර්ක විතර්ක ගන්න වස්තකේ ආවහම බුදුහාමුදුරුවෝ මේක දේශනා කළා. මෙතන බුදුහාමුදුරුවෝ මම නැතයි කිව්වෙත් නෑ, මම ඇතයි කිව්වෙත් නෑ. මෙතන ආත්මවාදයකුත් නෑ, අනාත්මවාදයකුත් නෑ. මේක මේ වචන ටික නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති කියන එක සිංහලට පරිවර්තනය කරනකොට ඔය ත්‍රිපිටකේ මම නැත, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා වැරදියට පරිවර්තනය කරගෙන තියෙනවා. ඒ නිසා මේ මම කියලා කෙනෙක් නැත්නම් කවුද නිවන් දකින්නේ? එහෙම කොහෙවත් මං කියලා නැ. මේ මම කියලා කෙනෙක් මට කැමතිසේ මට ඕන විදිහට පවත්වන්න නවත්වන්න පුළුවන් කෙනෙක් නෑ, පවතින්නේ නෑ. ඒකයි මේකේ මේ නේතං මම කිව්වේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියන එක වැරදි පරිවර්තනයක්. මමයයි ගැනීමට, මගේයයි ගැනීමට, මගේයයි මගේ වසඟයේ පැවැත්වීමට සුදුසු නොවන්නේමය කියන එකයි මේකේ නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති. සෑම පුද්ගලයෝම මම කියලා මගේ තමන්ගේ වසඟයේ නෙමේ සියලු දේ පංචස්කන්ධේ පාත්ත ගන්න යන්නේ. ඒක නිසා මෙතන මේ මම නොවේ, මගේ නොවේ කියන එක සම්පූර්ණ වැරදි පරිවර්තනයක්. මම එහෙම කොහෙවත් කියලා නැහැ. ඔය කියන මම නැත එහෙම එකක්, ඒක එක එක පුද්ගලයෝ කියපු වැරදි දේ. ඒ නිසා මේකේ නිවැරදි අර්ථය මමයයි ගැනීමට, මගේයයි ගැනීමට, මගේ කැමැත්ත අනුව මගේ වසඟේ පවත්වා ගැනීමට හැකි දෙයක් මේ පැවැත්ම තුළ නැත්තේ මේ කියන එක තමා නියම නිවැරදි පරිවර්තනය. නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති කියන එක.
අකුසල් මූලයන් වන ලෝභයට හා ද්වේෂයට පටිච්ච වීම නිසා සත්වයා සසර සැරිසරන බව පැහැදිලි.
මොකද ආයි කියන්නේ?
අකුසල් මූලයන් වන ලෝභයට හා ද්වේෂයට
ඔව්
පටිච්ච වීම නිසා සත්වයා සසර සැරිසරන බව පැහැදිලි.
ඔව්
මෙසේ වීමට හේතුව ධර්මයේ යථා ස්වභාවය වන අනිත්‍ය හේවත් ක්ෂණයක් පාසා ඇතිවීම වෙනස් වීම නැතිවීම සංස්කාර ධර්මවල ඇති අසාර බව, දුක් බව, පිළිකුල් සහිත බව යන මේවා නොදන්නාකම නිසා ඇති කරගන්නා සක්කාය දිට්ඨිය නිසා වන බව පහදා විස්තරයක් කර දෙන්න.
ඔව් දැන් ඕකම තමයි. ඕකේ වැරදි වචන කීපයක්ම පාවිච්චි කරලා තියෙනවා. මේ අනිච්චසේ ගති යුතු දේ නිච්චකේ ගැනීම, සුඛසේ ගන්නවා දුක්ඛසේ ගති යුතු දේ, අත්ථසේ ගන්නවා අනාත වෙන දේ. මෙන්න මේක තේරුම් ගත්තොත්, අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් ගත්තාම නිච්ච සුඛාත් අයින් කරනවා, ඒවට නොබැඳෙනවා, නිබ්බිදා. මේක තමයි නිවන, ඒක තමයි කියන්න
තියෙන්නේ. හිංගි හිංසා යන්න පැහැදිලි කර දෙන්න.
දැන් කාට හරි කායික හෝ මානසික වශයෙන් පහත් කිරීමක්, කරදර කිරීමක්, ලේසැලවීමක්, මරණයටපත් වීමක් කිරීමක්, කරදර කිරීමක්, දුකටපත් කිරීමක්, මේ සියලුම දේ හිංගි හිංසා. හිතෙන් කරන දේ තව කෙනෙක්ගේ හිතෙන් චේතනාවක් ඇතුව තව දෙනෙකුට කරදරයක්, බාධකයක්, අවීරයක්, අපහාසයක්, අවමානයක්, වෙනස්කමක් කිරීම තමයි හිංගි හිංසා.
ස්වාමීන් වහන්ස, තුන් මාසේ දාණය හරියටම දිනයට දෙන්න ඕනද?
එහෙම එකක් නැහැ. තුන් මාසේ දාණය තුන් මාසෙන් ඉස්සෙල්ලා දෙන්න පුළුවන්, දවසක් කමාරක් පහු වුණත් ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ හිතනුවීමේ තුන් මාසෙට දවස් හතරක් පහක් ඉස්සෙල්ලා දුන්නත් ඒ අයට ඒක සතුටක්. හැබැයි නියම නිවැරදි ආකාරයට ඒ දාණයෙන් ඒ තමන්ගේ මිය පරලෝකීය ඥාතියාට නිවැරදි ආකාරයට කැපකොට පින් දෙන්නේ නැත්නම් තුන් මාසේ කොයි දවසක පින්කමක් දානයක් දුන්නත් පින් දෙන්න පින් පවරන්නේ නැත්නම් ඒක දානයක් වෙන්නේ නැහැ, ඒක පින්කමක් වෙන්නේ නැහැ. ඒකෙන් තමන්ගේ මිය පරලෝකීය ඥාතියාට කිසිම යුතුකමක් වගකීම ඥාති ධර්මයක් ඉටු කිරීමක් වෙන්නේ නැහැ. අද සම්මතයෙන් ඔය පින්කම් කළාට ඔය ඥාතීන්ට පින් දෙන්නේ නැහැ. ඒකයි තියෙන්නේ.
අපි අතීතයේ කළ පරිත්‍යාගයන් අසරණයට පාසල් වල අවශ්‍යතාවයන් සඳහා වගේ ගැන සිතා සන්තෝෂ වීමෙන් අකුසල් රැස් වෙනවාද?
මොකක්
අතීතයේ කළ පරිත්‍යාගයන් ගැන සිතා සන්තෝෂ වීමෙන්?
පොඩ්ඩක් හිමින් කියවන්න.
අපි අතීතයේ කළ පරිත්‍යාගයන් ගැන සිතා සන්තෝෂ වීමෙන් අකුසල් රැස් වෙනවා.
දැන් මෙහෙමයි, අපි හිතමුකෝ අපි ඉස්කෝලයක් හදා දුන්නා, එක රෝහලක් හදා දුන්නා, එක මොනා හරි කෙනෙකුට පිරිකරක් පූජා කළා, මේ වගේ දේවල් තමන්ට මේ වෙලාවේ හිතට එන්න පුළුවන් වෙනවා. ඒකෙන් තමන් යම් ආකාරයක බලාපොරොත්තුවක් අදිෂ්ඨානයක් නැතුව බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් යැදීමක් ඉල්ලීමක් හිඟාකෑමක් කළොත් විතරයි ප්‍රශ්නේ. ඒක පුඤ්ඤාභිසංකාරයක් වෙනවා. ඒ නිසා ඒක අර චාගෝ පටිනිසග්ගෝ මුත්‍යනාලෝයෝ කියන ධර්මතාවයට සහමුලින්ම විරුද්ධ දෙයක් බවට පත් වෙනවා. ඒක රාගයෙන් හෝ මෝහයෙන් කරන දෙයක්. දෙකම තියෙන්න පුළුවන්.
යම් අරමුණක් ආනපාන කිරීමේදී අනෙකුත් ඉන්ද්‍රියන්ට වන අරමුණු නැතිවීමක් සිදු වෙනවා.
මොකද්ද?
යම් අරමුණක් ආනපාන කිරීමේදී අනෙකුත් ඉන්ද්‍රියන්ට වන අරමුණු නැවැත්වීමක් සිදු වෙනවාද? එසේ වීමේදී සිත අසඤ්ඤ වීමක් සිදු වෙනවාද?
නෑ. නියම නිවැරදි ආකාරයට ආනපාන සති සමාධියේ ඉන්නවනම් එහෙම අසඤ්ඤ වීමක් විසඤ්ඤ වීමක් හෝ විස්සෝප වීමක් උද්දච්ච වීමක් හෝ හිතේ අර හිස් බවක් හෝ ඇති වෙන්නේ නෑ. නියමයෙන් වැරදි දේ හිතෙන් අයින් කරලා එතැනට අර යහපත් නිවැරදි දේ තරහ අයින් කරලා මෛත්‍රිය ගැනීම නිසා හිත අසඤ්ඤ වෙන්නෙත් නෑ, විසඤ්ඤ වෙන්නෙත් නෑ. ඒක ඉන්ද්‍රිය හය පුරාම ඒ පිරිසිදු බව පවතිනවා.
විඥාන ආහාර ආසව ලෙස තැම්පත් වේද, අනුසය ලෙස උපදින්නේ කලින් සංකාර කළ ගැබ් කළ ශක්තියමද?
නෑ, අලුතෙන් එන්න පුළුවන්. අනුසය මේ වර්තමාන මොහොත තුල මෙතෙක් නූපන්දයක් අලුතෙන්ම ආසය උපදිනවා නම් ඒකට කියනවා අනුසය. මෙතෙක් නූපන්දයක් අලුතෙන් උපදිනවා නම් ඒක අනුසය. ඒ අනුසය ඌදේ අලුතෙන් ඉපදිච්ච දේ ගිහිල්ලා ගර්ගන ඇතුළට මේක ඇතුළේ තැන්පත් කළ ගමන් ඒක ආසය බවට පත් වෙනවා. ඒක තමන් තුල තියෙන ගතියක් වෙනවා. ඒ ගතිය තමන්ට නැවත අලුත් අනුසය උපදවන්න අර හේතු ඵලයක් ඵලයේ හේතුවක් බවට පත් වෙලා ඒක උපකාර වෙනවා. ඒක වෙන්න පුළුවන්.
නිවසක් තුල මල් පහන් පූජා කර මළගිය අයට පින් දීම සුදුසුද නැද්ද? එසේ නිවස තුල පින් දීමෙන් නිවසියන්ට වරදක් වේද?
දැන් ඒ මිය පරලෝකයේ පුද්ගලයා සමහර විට ඔයගේ හදන්න නැති, ඔයගේ ජීවත් වෙන්න නැති. ඒ නිසා ඔය ගෙදරදී ඒ පුද්ගලයාට පින් දීම විතර වැදගත් දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඒක නිසා නිවැරදිව ඒ පුද්ගලයාව සිහිපත් කළා, තමන්ගේ තුන්සිත පහදාගෙන ඒ අයව මුදවා නිදහස් කරන චේතනාවෙන්, තමන් මේ ණය මිදී නිදහස් වන පිරිසිදු චේතනාවෙන් පින් දෙනවා නම් ඒ පුද්ගලයාටත් යහපතක්, තමන්ටත් යහපතක්, කාටවත් අයහපතක් වෙන්නේ නැහැ. නමුත් වැරදියට මේ පින් දෙන්න නොදැනීම නිසා වැරදි ආකාරයට ඔය ඉල්ලීමක් ප්‍රාර්ථනාවක් කරවම් මේවා කරනවා නම් එකෝ ඒ පුද්ගලයාට පින් ගන්න බැරි විදිහට පින් නොදී ඉන්නවා නම් එතෙන්දී නම් අයහපතක් වෙන්න පුළුවන්. ඒ නිසා පින් නොදෙන එකයි අයහපත, පින් දෙනවයි කියලා වෙන බොරු රැවටීමක් කරන එකයි අයහපත, වෙන මොකක්වත් නෙමෙයි.
සමහර භූතයන්ව බෝතල්වල අල්ලා හිර කරලා දානවා, ඒ අයට පින් ගන්න පුළුවන්ද? පහදා දෙන්න.
ඒ අයටත් දැන් මෙහෙමයි, බෝතල්වල දැම්මත් බෝකොටුවකට බැන්දත් සමහරට කොන්ක්‍රීට් දාලා භූතයව බැන්දත් භූතයත් ජීවත් වෙනවා නම් භූතයට පින් ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි භූතයට අර බෝතලයක දැම්මම කොන්ක්‍රීට් දාලා වැහුවාම බෝකොටුවක දාලා බැන්දාම ලංවැල් දාලා භූතයට පින් ගන්න එන්න බෑ. එන්නේ ඒක නිසායි ප්‍රශ්නයක් තියෙන්නේ. භූතය හිර කළාම භූතයට පින් ගන්න එන්න බෑ. දැන් භූතය නිදාසේ ඉන්නවා නම් භූතයට පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා තමන්ගේ ඥාතියාට තමන්ගෙන් පින් අරගෙන මේ භූතකයන් භූත බයෙන් මිදී නිදහස් වෙන්න. ඒ අනුව ඒ භූතයන් ඊට පස්සේ කවදක්වත්ම කරදර කරන්නේ නැහැ. නමුත් ඔය බෝතලයේ දැම්මම හරි බෝතලයට බැඳාම හරි දන් වලක් දාලා බෝ කොටුවේ බැඳාම හරි නූලක් දාලා අර කොන්ක්‍රීට් දාලා මූදට දැම්මම හරි භූතයක් කවදා හරි භූතයක් මිදී නිදහස් වෙනවා. ආව ගමන් එන්නේ අර බෝතලේ දාන්න උපකාර කළ භූත කඩඩියත් ඒ බෝතලේ දාන්න වියදම් කළා ඒ කටයුතු කළ අර ඥාතියත් දෙන්නම බෙල්ලෙන් අල්ලගෙන ඒ භූතයා කරදර කරනවා. පුළුවන් තරම් භූතයාගේ ශක්තිය අන්තිම උපරිමාදීන් විදිහට පාවිච්චි කළා භූතයා බොහොම වැරදි වැඩ එහෙම නැත්නම් ඵල විපාක දෙනවා. අර භූතයා හිරේක නැම්ම පුද්ගලයා ඊට පස්සේ කෙලින්ම හිරේ යනවා. හිරේම දාන ඒකමයි වෙන්නේ.
සෝතාපන්න ඵලයේ සිට අරහත් ඵලයට පත්වන තුරු සද්ධාව වඩවා ගත යුතුද? එය નિરાයාසයෙන් වැඩි වෙනවාද?
ඒක බල ධර්ම වෙනවා. සද්ධා ඉන්ද්‍රිය සද්ධා බලය කරන්න ඕන. විරිය ඉන්ද්‍රිය විරිය බල වෙන්න ඕන. සති බල සති ඉන්ද්‍රිය සති බල කරන්න ඕන. සමාධි ඉන්ද්‍රිය සමාධි බල පඤ්ඤා ඉන්ද්‍රිය පඤ්ඤා බල කරාම අර චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා ප්‍රඥා ඉන්ද්‍රියෙන් අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම එහෙම නැත්නම් බුද්ධකාරක ධර්ම බව උදුරාදමන්නට උපකාරක ධර්ම පූර්ණය කරගෙන මගඵල පූර්ණ කළ විද්‍යා විමුක්තියට පත් වෙන්න පුළුවන්. ඒකයි වෙන්නේ.
පිරිත් සූත්‍ර ධර්මයක අඩංගු ධර්ම කරුණු මනාව දැන දැක ගැනීමෙන් හා සතර සතිපට්ඨානය වැඩීමෙන් උතුම් වූ අරහත් ඵලයටම පත් වූ අරහතුන් වහන්සේ නමක් ප්‍රඥාවෙන් වෙනත් ඕනෑම සූත්‍ර ධර්ම දේශනාවක් දේශනා කළ හැකි වන්නේද?
පුළුවන්. කොහේ දැක්කත් මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ මොන ධර්මයේ වුණත් මොන සූත්‍රයේ වුණත් අර පටිච්ච සම්උප්පාද කියන ධර්මය විතරයි. ඉතින් ඒක නිසා එක සූත්‍රයකින් කොහෙන් හරි එක ගාථාවකින් පටිච්ච සම්උප්පාද ධර්මයේ දැක්කනම් අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් ගත්තනම් නිබ්බිදා කියන සත්‍යයටපත් වුණාම ඕන සූත්‍රයක මේ චතුරාර්ය සත්‍ය විග්‍රහය තියෙනවා. ඕන සූත්‍රයක් තුලින් මේ දේශනාව මේ නිවනට මඟ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හිතෙන් උදුරා දමන ක්‍රමය විග්‍රහයක් විස්තරයක් කරන්න පුළුවන්. එනිසා ඔක්කොම සූත්‍ර ධර්ම කටපාඩම් කරගෙන බලාගෙන ඒවා කියන්න ඕනේ. සියලු සූත්‍ර ධර්ම වල තියෙන එකම ධර්මතාවයයි මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව කියන කෙලෙස් බව හිතෙන් උදුරා දමන්නට උපකාර වන මේ අනිත්‍ය අනුපස්සනාව, දුක්ඛ අනුපස්සනාව, අනාත්ම අනුපස්සනාව කළ නිබ්බිදාගින් තත්වයට පත්වීමයි මේ සියලු සූත්‍ර වල තියෙන එකම ධර්මතාව. වෙන මොකක්වත් නැහැ.
අවිද්‍යාව නිරෝධ කළ හැකිද?
අවිද්‍යාව නිරෝධ කළ හැකි තණ්හා නිරෝධය. තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. අවිද්‍යාව නිරෝධ කරන්න බෑ තණ්හාව නිරෝධ කරනකන්. අවිද්‍යාව කියන්නේ ඵලයක්. දැන් අවිද්‍යාව කියන වචනේ තේරුම නොදැනයි ඔය අවිද්‍යාව නිරෝධ කිරීම. එහෙම සමහරු සමහර ආමුද්‍රවරු සමහර ප්‍රසිද්ධ දේශකයෝ හැටියට ඉන්න පුද්ගලයෝ දැන් කියනවා අවිද්‍යාව නිරෝධ කළ හැකි කියලා. ඒක බැරදී. බුදුහාමුදුරුවෝ දේශනා කරන තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. එහෙම නැත්නම් අර අනේක ජාති සංසාර ගාථාවේ තියෙන විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජ ගාති. ඒ අනුවයි අවිද්‍යාව නිරෝධ. අවිද්‍යාව නිරෝධ කිරීම නෙමෙයි අවිද්‍යා විද්‍යා අධිගතා හොති. අවිද්‍යාව උදුරලා දාන්න ඕනේ. ඒ මිසක් නිරෝධ කිරීම කරන්න ඕනේ තණ්හාව. ඒ නිසා මේ තණ්හාව තමා ඵලය. ඒ නිසා තණ්හාව අයින් කිරීමෙන් හේතු අයින් කිරීමෙන් අර අවිද්‍යාවත් විනිවිද බලන්න පුළුවන්. වේදිතබ්බෝ විඤ්ඤෝ හීති වෙන්න පුළුවන්. ඒ නිසා මේ අවිද්‍යාව කියන එක මේ වැරදි දෙයක්. අවිද්‍යාව අයින් කරන්න කවුරු හරි උත්සාහ කරනවා නම් තණ්හාව එහෙමම තියාගෙන ඒ පුද්ගලයාට කවදක්වත්ම නිවන් දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුද්ධ දේශනාවේ හොඳට බැලුවොත් බුද්ධ දේශනාවේ තියෙන්නේ අර විසංකාර ගතං චිත්තං තණ්හානං ක්ෂය මජ්ජගාති. එනනම් තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. අවිද්‍යාව කතාවක් උතර නැහැ. අවිද්‍යාව ඉවත් වෙනවා අවිද්‍යාව විද්‍යා විමුක්තියට පත්වීමෙන්. හැබැයි ප්‍රඥා විමුක්තිය පූර්ණ වුණාම හැබැයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් සත්තපොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගයේ පූර්ණ වුණාම එම්සක් විද්‍යා විමුක්තියට පත් වෙන්න බෑ.
ආමුදුරුවන් අතර ඇති ප්‍රශ්න අප විවේචනය කිරීම ආනන්තරීය පාප කර්මයක් වෙනවාද?
මොකද්ද?
හාමුදුරුවරුන් අතර ඇති ප්‍රශ්න අප විවේචනය කිරීම.
බුදුහාමුදුරුව එදා විවේචනය කළේම තීර්ථකයෝ, මේ සච්චකයෝ, පරිබ්‍රාජකයෝ, නිගණ්ඨයෝ අනුගමනය කළපු ප්‍රතිපදාව වැරදි බව බුදුහාමුදුරුව නිජ්ජාමා පටිපදා, ආගල්හා පටිපදාමයි විග්‍රහ කරලා මේකෙන් මිදී නිදහස් වෙන ආකාරය මජ්ඣිමා පටිපදා හැටියට විග්‍රහ කළා. ඉතින් ඒක නිසා මේ වචනයෙන්ම දේශනා කරන එක, දැන් අපි ඒ හාමුදුරුව විවේචනය කරන එක නෙමෙයි කරන්න ඕන. ඒ හාමුදුරුව වැරදි දෙයක් කරලා තියෙනවා නම්, ලියලා තියෙනවා නම්, පෙන්වලා දීලා තියෙනවා නම්, ඒ වැරද්ද වැරදි හැටියට පෙන්වලා දීලා ඒ වැරද්ද නිවැරදි කළා මේ ඉදිරියට මේ නිවන් දකින්නට තියෙන මේ බුද්ධ ශ්‍රාවකයන්ට ඒ නිවැරදි පිළිවෙත මාර්ගය පෙන්වා දීම අනිවාර්යෙන් කළ යුතුයි. බුදුහාමුදුරුව කළෙත් ඒකයි. එනිසා එදා හිටිය ඔය සච්චකයලා, නිගණ්ඨයෝ, තීර්ථකයෝ, පරිබ්‍රාජකයෝ, තව නොයෙකුත් බමුණෝ මේ වැරදි කියලා හිතාගෙන, හරි කියලා හිතාගෙන කරපු බොහෝ වැරදි දේ බුදුහාමුදුරුව වැරද්ද වැරද්ද හැටියට පෙන්වලා දීලා ඒ වැරද්ද වැරදි දේ නිවැරදි කිරීම මේ අනාගත පරම්පරාවට දහම්මස පෑදෙන්නට උපකාර වන ආකාරයට කළ යුතුයි. එනිසා යම් පුද්ගලයෙක් වැරදි පොතක් ලියලා තියෙනවා නම්, වැරදි දෙයක් කියලා තියෙනවා නම්, අදත් වැරදි විදිහට රේඩියෝ එකේ ගුවන් විදුලියේ හෝ චැනල් එකක බණ කියනවා නම්, ඒ වැරද්ද මොනහාමුදුරුව කළත් මා සමනෝගරූති කියලා කාලාමා සූත්‍රයේ පැහැදිලිව බුදුහාමුදුරුවම දේශනා කළා. මොන ගරුකොට සැලකිය යුතු ශ්‍රමණයෙක් කිව්වත් ඒකෙනුත් මිදී නිදහස් වෙන්න ඕන. ඒකෙන් එයත් වැරද්ද වැරද්ද හැටියට පෙන්වලා දෙන්නේ නැත්නම් එයාගේ අර ශ්‍රාවකයන් හැටියට අතරමං වෙන මිනිස්සු මේ සංසාරයේ අතරමං වෙන මේ මම්මුලා වෙලා කටයුතු කිරීමෙන් ඒ පුද්ගලයාගේ ධම්මැස පාදලා එළියට ගන්න බෑ. ඒ නිසා මේ පුද්ගලයන්ට, ලෝකවාසියාට, මේ දුක් විඳින මිනිස්සුන්ට තව තවත් දුකම උරුම කර දෙන මේ ක්‍රියා කතා දේශනා යමෙක් කරනවා නම් ලෝකය හදන්න, ඒකේ වරද්ද පෙන්වලා දීලා මේකෙන් ලෝකයෙන් එතර වෙන ආකාරයට මේ ධර්මය නිවැරදිව උතුම් බුද්ධ ධර්මයේ විවෘත කිරීම බුද්ධ ශ්‍රාවකෙක් විසින් අනිවාර්යෙන් කළ යුතුයි. මොන හාමුදුරුව මොන දේ වැරදියට කිව්වත් ඒක හේතුඵල ධර්මයට ගලපා බලා, සූත්‍ර ධර්මයට, ණය විනයට ගලපා බලා, යෝ විනයෝ යෝ ධම්මෝ සෝ භාසිතබ්බෝ කරන්න පුළුවන් නම් අන්න ඒ පුද්ගලයා කාවත් විවේචනය කරනවා නෙමෙයි. නමුත් වැරදි දේ වැරදි හැටියට පෙන්වා දීම බුද්ධ දේශනාව. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ කාලේ ඔය තීර්ථකය, පරිබ්‍රාජකය බොහෝ දෙනෙක් මේ බ්‍රහ්මජාලය, එහෙම නැත්නම් මේ බ්‍රහ්මදලට අතරමං වීම එදා තිබුණු එකම වැදගත්ම නිවන කියලා පෙන්වුවා. බුදුහාමුදුරුව බ්‍රහ්මජාල සූත්‍රය පෙන්නලා කියලා දුන්නා, ඔය අක්කන සූත්‍රය කියලා, මේ දීර්ඝායුෂ දේවනිකාය අක්කනු අසමියෝ අසමජ්ජාති තත්වයක් කියලා. ඒක නිසා අදත් සියලු ඔය බොහෝ සම්මත සම්ප්‍රදායිකය මේ ඉගෙන ගැනීමෙන් මේ විසුද්ධි මාර්ගයෙන් සහ වැරදි විදිහට ආගමකින් තේරුම් ගත්ත දේ බුද්ධ ධර්මයට විරුද්ධ බව අපි පැහැදිලිව පිළිසිදුව පෙන්වලා දෙන්න ඕන. මේ ලෝකයාගේ අනුකම්පාව කෙරෙහි අනාගත පරම්පරාවන්වත් මේ නිවන් මගට, මේ සුචරිතයට, මේ විමුක්ති ඥාන දර්ශනයට පත් කිරීමේ ඒකායන පිළිසිදු චේතනාව. අවසානයේ තවත් එකක් හොඳයි. එහෙනම් තව විනාඩි පහකින් එහෙනම් බුද්ධ පූජාව ලැහැත්ති කරන්න.
ඉච්ඡ යනු කැමැත්ත නම්, ඉච්ඡ ලෙස මහප්‍රාණ අක්ෂරයකින් දක්වන ලද වචනය
මේ අකුරු නෑ මාගධි භාෂාවට. මාගධි භාෂාවේ අකුරු නෑ. මොනවද තියෙන්නේ? ශබ්ද සංඥා පමණ. මේ අකුරු අල්ලගෙන අර වලිගය අල්ලගෙන පටලවාගෙන තියෙන්නේ. මාගධි භාෂාවේ ශබ්ද සංඥා මිසක අකුරු නැ. ඕක කොහොම ඕන කෙනෙකුට ලියන්න පුළුවන්? අල් ජයන දාලා හුව අර ජයන් ජයන් වගේ ඒ එක එක අය අකුරු ලියනවා. නමුත් මේක අකුරු වලින් මේ මාගධි භාෂාවේ අකුරු නැ. ඒකමයි බුදුහාමුදුරුවෝ මේවා ශබ්ද සංඥා නීති ප්‍රකරණයක් තියෙනවා. මේ ඒ නීතියට අනුව මේ ශබ්ද සංඥා පාවිච්චි කරන්න පුළුවන්. ඒව පස්සේ කාලෙක එක එක අය අර්ථකථා ලියනකොට, අකුරු ලියනකොට මේ අකුරු වලින් එක එක අය එක එක විදිහට ලියලා තියෙනවා. ඒ අකුරු අල්ලගෙන අද ඔය භාෂා රීතිකාරයෝ මේ භාෂාවල අකුරු අල්ලගෙන අද දඟලන මාගදී භාෂාවේ කොහෙවත් අකුරක් නැහැ. කිසිම අකුරක් නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඔය උතුම් ධර්මය අර බුද්ධ වර්ෂ 456 ලිව්වේ සිංහල අකුරෙන්. ඊට පස්සේ සංස්කෘත අසුරෙන්, ඊට පස්සේ ටිබෙට්, චීන, ජපාන්, ඊට පස්සේ අර මේ ඉංග්‍රීසි අකුරුනුත් ලිව්වා. ඒ ලිව්වේ මේ මාගදී ශබ්ද සංඥා. මේවා අකුරු නැහැ. ඒකයි තේරුම් ගත යුතු. හැබැයි මේවා මේ ශබ්ද සංඥා කවදක්වත් කාටවත් කිසිසේත් වෙනස් කරන්න පුළුවන් කමක් දෙයක් නෙමෙයි. මෙච්චරයි තියෙන්නේ. හොඳයි එහෙනම්. දැන් එහෙනම් බුද්ධ පූජාව ලැහැත්ති කරන්න. බුද්ධ පූජාව පූජා කළා. ඊට පස්සේ පින් අනුමෝදන් කළා. මේ පිටිසරත් ඒ පින්ඔතෙක් අද පින්ඔතෙක් දානමේ පින්කමක් කරලා තියෙන දානමේ පින්වතක් පින්ඔතෙක් මේ සියලු දෙනාට දවල් දානය ලැහැත්ති කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ පින්වතටත් පින් දීලා එයාටත් ධර්ම අවබෝධය පිණිස මේ පින් අනුමෝදන් කරන්න කටයුතු කරා. පූජා කරන්න ඕක විවෘත කරන්න. හරි, හොඳයි. එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්න. මේ පින්වතුන් උදේ 8:00 ඉඳන් දැන් 11:00 කිට්ටුයි. මේ පැය 3කට කිට්ටු කාලයක් තුළ මේ උතුම් නිවන් දකින පිරිසිදු නිර්මල බුද්ධ ධර්මය අහලා මේ ධර්මය ශ්‍රවණය කළා. තමන්ගේ තුන්සිත පහදාගත්තා. ඒ තුන්සිත පැහැදුණු අවස්ථාවේ මෙවන් බුද්ධ පූජාවක් පූජා කරලා ඒ වගේම මේ සිවණක් පිරිස විශේෂයෙන් මේ දානමය පින්කමක් කරලා ඒ පින්වතුන් මේ අයට යම් ආකාරයක පිට පැහැදීමට කටයුතු කළා. ඒ නිසා ඔක පොඩ්ඩක් නවත්තන්න. දැන් මේ පින්වතුන් කල්පනා කරගන්න ඕන. ඒ නිසා මේ අවස්ථාව පින් දෙන අවස්ථාව. බුද්ධ පූජාව පූජා කළා. ඒ බුද්ධ පූජාව පූජා කළා. ඒ වගේම සිවණක් පිරිසට මෙවන් දානමය පින්කමක් කළා. තුන්සිත පහදාගෙන මේ ධර්ම දානමය පින්කමකුත් දානමය පින්කමකුත් කළා. ඒ නිසා මේ නිවසේ ඒ ගෘහමූලික වූ රන්සිංහ මහත්මයාගේ සහෝදරයෙක් වූ වැඩිමල් සහෝදරයෙක් වූ ඒ සෙනවිරත් මහත්මයා පසුගිය අගෝස්තු 24 වෙනිදා මිය පරලෝ ගියා. බොහොම හදිසියේ. ඒක බොහොම යහපත් මරණයක්. ඒ නිසා හදිසියේම දුක් විඳින නෑ මිය පරලෝ ගියා. ඒ නිසා ඒ තමන්ගේ නමින් මිය පරලෝ ගිය තමන්ට උදව් උපකාර කළ ඒ සහෝදරයාවත් සිහිපත් කළා. ඒ සහෝදරයාටත් පින් දීලා පින් පවරලා ඒ වගේම පින් බලාපොරොත්තු වෙන සියලුම ඥාති මිත්‍රාදීන් මෙතනට පැමිණි සෑම සියලු ඥාති කෙනෙක්ම සියලු පරදත්ත උපජීවීන්ට පින් දීලා පින් පවරලා ඒ තමන්ගේ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කළා. ඒ අයටත් යහපතක් කරන්නට, ඒ අයවත් මුදවා නිදහස් කරන්නට මෙවන් පින් කමක් කරපු අවස්ථාවේ සියලු දෙනාට තුන්සිත පහදාගෙන පින් දෙන්නට, පින් පවරන්නට, පින් අනුමෝදන් කරන්නට පුළුවන්. ඒ නිසා ඒ සියලු දෙනාවත් සිහිපත් කළා, ඒ ඥාතීන්වත් සිහිපත් කළා. ඒ වගේම මේ ගෘහමූලික වූ රන්සිංහ මහත්මයාගේ සහෝදරයා වූ සෙනවිරත්න මහත්මයාවත් සිහිපත් කළේ ඒ අගෝස්තු 24 වෙනිදා. ඒ තමන්ගේ ඥාතිවරයාටත් සතර දුකින් මිදී නිදහස් වන්නට මේ පින හේතු ආසනා වේවා කියලා සාදුකම්. ඒ වගේම තමන්ගේ නමින් මිය පරලොවගේ පින් බලාපොරොත්තු වන සියලුම ඥාති මිත්‍රාදීන්ට, පරදත්ත උපජීවීන්ට, ඥාතීන්ට පින් දීලා පින් පවරලා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් ඒ සියලු ඥාති මිත්‍රාදීන් සතර දුකින් මිදී නිදහස් වෙත්වා, නිවන් සුවයෙන් සුවපත් වන්නට මේ පින හේතු ආසනා වේවා කියලා. ඒ වගේම සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා සිහිපත් කළ සියලු දෙවියන්ටත් පින් දීලා පින් පවරලා මේ පුණ්‍ය ශක්තිය බලෙන් සියලු දෙවියෝ සතර දුකින් මිදී නිදහස් වෙත්වා නිවන් සුවෙන් සුවපත් වෙත්වා කියලා සාදුකාර. ඒ වගේම භූත පේත පිසාච ආදී වූ අමනුෂ කොට්ටාස පරදත් වූ ජීවීන් අසඤ්ඤල අනු නින්නා වූ සත්වයන් සතර අපාගත සත්‍යයන් කෙරෙහි අනුකම්පා සිතක් ඇතුව සියලු සත්වයින්ටත් පින් දීලා පින් පවරලා මේ පුණ්‍ය ශක්තියේ බලෙන් සියලු සත්වයෝ සසර දුකින් මිදී නිදහස් වෙත්වා නිවන් සුවෙන් සුවපත් වෙත්වා කියලා සාදුකාර. මේ ගාතාවන් කියලා කවුරුත් පින් අනුමෝදන් කරන්න. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා උදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතීනං සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං බෝ ඥාතීනං සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගමු සතන් සමාගමු තුයාව නිපාන පත්තියා. හොඳයි, සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා. ධර්මාවබෝධය පිණිසම මේ සියලු පුණ්‍ය ශක්තීන් කුසලයක් බවට පත්වී උපකාර වේවා.